مضبوط ہوتے ہیں.
نمو تس بھگوتو ارہتو سما سمبودھس نمو تس بھگوتو ارہتو نمو تس بھگوتو ارہتو سما سمبودھس. تو پتہ ہے تگلا ආහාරය ගැන එහෙම මතකයි නේද? ඒ සත්‍යයෙන්ගේ ආහාරයේ ඌදාර්ක සුකුම බව හැටියට කිඹුලන්ගේ ආහාරයට සාපේක්ෂව බලසුන්ගේ ආහාරයේ සුකුමයි ඔය විදිහට ඇවිල්ලා රජවරුන්ගේ ආහාරයට සාපේක්ෂව චක්‍රවර්ති රජවරුන්ගේ ආහාර සුකුමයි ඔය විදිහට ඇවිල්ලා ඊට පස්සේ මේ කතාවකුත් කිව්වා නේද? ආහාරය ගැන අර ඡායා රකුසගේ කතාව මතකයිනේ. එතකොට බඩගිනි වුණාම ආහාර ඉල්ලලා ඒ ගැන කතා කරලා ඊට පස්සේ දැන් මෙතනදී දැන් හැම රූපයක් ආරම්භයාම දැනගත යුතු ප්‍රධාන ණයක් තියෙනවා, න්‍යායක් තියෙනවා. ඒ කියන්නේ දැන් රූපය කියන එක හැදෙන්නේ කම්ම චිත්ත කෘතු ආහාර කියන තත්ත්ව හතරකින්. ඔය හතරකින් තොර රූපයක් නැහැ. යම් කිසි කෙනෙක් රූපයේ පිරිසිඳ දකිනවා, රූපයේ පිරිසිඳ දන්නවා, රූපයේ පරිඤ්ඤයයි කියලා කියන්නේ නම් මෙන්න මේ කෘතු හතරෙන් උපදින රූප දැනගෙන තියෙන්න ඕනේ. කර්මජ රූප මොනවද, චිත්තජ රූප මොනවද, කෘතුජ රූප මොනවද, ආහාරජ රූප මොනවද කියන කාරණාව දැනගෙන තියෙන්න ඕනේ. ඒකෙදි මෙහෙම න්‍යායක් තියෙනවා. මේක ලියාගත්තට කමක් නැහැ. ඒකෙදි න්‍යාය තමයි ඒක සමුත්ථාන රූප තියෙනවා. හරිද? ඒක සමුත්ථාන රූප තියෙනවා, ද්වි සමුත්ථාන රූප තියෙනවා. හරිද? ත්‍රි සමුත්ථාන රූප තියෙනවා. ත්‍රි කියන්නේ තුන් ආකාර. චතු සමුත්ථාන රූප තියෙනවා. හරිද? එතකොට මේ ඒක සමුත්ථාන රූප කියන එකේදී රූප 10ක්, ඒ කාරණා 10ක් තියෙනවා, රූප 10ක් තියෙනවා. ඒ රූප 10 හැදෙන්නේ එකම ප්‍රත්‍යයකින්. හරිද? එකම හේතුවකින්. ආයේ හේතු දෙකක් නැහැ ඒකට. තේරෙනවද? දැන් කම්ම චිත්ත කෘතු ආහාර කියන හතරෙන් රූප 10ක් තියෙනවා. ඒ 10ට හැදෙන්නේ 10 හැදෙන්නේ එක ප්‍රත්‍යයකින්. ඒකට කියනවා ඒක සමුත්ථානයි කියලා. ඒකෙදි මොනවද ඒක සමුත්ථාන රූප 10ක් තියෙනවා. ඒක සමුත්ථාන රූප 10 මොකද්ද? දන්නවද? හා කියන්න බලන්න. චක්කු, ඇහැ, චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ඝාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය, ඉතින්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය කියන මේ අට ඒකාන්තයෙන් කර්මජයි, කර්මපත්තෙන් හටගත්තේ. ඒ හින්දා කර්මපත්තෙන් හටගත්ත කර්මජ රූප මොන හොඳට මතක තබා ගන්න ඕවට ආයේ ඒ රූප 10ට වෙන ප්‍රත්‍ය මුකුත් අටට ප්‍රත්‍ය මුකුත් නැහැ. හරිද? ඊට පස්සේ කාය විඤ්ඤාප්ති, වාචී විඤ්ඤාප්ති කියන දෙක චිත්තජයි, චිත්ත ප්‍රත්‍යයෙන් හටගත්තේ. හරිද? එතකොට ඔය 10ට තියෙන්නේ එක ප්‍රත්‍ය ගන්න. තේරුම් දෙකියේ. අර අටට කර්ම ප්‍රත්‍ය නැමැති එක ප්‍රත්‍යයයි හේතු වෙන්නේ. කාය විඤ්ඤාප්ති වාචී විඤ්ඤාප්ති කියපු දෙකට චිත්ත ප්‍රත්‍ය නැමති එක ප්‍රත්‍ය හේතු වෙන එක ආහාරය හේතු වෙන්නේ. කර්මජාහාරයෙන් කර්මයෙන් අර ඉස්සෙල්ලා කියපු රූප අට ඇති වෙනවා. කාය විඤ්ඤාප්ති වාචී විඤ්ඤාප්ති කියපු රූප දෙක ඇති වෙන මොකෙන්ද? චිත්ත ප්‍රත්‍යයෙන්. හරිද? එතකොට ඔය රූප 10 ඒක ප්‍රත්‍යක රූප. තේරුණා නේද? ඊට පස්සේ තමලට තේරුණේ නැද්ද? තේරුණා. නෑ බැලුවට මොන නැති. නෑ තේරුණ නැත්නම් අහන්න. ඊට පස්සේ ද්විසමුඨාන රූප. ඒ කියන්නේ දෙහාකාරකින් හටගන්න රූප තියෙනවා. දෙහාකාරකින් හටගන්න රූප මොනවද? සද්ද රූපය ගත්තාම සද්ද රූපය දෙයාකාරකින් හට ගන්නවා. චිත්ත ප්‍රත්‍යයෙන් සහ ඍතු ප්‍රත්‍යයෙන්. දැන් තමාගේ සද්දයක් තියෙනවා නම් නැත්නම් උපාදින්නක සද්දයක් තියෙනවා නම් ඒක චිත්ත ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඍතුගේ සද්දයක් තියෙනවා නම් ගස් යකඩ දෙකක් එකට ගැටිලා හරි අකුණු හඬක් හරි මොන බාහිර සද්දයක් ඇහෙනවන වාහනයක සද්දයක් හරි මේ සද්දේ ඍතු ප්‍රත්‍යයෙන්. ඍතු නිසා. හරිද? ඍතුජ රූප නිසායි. එතකොට සද්ද රූපය ගත්තාම ඍතුපත්යෙන් හැදෙන්නේ. හරිද? ඊට පස්සේ ඒ සද්දේ රූපය ප්‍රති දෙකකයි. එතකොට මුලින් 10 එක ප්‍රත්‍යයකින් සද්ද රූපය ප්‍රති දෙකකින් ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන රූප තුන ඍතු ප්‍රත්‍යයෙන් චිත්ත ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. හරිද? ලහුතා මුදිතා කම්මඤ්ඤතා වනාහි ඍතු චිත්ත ආහාරයෙන් හට ගන්නවා. ඔව් ඒකනේ ටික ප්‍රත්‍ය කියන්නේ ඒකට. ඒ තුන ඒ දික කිව්වේ සද්ද රූපෙට විතරනේ. ඒ සද්ද රූපෙට අර දෙයාකාරක විතරයි. ඊට පස්සේ ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ වචන වල තේරුම් ගන්නව නේද? ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන්නේ ලහුතා කියන සැහැල්ලු බව, මුදිතා කියන මුදු බව, කම්මඤ්ඤතා කියන්නේ කර්මන්නේ බව. ඒ තුන ඍතු චිත්ත ආහාර වශයෙන් හට ගන්නවා. හරිද? මේ තුන තික සමුත්හන නම් අවශේෂ රූප නමේ. හරිද? අවශේෂ රූප නමේ නම් චතු සමුත්හනයි. මේ හතරෙන්ම කම්ම චිත්ත කෘතු ආහාර කියන හතරෙන්මයි හැදෙන්නේ. මෙතෙන්දී හතරෙන් හතගන්නේ. ඒ හින්දා මේ නවයේ චතු සමුත්ථාන නම් වෙනවා. හරිද? ඒක සමුත්ථාන, දී සමුත්ථාන, තී සමුත්ථාන, චතු සමුත්ථාන රූප කියලා රූප ඇති වෙන ක්‍රම හතරක් තියෙනවා. ඉතින් මේක මේ අටුවාචාරින්ගේ අදහසක්. නමුත් ඒ අදහකට මම එකඟ නැහැ. නමුත් මම ඒක කියන්න. අනිත්‍යතා, ජරතා අනිත්‍යතා දෙක වනාහයි. මේ දෙකින් එකකින්වත් නූපදී. මේ දෙක කිසිවෙකුනුත් නොහට ගනි. කවර හේින්ද නොහට ගන්නා හේිනි. මේවා නොහට ගනි කවර හේින්ද? පාක ભેදේ නිසාය. ඒ කියන්නේ පරිපාකයේත පැමිණීම, මේරීම නිසා ඇති වෙන ධර්මතා හැටියට පෙන්නනවා. ජරතා අනිත්‍යතා කියලා කියන්නේ මේරීම. ඒ ලක්ෂණ දෙකක් කියනවා. ඒ හින්දා ජරතා අනිත්‍යතා කියලා රූපයක් කියන්නේ මේ කම්මචිත්තේ කිතු ආහාර කියන ධර්මයෙන් හටගත්ත ජරතාංචිතා කියලා එකක් නැහැ. ඒයන් හටගත්ත රූපයන්ගේ මේ පාක ભેදේ කියලා කියන්නේ ඈ මොහුකුරා යන නිසා පෙන්වන ධර්මතා කියලා මේ පෙන්වනවා. හරිද? එකට අපි ප්‍රශ්නාර්ථය තියමු. උපන්නා වූ රූපය හෝ අරූපය බින්දේ මේ වනහයි අවශ්‍යම් පිළිගත යුතුය. උපන්නා වූ රූපය හෝ අරූපය ක්ෂේවීමක් පෙනේ යම්තාක් නොබිදේද ඒ තාක් පරිපාකයේ වේ යන මේ සිද්ධුවේ. එතකොට හටගත්තුගේ පහක ભેදත්වය යනුයි. එතකොට මේ අනිත්‍යදා ජරතා කියලා කියන්නේ ඒකයි. ඒ හින්දා ඒවා මේ ප්‍රත්‍ය හතරෙන්ම අයිති නෑ කියන තමයි අටුවාචාර්ය මහත්මයා මේ කාරණා ටික පෙන්නලා තියෙන්නේ. එතකොට මේ එන්නේ මේ රූප අසංකතයි කියන්නේ තියෙන්නේ. හරිද? තව ඉතරට තියෙනවා අපි ඒක බලමු. ඊට පස්සේ බින්දුනේ හෝ නොබින්දුනේ හටගත්තේ පාක ભેද නිසා නොහටගන්නේ. මෙසේ වන්නේ එතකොට දැන් ඒ ටිකේදී අටුවාචාර්යුන් වහන්සේගේ අදහස තමයි චරචා අනිත්‍යතාව කියලා පෙන්වන රූප දෙකක් තියෙනවා නම් ඒ රූප දෙක ප්‍රත්‍යයකින්වත් හටගන්නේ නැහැ. පාක ભેදත්වය කියලා කියන්නේ ඒකෙන් මොහුකුරා යෑමේ නානත්වේ නිසා යමක් මොහුකුරා යෑමේ මේරීමේ ලක්ෂණ යන්ගේ නානත්වේ වෙනස්කම නිසා විද්‍යමාන වෙන ධර්මතා ටිකක් කියලා පෙන්නනවා. හරිද? එතකොට මේකේ තව මේ ටිකේදී පෙන්නන්න නම් අටුවාචාර්යන් වහන්සේගේ තව වෙනත් අටුවාචාර්යන් වහන්සේලාගේ දෘෂ්ටි මතනය කරන හැටි. ඒ කියන්නේ සමහර අටුවාචාර්යන් වහන්සේලා කියනවලු මහ භූත රූපයයි උපාද රූපයයි එක 27 රූපයක් තියෙනවා, 28 රූපයක් තියෙනවා, 29 රූපයක් තියෙනවා, 30 රූපයක් තියෙනවා කියලා. මොකද ජාති රූපය කියලා එකකුත් ගන්න ඕනේ, රෝග රූපය කියලා එකකුත් ගන්න ඕනේ, මේ වගේ තියෙනවා කියලා මේ ටිකෙන් පෙන්නන්නේ. උපචය සම්තිති කියන කාරණා දෙක ගත්තාම ජාති රූපය ගත්ත වෙනවා, ඒ හින්දා ඒක ඕනේ කියලා ඒ මතය හරි මේ පොතේ කියන එක. එතකොට අනිත්‍යතා ජරතා කියන කාරණා දෙක ගත්තාම රෝග කියලා අමුතු රූපයක් ඕනේ නැහැ, ඒ රෝග රූපයක් මේකට අයිති වෙනවා කියලා මේ පොතලියන අටුවාචාර්යන් වහන්සේ කියනවා. ඒවා හරි. හරිද? ඒ නිසා අනිත් න්‍යායම් මෙහෙම හිතලා බැහැර කරන්න කියන ටික තමයි මේ ටික පෙන්වන්නේ. ඕන දැන් මෙතෙන්ද අටුවාචාර්යන් වහන්සේ පෙන්වනවා ජරා මරණම් භික්ඛවේ අනිත්‍යං සංකතං පටිච්ච සම්පන්නං කියලා. ජරා මරණම් භික්ඛවේ අනිත්‍යං සංකතං පටිච්ච සම්පන්නං යයි කියෙහින් ඒ දෙකෙහි ඉපදීම ජරා මරණ නොවේ පర్యాయයෙන් දේශනා කරන ලදී. එහි ප්‍රතිසහතක ජරා මරණ හටගත්තේයි කියන ලදී. එතකොට මෙතෙන්දී පర్యాయයෙන් කියනවා ඉපදීම හටගත්තා නම් ජරා මරණ හටගත්තයි කියන කරුණක් කියන්නේ මේ කියන්නේ. ඒ නිසා මේ ජාතිය කියලා අමුතු රූපයක් ඕනේ නැහැ, උපචේ සම්තති ගත්තාම හරි කියනවා කියලා මේ ටික තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. ඔක්කො ඊට පස්සේ මෙතෙන්දී මේ ධර්මයන්ගේ තව ප්‍රභේදයක් තියෙනවා පෙන්නනවා. තවද සමුත්ථානං මෙතෙන්දී මේ සමුත්ථාන කියන වචනේ තේරුම ගත්තාම මේකේ අර්ථ රාශියක් පෙන්නනවා කියනවා. ඒ සමුත්ථානං මෙහි මේ අනිවුද අර්ථයක් තියෙනවා කියලා. මෙහි මා කර්මජ කර්මප්‍රත්‍ය කර්මප්‍රත්‍ය ඍතු සමුත්ථානේ ඍතු සමුත්ථාන ඍතු ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍ය ඍතු සමුත්ථානයි. ඊට පස්සේ සමුත්ථාන චිත්තප්‍රත්‍ය 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 ඍතු සමුත්ථානයි කියලා න්‍යායක් දෙන්නනවා. ඒකෙදි ඒක ටිකක් විස්තර කරලා තියෙනවා. අටුවාවේ ඊටු ටිකට මා ටික විස්තරයක් දාලා පෙන්නන්නම්. මේකෙදි හොඳට දකින්න ඕනේ, ඒ කියන්නේ දැන් අපි අර මුලින් කිව්වේ ඒක ප්‍රත්‍ය දී ප්‍රත්‍ය තීපත්ත කියලා. සමහර රූප දැන් තියනවා අපි කියමු හොඳට බල මතක තියාගන්න ඕනේ. දැන් මේ කර්මජ රූප කියපු ඒවා ඒක ඉස්සෙල්ලා මෙහෙම කරනවා දකින්න ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අටට කියනවා සුද්‍රාෂ්ටක කියලා. මේ සුද්‍රාෂ්ටක අවකාශ ධාතුවේ රාශි වෙන ක්‍රම හතරක් තියෙනවා, හේතු හතරක් තියෙනවා. අවකාශ ධාතුව තුළ මේ සුද්‍රාෂ්ටක රාශි වෙන ක්‍රම හතරක් තියෙනවා. එක ක්‍රමයක් තමයි කර්මයට අනුව රාශි වෙනවා, ඒකට කියනවා කර්මජ රූප කියලා. එක ක්‍රමයක් තියෙනවා සිතට අනුව රාශි වෙනවා, සිතින් රාශි කිව්ව හැකි, ඒකට කියනවා චිත්තජ කියලා. එක ක්‍රමයක් තියෙනවා ක්‍රීතු අර්ථ අනුව ස්වභාව දහමට ස්වභාව විෘතුවට අනුව රාසු වෙනවා. ඒකට කියනවා කෘතුජ රූප කියලා. එක ධර්මයක් කියනවා ආහාරය නිසා ඇති වෙනවා. ඒකට කියනවා ආහාරජ රූප කියලා. මේ හටගන්න අත්මක රූප කලාප කර්මයෙන් රාසී වෙන රූප කලාප අටට කියනවා. ඒ අත්මක රූප කලාපයට කියනවා කර්මජ රූප කියලා. සිතෙන් හටගන්න අත්මක රූප කලාප වලට කියනවා චිත්තජ කියලා. ඍතුයෙන් හටගන්න අත්මක රූප කලාප වලට කියනවා කෘතජ කියලා. ආහාරයෙන් හටගන්න අත්මක රූප කලාප වලට කියනවා ආහාරජ කියලා. මේවා ඒ අර අපි මුලින් ගත්ත එකයි ඒකාන්ත ප්‍රත්‍යයෙන් උපදින්න පුළුවන්. නමුත් තව දෙයක සමුත්ථානයකින් වෙන්න පුළුවන්. දැන් එකද අපි මේකෙදි ඒක විස්තර කරමු. දැන් හෘද වස්තු රූපය සමග චක්කු ප්‍රසාදාදී අෂ්ටවිධ කර්මජ රූපයෝ නම් අපි මුලින් කිව්වේ එක ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා රූප අටක් තේරෙන නේද? මෙතන ජීවිතේන්ද්‍ර කියන පర్యాయයෙන් පෙන්වන්නේ වස්තු රූපයට. වස්තු රූපයට තමයි ජීතින්ද්‍ර කියන පర్యాయයෙන් පෙන්වන්නේ. හදේ වස්තු රූපය සමග චක්කු ප්‍රසාදාදී අෂ්ටවිධ රූපණම්. ආ ඒක හද වස්තු රූපය සමග කියලා තියෙනවා. ඒක වෙනම පෙන්වන්නේ. හරි. එතකොට හද වස්තු රූපයයි මේ අපි ඉස්සෙල්ලා කියපු රූප 8යි මේ ඔක්කොම ටික මේ රූප 8ට පෙන්වනවා. ටිකට පෙන්වන්නේ මොකද්ද? කර්මජ කියලා. කර්මජ රූප කියන එකට චුට්ටක්වත් ආහාරජෙන් ආහාරේ හැදෙන්නේ නැහැ. තේරෙන නේද? කන බොන ආහාරෙන්වත් ඒ රූප කලාප හැදෙන්නේ නැහැ. ඍතුයෙන් හැදෙන්නේ නැහැ. හිතෙන් හැදෙන්නේ නැහැ. කර්මයෙන්මයි හැදෙන්නේ. ඔය කර්මජ රූප කියන එක දැනගන්නට ඕනේ ඒ කෙනාගේ ඒ කර්මය මත හැදෙන රූප. එතකොට ඒ ස්වභාවය අපි තව ටිකක් විස්තර කරමු මේ ටික කියාගෙන ගිහිල්ලා. ඊට පස්සේ කේස් දැලි රවුල් දැන් රවුල ඇද්දත් අස්වලිග සෙමරවලිග වන ආදී දේවල් කර්ම ප්‍රත්‍යය. ඒක කර්මජ නෙමෙයි කර්ම ප්‍රත්‍යය. හරිද? ඊට පස්සේ දෙවියන්ගේ චක්‍රත්නේ දෙවියන්ගේ උයන් විමාන ආදී කර්ම ප්‍රත්‍ය ඍතු සමුත්ථානේ මම පැහැදිලි කරලා දෙන්නම්. කර්ම ප්‍රත්‍ය ඍතු සමුත්ථාන ආහාරයෙන් හටගත් සුද්දාෂ්ටක ය ආහාර සමුත්ථානන කබලින්ක ආහාර රූපය ආහාරේ රූප සම්පතින් දෙකට ආහාර සමුත්ථානන. ඊට පස්සේ කර්මජයට අනුපාලක ප්‍රත්‍යම් ප්‍රත්‍ය වෙනවා. තව ගත්තාම විසභාග ආහාර සේවනය කොට අව්වේ යන්නා වූට කිලාල කුස්තාදී උපදී. මේ ආහාර ප්‍රත්‍ය ඍතු සමුත්ථානං. ඍතුයෙන් හටගත් සුද්දාස්තකේ ඍතු සමුත්ථානං. එහිදී ඍතු අන්‍ය අස්තකයක් උපදවයි මේ ඍතු ප්‍රත්‍යනං. එහිදී අන්‍ය ප්‍රත්‍යක් උපදව අස්තකයක් උපදවයි මේ ඍතු ප්‍රත්‍ය ඍතු සමුත්ථානං. හරිද? මේකෙදී මම දැන් මුලින් දැන් හිමින් ටිකක් කියාගෙන ඉන්නම්. දැන් මේ කර්මජ රූපය කියපු එක හරිද? චක්කු සෝත ගාන ජීවා කාය ජීතේන්ද්‍ර රූපී ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියපු මේ ටික කර්මජයි. කර්ම ප්‍රත්‍යයෙන් කර්මජමයි. එතකොට වෙන ප්‍රත්‍යක් නැහැ. කර්ම ප්‍රත්‍යෙම කර්මෙම උපදින ධර්මතා. එතකොට ඒක කෙනා කෙනාගේ කර්මය මත වෙනස් වෙන්න පුළුවන්. ඒක සැබෑවටම හැමදාම ස්ථීරවම තියෙන ධර්මතා නෙමෙයි. ලෝකයේ තුල ස්ථීරව තියෙන ධර්මතා නෙමෙයි. කෙනා කෙනාගේ කර්මය මත වෙනස් වෙන સિદ્ધાંત. මම අර කිව්වේ දැන් සමහර පෙරේතයෝ ඉන්නවා අකුසල කර්ම කළාම ගම් වල වතුර ගලාගෙන යනවා. කර්මෙන් එයාගේ කර්මෙට තග්ගල රූපය හැදෙනවා මෙතන. ඒ කර්මය හැටියට එයාගේ ඇහැට බැලුවහම පේන වතුර නෑ වගේ. වතුර පේන්නේ නෑ. එතකොට ඒ කර්මජ රූපයන්ගේ ස්වභාවය කෙනා කෙනාගේ හැටියට කර්ම ඒ රූපේ වෙනස් වෙනවා. කිසිම වෙලාවක කර්මජ රූප කියලා හැමෝටම එක විදිහට එක සමානව හැදෙන එහෙම රූප නෑ කෙනා කෙනාගේ හැටියට. එතකොට කර්මෙන් හටගත්ත රූපයන් ආධ්‍යාත්මික බාහිර වෙන්න පුළුවන්. නමුත් ඔක්කොම කර්ම න්‍යායයට යනවා. මං කියන්නේ දැන් අර කුණ්ඩදාන මහරහතන් වහන්සේ නේ. කුණ්ඩදාන මහරහතන් වහන්සේට අකුසල කර්මයක් තියෙනවා. ඒ මහරහතන් වහන්සේ රහත්ුනේ නෑ. හාමුදුරුව යන යන තැන හාමුදුරුව පිටපස්සේ ගෑණියෙක් පේනවා. ඉතින් මිනිස්සු නිඳා කරනවා, අපහාස කරනවා, බයිනවා. මේ මොකද ඇයි ඒ රූපේ ඒ දැන් එතෙන්ට දැන් මෙතෙන්ට කර්මයේ විපාක මේ වගේ විපාකයක් දෙන්න ඕන නම් එතෙන්ට පෙන්නලා හරියන්නේ නැහැ. මේ දිහ දැන් අපි කියමු සමාහිතින්න සමාහිතින්න දිහ අපි ඔක්කොම බලනකොට කර්ම ජයෙන් කර්මයේ හැම වෙලාවෙම ගැලපෙනවා. මෙතෙන්ට මේ වගේ විපාකයක් දෙන්න ඕන නම් ඒ වගේ විපාකයක් දෙන්න විදිහට තමයි මේ වෙලාවට මේ කර්මෙට මේ ඇහැ හැදෙන්නේ. මේ ඇහැට පේන ඕන මේ වටේ ගෑණියෙක් ඉන්නවා වගේ. හරිද? දැන් මේ කොහොමද තියෙනවද මේ කර්මයෙන් මේ වෙලාවට හැදලා පේන රූප. දැන් අපි ඔක්කොටම පෙවුනොත් එහෙම ගෑනු කෙනෙක් ළඟ ඉන්නවා වගේ සමාහිතට දැන් පේන්නේ නැහැ. නමුත් ඔප්පු කරන්න පුළුවන් වේවිද? බෑ. ඉතින් නින්දා අපහාස ඇනුම් බැනුම් අහඬ වෙනවා. දැන් කුණදාන මහ රහතන් වහන්සේට උනේ හාමුදුරන්ට උනේ ඔය කතා සිද්ධියමයි. ඔකට කතාවකුත් තියෙනවනේ. අහලා තියෙනවද? කියන්නද කතාව? අහලා නැති කච්චෙත් ඉන්නවද? ඔන්න මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටියා මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හරීම වත්තපන්, හරීම සිල්වත්, හරීම ගුණවත්, ඒ වගේම හරීම යහළුයි. පොය කර්මයක් කරන්න ගියත්, විනය කර්මයක් කරන්න ගියත්, අවද්දසා ගන්න ගියත් ඔක්කොම එකට බොහොම සමගියෙන් දෙන්න කරන්නේ, බණ ධර්මයක් ඉගෙන ගන්න, බණ භාවනා කරන්නේත් එකට. ඉතින් මේ දෙන්නව අමනාප කරන්න බෑ කාටවත්ම. මොකද මෙයා දන්නවා මෙයා බොහොම සිල්වත් ගුණවත් කියලා, මෙයා දන්නවා මෙයා බොහොම සිල්වත් ගුණවත් කියලා. දෙන්න බොහොම හොඳට ගුණ යහපත්ව ඉන්නකොට ඉතින් මේ හරිම යහළු මිත්‍රයි උපසම්පද ස්වාමීන් වහන්සේලා දෙනම. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දෙනමට සෙනසුනක ඉඳලා ටිකක් ඈත සෙනසුනකට කැළේ පාරකින් යන්න ගමනක් යදුනා. ඉතින් මෙහෙම යද්දී මේ එක්තරා වෘක්ෂ දේවතාවෙක් හිටිය. මේ වෘක්ෂ දේවතාවට හිතුන පොඩි කොලොප්පමක් කරන්න ඕන කියලා. මේ දෙන්නව කවදා තරහ කරන්නත් බෑනේ. ඔහොම ටික දුරක් යනකම් ඉඳලා එක ස්වාමීන් වහන්සේ නමකට කැසිකිලි බරක් හැදිලා එළියට යන්න වුණා. අරහමෙන් කිව්වා මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න කියලා. එළියට ගිහිල්ලා කැසිකිලියට ගිහිල්ලා කැළේට ගිහිල්ලා එනකොට අර වෘක්ෂ දෙවියා මොකද කරන්නේ? දැන් කැළේට ගියාම උඳුරන්ට පේන්නේ නැති පාරේ ඉන්න අනිත් හාමුදුරන්ට පේන විදිහට රූපයක් මවාගෙන, ස්ත්‍රී රූපයක් මවාගෙන හැත්තේ පරිගත ගස්ස මේ රෙද්දත් කඩලා ඇඳගෙන අඳින විදිහට මෙයා පිටපස්සෙන් කොණ්ඩෙත් මේ හදාද එනවා. නිකන් හරියට අර හාමුදුරු අසද්ධර්මයකට ගිහිල්ලා ආවා වගේ කියන එක හැඟෙන විදිහට. ඉතින් අර හාමුදුරන්ට පේනවා දැන් මේ හාමුදුරු මේ කැටිගලියට යන්න කියලා කැලේටත් ගියා. ගෑණියෙකුත් ඒ එක්කම ඉඳලා එනවා. එතන මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියලා ඇවැත්නි මම හිතිය ඔබ වහන්සේ බොහෝම පිරිසිදුයි කියලා, ඔබ වහන්සේ අපිරිසිදුයි කියලා අර හැමදේම චෝදනා කළා. නෑ නෑ ඇවැත්නි එහෙම කිසිම වරදක් නෑ. නැත්නම් මොකද මගේ ඇස් දෙකෙන් දැකපු එක බොරු කරන්න පුළුවන්ද මට මේ කියලා මේ ඔන්න දැන් මොන විදිහට පිළිගන්නේ? අරයා කියනවා පරාජිකමයි. හරිද? මම දැක්ක ගෑණියෙක් එක්ක ඉන්නවා ටිකක් වෙලාත් ගියා. මේ මම දැක්ක මෙහෙම ගෑණියෙක් රෙද්දත් යන ඇඳ පිටපස්සෙන් ආවේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් අරයා කියනවා නෑමයි කියලා. මේක දැන් ගියා ඒ විහාරෙටම. ගියාට පස්සෙත් අර හාමුදුරු ගිය ගමන් කිව්වා මේ හාමුදුරු ගන්නේපා සීමාවටවත්, මේ හාමුදුරු බොහොම දුස්සීලයි, මේ හාමුදුරු පරාජිකයි, මෙහෙම ගන්නේපා කිව්වා. ඊට පස්සේ මේ දැන් පොහොය කරන්නත් ප්‍රශ්නේ හරියට. ඊට පස්සේ මහතෙරුන් වහන්සේලා අරගෙන දැන් නඩුව විනිශ්චය කළා. විනිශ්චය කරනකොට අර හාමුදුරු කියනවා නෑ මම පිළිසිදුයි, එහෙම එකක් මම දන්නේ නෑ, මේ කිසිම දෙයක් මම දන්නේ නැහැ. අර හඳුරු කියනවා නෑ මම ඇස් දෙකෙන්ම දැක්කා මෙහෙම කියලා. දැන් මෙයා ඇස් දෙකෙන්ම දැක්කා කියනවා, මෙයා නෑමයි කියනවා. දැන් මේක ඇවත ගිස්සවන්නත් බෑ. ඈ දැන් මේක සමග ඉන්නෙත් නෑ. දැන් ලොකු කලබගෑනියක් මෙහෙම ගියාම දැන් පස්සේ දෙවියන්ට බය හිතුණා. ඇයි දැන් මේක මහා සංඝරත්නයේ කිපෙන වැඩක් වුණානේ. ඈ විහිළුවට කරපුද ඒ පාර දෙවිය ඇවිල්ලා ඉවරලා වැඳලා මහා සංඝරත්නයට කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම එකක් වුණේ, එහෙම වුණේ නැහැ, මේ හාමුදුරුවෝ පිළිසුදුයි, මේ මමයි මෙහෙම කෙරුවේ කියලා. අර හාමුදුරුවන්ට ඇවිල්ලා කිව්වත් ඒ හාමුදුරුවෝ ඒක පිළිගත්තේ නැහැ. දෙවිය ඇවිල්ලා කිව්වත් මමයි මෙහෙම කෙරුවේ මෙහෙමයි කිව්වත් අර හාමුදුරුවෝ පිළිගත්තේ. පස්සේ නැවත නැවත කියනකොට මහා සංඝරත්නයත් කියනකොට මේ හැමදෙම පිළිසුදුයි කියලා අරහම්දු උපේක්ෂා වුණා. නමුත් අර යාළුකම මිත්‍රත්වයේ වෙනද වගේ පැවැත්තේ නැහැ. එහෙම මේ මිත්‍රත්වය අවසන් වුණා. ඊට පස්සේ ඔහුම අපරාපරිය වශයෙන් පිළලා අපේ බුදුරජාණන් වහන්සේ කුණ්ඩදාන හාමුදුරුව හැටියට උපන්නේ ආන් අර දෙයියා. ඔය හේතුයෙන් අකුසල කර්මෙන් අපායේ බුද්ධාන්තරයක්ම පැහිලා අවශේෂ කර්ම හැටියට මනුසාත්ම භාවයක් ලැබලා අසුමහත්‍රාවකයන්ගෙන් එකනේ. පැවිදි වුණත් අවශේෂ හැටියට හාමුදුරුව ගිය තැන ස්ත්‍රී රූපයක් හාමුදුරුව පිටිපස්සෙන් යනවා පේනවා. ඉතින් ඕක හැම තැනටම යනවා. මේ හාමුදුරුව දුස්සීලයි මෙහෙමයි කියලා නින්දා අපහාස වෙනවා. කොසල් රජුත් ඇවිල්ලා පරීක්ෂා කරනවා. මේ බලනකොට නෑ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේක මෙයාගේ කර්මයක් කියලා කිව්වහම තමයි නියඳ වෙන්නේ. රහත් වුණාට පස්සේ රහත් වීමත් එක්ක මේ රූපය අතුරුදහන් වෙනවා. ඉතින් ඒකෙදි මම කිව්වේ හොඳට බලන්න, දැන් කෙනෙකුට කර්මයක් විපාක දෙවන්න ඕන නම් මේ කර්මෙන් තක් ගහලා රූප කලාප හැදිලා. ඒ කියන්නේ මේ ඇහැට පේනවා එතකොට ඒ වගේ. දැන් හැමෝගේම කර්මජ ඇස්නේ ඔක්කොටම තියෙන්නේ. මෙතනට ඒ කර්මජ ඇහැ මෙයාට විපාක දෙන්න පුළුවන් විදිහට ඒ වෙලාවට හැදිලා ඒ හැදුණු විදිහටයි පේන්නේ. එතකොට දැන් ඔන්න මෙහ වටේම ගෑනු කෙනෙක් ඉන්නවා වගේ පෙවුනොත් ආයෙ ඔප්පු කරගන්න හැම බැ. තේරෙනවද? ඊට පස්සේ දැන් ඉන්ද්‍රි පුරුෂ ඉන්ද්‍රියත් කර්මජය කියලා කිව්වේ. දැන් සෝරෙය සිතානෝ පින්ද මේ මහ කත්තන මහ රහතන් වහන්සේ පින්දපාතේ යන්න ඇවිල්ලා එක්තරා තැනක නතර වෙලා ගමට වදින්න ඉස්සෙල්ලා කැලෑ ප්‍රදේශයකදී සිවුර අඳිනවා. අඳිනකොට ඇඟෙන් සිවුර ටිකක් පාතට ගියා. මහ කත්තන මහ රහතන් වහන්සේ හරි ලස්සනයි රන්වන් පාටයි කියනවා. මම කත්තයන් වහරතන මහ කත් ඈ කච්චායන කියන්නේ රත්තරන් පාට හින්නම සූර්යයේ සිටුවරේ නාල යනවානේ. ද නාන්ද යනවා. නාන්ද යන ගමන් අර රූපේ දැකලා අනේ මේ හැමදෙරම මට බිරින්ද වෙනවා නම් කියලා හිතුණා. ඊට පස්සේ නෑ නෑ මගේ බිරින්ද මේ පාට වෙනවා නම් කියලා හිතුණා. හිතෙනවත් එක්කම ක්ෂණිකව තමන්ගේ පුරුෂාත්ම භාවය අතුරුදහන් වුණා. ස්ත්‍රියක් වුණා. දැන් පිටුරට එන ලැජ්ජයි ඔක්කොම මගහැරලා පිරිස පැනලා ඉවරලා මෙයා ගියා කරත්ත පස්සේ. ලොකු දිග කතාවක් තියෙන්නේ ඈ. ඔව් තක්සලා නුව වෙන නුවරකට ගිහිල්ලා ඊට පස්සේ මෙයාට දව දරුව දෙන්නෙකුත් හම්බ වෙනවා. ඒකෙන් මම ওই මතක් කරුවේ කර්මජ රූපවල හැටි හොඳට මතක තබා ගන්න. දැන් ඒ හිතීමත් එක්කම වෙනස් වුණා. ඒ චේතනාවත් එක්කම පුරුෂාත්ම බලවත් අකුසල කර්මයකින් පුරුෂාත්ම භාවයේ පුරුෂේන්ද්‍රිය අතුරුදහන් වෙනවා. දුබල කුසල කර්මයකින් ඉත්‍රිඳී පුරුෂ පිළිතනවා. දුබල අකුසල කර්මයකින් ඉත්‍රිඳිය අහෝසි වෙනවා. බලවත් කුසල කර්මයකින් පුරුෂේන්ද්‍රිය පිළිතනවා. එතකොට ඒක චේතනාව කර්මය මත හැම වෙලෙම කර්මජ රූප කර්මයව වෙනස් වෙනවා මිසක. එතකොට කර්මය කියලා එහෙම නැත්නම් මෙහි ඒකාන්ත කොට රූපයක් තියෙනවා එහෙම නෙමෙයි. කෙනා කෙනාගේ මට්ටම මත කෙනා කෙනාට මත. ධර්මං කියුවේ එක්තරා යක්ෂයෙක් ඇවිල්ලා සක්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනේ ඉඳගත්තා. ඉඳගත්තාම ඔව් සක්‍රයයි ඒ දිව්‍ය අප්සරාව ටිකයි ඔක්කොම එකතුලා බයින්ඩ ගත්තා. උඹට මේ අයිති ඵලයන් යන්න මේ නොයෙක් වචන වලින් සැඩ රළු වචන වලින් බයින්ඩ මේ අකා ලස්සන වෙලා වර්ණවත් වෙනවා. ආසනේ පුරාවටම දිලිසෙනවා එන්න එන්න බලවත්. ඉතින් මේගොල්ලෝ කතා කල්පනා කරගත්ත මේ කෝද බක්ෂයක යක්ෂ කොටසයන් තියෙනවා. සමහර කොටසක් ඉන්නවා ක්‍රෝධය ආහාර කොට ඉන්න ජීවි කොටසක් ඉන්නවා. සැර පරස බයින වචන ඇහෙන්න ඇහෙන්න හොඳට ආහාර ලැබෙන්න යා හොඳට කෘතිමත් වෙනවා. ඒ පාර අනික් පැත්තට ගියා. අනේ ඔබ බොහොම ලස්සනයි, හරිම හොඳයි, ඔයා වගේ හොඳ කෙනෙක් තව නැහැ, ඔහොමම ඉන්න කියලා ಗುಣ කියන්න මෙයාට ඉන්න බැරි මිරි කියලා පැනලා දීගොයන්. හරිද? නේද? එතකොට ඒකෙදි කියන්නේ මේ ඒ කර්මජ රූප වල හැටි. එතකොට දැන් මිලක්ක තිස්සහාමුදුරු අර වැද්දෙක් වෙලා ඉන්නකොට අර මුවා පැටව දාපු අම්මව මරලා කාලා ඒකේ අකුසලයට අර තඹහැලි හත පිරලා යන්න වතුර ගලාගෙන යනවා. නමුත් බඩුවට වතුර පේන්නේ නැහැ. එතකොට ඒ කර්මයට ශනික ඒ ජීවිතේම ඒ අත්භාවයෙන් ශනිකවටක් ගල වෙනස් වුණා. කර්මජ රූපවල ස්වභාවයේ ඒ කර්මයට ශනිකව වෙනස් වෙනවා. ආයෙම මරණයෙන් පස්සේ කතාවක් එහෙම නැහැ. ඔය ධ්‍යාන ලෝකෝ අනිත් පැත්ත ගැනත් එහෙමයි. කෙනෙකුට කුසල ධර්මයෙන් වඩලා සම්පූර්ණ මේ ජීවිතේ යම් මට්ටමකට හදාගන්න පුළුවන් මේ ප්‍රසාදානි පැත්තට හැදෙනටක් ගාලා. දැන් ධ්‍යාන මට්ටමට හදාගන්න පුළුවන් නම් ඊට පස්සේ මේ ඇහි ඉක්ම වූ මට්ටමට පේනවා මේ ඇහි. එතකොට මේකට කාමාවචර පෙනුම නෙමෙයි තියෙන්නේ. හැමදාම මේ මට්ටමනේ කර්මෙ මත වෙනස් වෙනවා මේ කර්ම දිරූප. එතකොට දැන් මිලක දිස්සේ වැද්දට අච්චර වතුර ගලහගෙන යනවා පේන්නේ නැහැ. තේරෙනවද නේද? ඉතින් මම මේෙන් ඔප්පු කරලා පෙන්නේ කර්මජ රූප කියපු එක හැම වෙලාවෙම කර්මයෙන් හැදෙන්නේ කර්මය නැති වෙනකොට නැති වෙනවා විනාශ වෙනවා. අපි කියමු දැන් රූප පේනවා. කෙනෙකුට පෙර සතෙක්ගේ ඇහැ අඳ කළා ඒ අකුසල කර්මෙට තග්ගල මේ ඇහැ අඳ වුණා කියන්නේ. මේ ආහාරයෙන් හටගත්ත කෘතියෙන් හටගත්ත ඔක්කොම රූප එහෙමම තියෙනවා එයාට පේන්නේ නැහැ. ජීවිතයත් පවතිනවා. කර්මයෙන් තග්ගල කර්මය නිසා එයාට රූප ආයතනෙ පේන්නේ නැහැ. තේරෙනවද? කර්මය නැතුණට පස්සේ දැන් මොන හරි අකුසල හේතුවකින් කන බිහිරි වුණා. සද්ද ඇහෙන්නේ නැහැ. ඒ කර්මජ රූපයෙන් ගෝචර වෙන දේ අහුවෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම ඒ රූප දකින්ද ඒවා කර්මජ. ඊට පස්සේ තියෙනවා මං කිටියෙන් ගන්න මේක තියෙන එක ගත්තාම දැන් ඔය කේස් රැවුල් ඇද්දක් අස්වලිග සෙමරවලිග ආදී දේවල් කර්මපත්‍ය නම් කියලා කියන්නේ. දැන් අපි කියමු මේ ප්‍රතිසන්දිසනේදී ඉස්තින්ද්‍රිය පුරුෂින්ද්‍රිය ආදී කර්මජ රූපයක් හිටිය කියන්නකො. දැන් පුරුෂින්ද්‍රිය කියන කර්මජ රූපය අනුව රැවුල හැදෙනවා. රැවුල කර්මජ නැහැ. දැන් රැවුල හැදෙනවා කියන එක තේරෙනා නේද? එතකොට මේ පිරිමින්ගේ රැවුල හැදෙනවා. ගෑනුන්ගේ රැවුල හැදෙන්නේ නැහැ. එතකොට පුරුෂ ඉන්ද්‍රිය කියපු එක කර්මජයි, කර්මප්‍රත්‍යයි. රැවුල කර්මප්‍රත්‍යයෙන් ආහාරජයි. ආහාර සමුත්තානයි. කනබුන ආහාර නිසායි රැවුල හැදෙන්නේ. හැබැයි ඒ ආහාරය රාශි වෙන්නේ කර්ම පත්‍යයට අනුව, කර්මජ රූපයට අනුව. තේරෙනා නේද? මම කියන එක තේරෙනවද කියන්නේ? එතකොට රැවුල වගේ දෙයක් ගත්තහම මොකද්ද? කර්ම ප්‍රත්‍යයයි ආහාර සමුත්තානයි. ආහාරය නිකන් රාශි වෙන්නේ, ආහාරය රාශි වෙන්නේ කර්ම. ඔන්න මේකෙදි මේ රැවුල නැති වෙන්න මේ දෙකම නැති වෙන්න වෙනවා. කර්මය හෝ නැති වෙන්න පුළුවන්, ආහාරය හෝ නැති වෙන්න පුළුවන්. හරිද? මේක ප්‍රත්‍ය කීපයකින් දෙකකින් හැදිලා තියෙනවා. අනිත් ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍යත් අයිති මේකට. හරිද? ඒ ප්‍රත්‍ය කීපෙම දිනන මේකට. දැන් මේ රළු උපමාවක් ගත්තේ, ඒ කියන්නේ දැන් කර්ම ප්‍රත්‍යේ කියන එක. එතකොට දැන් ඇතෙක්ගේ දල පිහිටන්නේ. දැන් ඇතිනක්ගේ දල නැහැ නේද? ඇතිනක් තියෙනවා. එතකොට ඔය තව තියෙනවා සෙමර වල්ගේ, අස් වලිග වගේ දේවල් ඒ ආත්ම භාවයේ කර්මෙන් හටගත්ත කර්මෙන් හටගත්ත රූපයට අනුව ඊට පස්සේ ආහාරයෙන් සැකසෙනවා මේ බඳු රූප. ඒවට කියනවා කර්ම ප්‍රත්‍ය ආහාර සමුත්තාන. හරිද? රූප ඒ වගේ. ඒකට තව තියෙනවා. දැන් අපි කියමු ඊට පස්සේ දැන් ඔය තියෙන්නේ චක්‍රවර්ති රජගොල්ලන්ගේ චක්‍රරත්නේ තියෙන්නේ. චක්‍රරත්නේ දෙවියන්ගේ උයන්, ඔය උඩින් යන විමාන, විමාන ප්‍රේතිය, විමාන දෙවියෝ කියලා කියනවා. දිව්‍ය ලෝකවල උයන් වතු කියලා කියනවා. ඕවා කර්ම ප්‍රත්‍ය ඍතු සමුත්තහන. කර්මයෙන් හැදෙන්නේ. කර්මයේ උදව් වෙනවා. දැන් කෙනෙක් හොඳ ලස්සන කුටියක් හැදුවොත් ඒ කරපු කර්ම ප්‍රත්‍ය කර්මෙන් එයාට දිව්‍ය ලෝක රත්තරන් මාලිගාවක් හැදෙනවා කියන්නකො. ඒ රත්තරන් මාලිගාව කියන එක සත්පුද්ගල නොවූ බාහිර පටි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු උදව් කරගෙන හැදෙන්නේ. හැදුනට එයාට කර්මයට අනුව ඒක හැදෙන්නේ. ඒ කර්මජ නෙමෙයි, කර්මෙන් උපදිනවා නෙමෙයි, කර්ම ප්‍රත්‍යයයි ඍතුජයි. ඍතුයෙන් උදවන්නේ ඍතු සම්මුඛාන. තේරෙන්නේ නේද? ඒක කර්ම ප්‍රත්‍යයයි ඍතු සමුත්තානයි. ඒක තේරෙනවද? ඊට පස්සේ ආහාරෙන් හටගත් උද්දාස්තකේ ආහාර සමුට්ටාන නම් ඕජට්ඨමක රූපකලාපං ආහාරති තී ආහාරෝ කියලා ඕජා වටෙන් කොට ඇති රූප ආරගෙන වෙන නිසා ආහාර කියලා කියනවා. ඒක දකින්ද ජනක කර්මය හා සම්බන්ධයි. දැන් ආහාරය ගත්තාම ප්‍රතිසන්දි තනේදී ලැබුණු යම් රූපයක් තියෙනවනේ. ඕක අපිට රළු වශයෙන් ගත්ත හැකි අභ්‍යන්තර කොටස් ටික තියෙන්නේ. අපි කියන්නේ හදවත, දලඹුවක්, බා බඩදිව, පෙනහලු කියලා ওই කියන කොටස් ටික තියෙන්නේ. මේවා ඔක්කොම හැදෙන්න මොකෙන්ද? ආහාරපත්යෙන්. ඒකයි දැන් විදර්ශනා කරනකොට කෙස් ලොම් නිය දත් හම්ස්නහර ඇට ඇට මිදුළු කියලා මේ ආහාර නිසා හටගන්නවා, ආහාර නැති වෙනවා කියලා බලන්නේ ඇයි මේ? ආහාරජ රූපී ඇත්ත බලලා කර්මජ රූපයන්ගේ මිදෙන්න. මේ කර්මය කියනකේ චිත්තජ කීපයකින් මිදෙන්න. මේ ඇහැට පෙන්වන දේ ඇත්ත සිද්ධිය නෙමෙයි. ඇහැට අපිට පෙන්වන්නේ කර්මයට අනුවයි මේ පෙන්වන්නේ. දැන් කාම භූමියේ ඔක්කොම සමානම කර්මයක් කරලා තියෙන හින්දා අර කුණ්ඩදානහාමුදුරු වටේ දිහා බලනකොට ඔක්කොටම ගෑණියෙක් ඉන්නවා වගේ පේනවනේ. ඒක ඔප්පු කරන්න වෙන ක්‍රමයක් නැහැනේ. ඒ වගේ දැන් මේ රූපය දිහා බලන ඔක්කොටම මෙතෙන්ට කර්මය දෙවන්න ඕනේ. මේ විදිහට හින්දා මේ විදිහටයි පේන්නේ. දැන් මේ විදිහ කෙනෙක් මෙතන ඉන්නව නෙමෙයි කියලා කිව්වොත් ඔප්පු කරලා දෙන්න හැකිද අපිට? බෑ. රහතන් වහන්සේ කියලා කියන්නේ ඔක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් මේ කර්මය කියන මට්ටමින් අපිට පේන මට්ටමේ මිදිලා සැබෑව දකින්නවා. නමුත් ඒක අපි පිළිගන්නේ නැහැ. අපිට පේන සිද්ධියමයි අපි තර්ක කරන්නේ. එතකොට ආහාරජ රූප කියලා කියන්නේ එතකොට විශේෂයෙන් එක දකින්න මේ ශාරීරියේ අභ්‍යන්තර කොටස් ටික තියෙනෝනේ. ඔය තව ගත්තාම අපි ඔය පෙන්වන්නේ දැන් හොඳට බලන්න කෙස් ලොම් නියදත් හම්මස් නහර කියලා මේ පුන්නනේව මොනවද? ආහාරපත්‍ය හටගන්නේ. දැන් මේ වර්ණ රූපය එහෙම කිව්වා නෙමෙයි. වර්ණ රූපය කියනොත් අපි කෙස් ලොම් නියදත් හම්මස් කියලා බෙදනකොට අපි හිතනවා නම් ඔක වර්ණ රූපය කියලා. ඒක වැරදි. වර්ණ රූපය කියලා කියන්නේ මේවා ඔක්කොම එකට එකතු කළා මෙහෙම හැඩයක් පෙන්වනවා අපිට. සතහනක් පෙන්වනවා. ඒක කර්මජ ඇහැට පේන සිද්ධිය. පෙනීම මාත්‍රයක් විතරයි. ඊට පස්සේ මේ ඔය කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුළු කියලා ඔය මෙනෙහි කරන ටිකට කියනවා ඕවා ආහාරජ රූප කියලා. මේවා කෙලිම ආහාරජ රූප. ඊට පස්සේ මේ ආහාරයෙන් තව එකක් වෙනවා. කර්මජ රූපයට අනුපාලක වෙනවා. දැන් ප්‍රධානව නෙමෙයි කර්මජ රූපයේ ඇහැකන දිවනාසී ශරීරය කියන මේ රූප හැදුනාම ආහාරයේ පැත්තකින් ඉඳලා මේව පාලනය කරනවා. අපි කියමු දැන් දරුවෙක් උපන්නාම උපන්න දරුවව ළමා නිවාසයකට හදාගන්න දුන්නෝ නේද? එයා ළමා නිවාසයෙන් දරුවව ඉපැද්දුවේ නෑ. උපන්න දරුවව පාලනය වෙනවා, පාලනය කරනවා. වගේ කර්මෙන්මයි මේ ඇහැ හැදෙන්නේ. ආහාරයට අනුපාලනය වෙනවා. ආහාරය ආහාර අනුපාලිතයි ඇහැ. ආහාරයට අනුපාලනය වෙන දෙයක්. එතකොට දැන් ඔතෙන්දී අපි දත යුතුයි. දැන් අපි කියමු දැන් අර ජීවිතය උනත් උගන්වන්නේ පහනකට උපමා කළා. පහන කියන එක තිරේ ඉවර වෙලත් නිවෙනවා, තෙල් ඉවර වෙලත් නිවෙනවා, තෙල් ඉතිරේ දෙකම ඉවරලත් නිවෙනවා, හදිසියෙමත් නිවෙනවා. වගේ ජීවිතයේ කීපයක කර්මක්ෂයකිනුත් නිවෙනවා, ආයුක්ෂයකිනුත් නිවෙනවා, ඔබ දෙකම ක්ෂේවලත් නිවෙනවා, දෙකම තියද්දි හදිසියෙනුත් නැරෙනවා. අපි කියමු ඇහැ කන දිවනාසය ශරීරය ඉතිඳු පුරුසින්දි කියන මේ ටික ඇති කරපු යම් අවශ්‍යක් තියෙනවා නම් ওই ටික නැතිවත් නැරෙනවා. හරිද? ඕතික නැති වෙන එක තමයි එක පාට සමහරට අපිට උන ගහක් කඩන්න වෙනවා කියලා කියන්නේ. මේ ටික තමයි ඒ නැති වෙන්නේ. නමුත් ඒ ටික නැති වෙනකොට අවශ්‍ය තියෙන රූපෙත් නැති වෙනවා. ඒකට පවතින්න බෑ. තේරෙනවද නේද? ඊට පස්සේ සමහරයකක මේව ටික තියෙනවා. වයසට ගිහිල්ලා දැන් ආයුෂ පිරිහිලා හොඳටම. ඒ කියන්නේ හොඳට වයසටම ගිහිල්ලා මැරෙනවා. මේව එතකන් නැති වෙන්නේ නැහැ. ඇහැ කන දිවනාසේ ශරීරයේ මේවා එතකන් නැති වෙන්නේ නැහැ. කර්මය තියෙනවා, ආයුෂය පිරිහිලා මැරෙනවා. අර ශනිකව මැරෙනවා අපි කියන කර්මය වුණා කියලා. ඒ කර්මයෙන් මේ පහම නැසනවා. නැසනකොට නැසෙනවා. තේරෙනව නේද? ඇහැ විතරක් නැසෙන කර්ම තියෙනවා, කන විතරක් නැසෙන කර්ම තියෙනවා. කර්මක්ෂය කියනකොට කර්මෙන් හටගත් රූප ඔක්කොම එකවර නැති වුණොත් එයාට ජීවත් වෙන්න ආයක පුළුවන්ද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය, ජීවිතේන්ද්‍රිය, ඉන්ද්‍රිය, ඉස්ත්‍රියක් නම් ඉස්ත්‍රියන්ද්‍රිය, පුරුෂයෙක් නම් පුරුෂේන්ද්‍රිය, ඔය ටික ඔක්කොම නැතනවා. නැසනකොට මේ ආයුෂ රූපේ තව ආයුෂ තිබුණා. ඒ කියන්නේ ආයුෂ හොඳට පෙරලා රූපය හදන්න පුළුවන් ඉන්ද්‍රිය මුකුත් වෙලා නැහැ. වකුගඩු හොඳට තියෙනවා, ආහාර පාන ජීර්ණ පද්ධතිය ඒව හොඳට තියෙනවා, ඒවට මුකුත් වෙලා නැහැ. නමුත් කර්මක්ෂේ නැහැ. ආයුක්ෂයයි කියලා කියන්නේ මේව පවත්වන්න පුළුවන් විදිහට ආයුෂ නිපද වෙන්නේ නැති තත්වයකටම යනවා. ඒ නිසා එන්නෙන් ශරීරය දුබල වෙනවා. අපි කියමුකෝ කන බොන ආහාර පාන හොඳට මිරිකල මේක රූපය හදන්න පුළුවන් හැකියාව එන්නෙන් අඩු වෙනකොට ඒක තමයි මේ දිරනවා කියලා කියන්නේ. එන රූප කලාප හැදෙන ගති අඩුයි. ආ දැන් ඔය පෙන්වන බුදුරජාණන් වහන්සේ මේ නිතරම බඩ පිරුණු විතම ආහාර කනවා නම් ආයුෂ පිරිනවා කියලා. කියන හොඳට ආහාර දිරන්න දෙන්නේ නැතුව මේ ලෙඩ රෝග හැදෙන එකක් ඊගාට ආයු පිරිහෙන්න හේතුවක්. හැටියට පෙන්වන මොකද්ද? දහම පිටකෙම තියෙන කොටන කාර්ය. ඒ කියන්නේ දැන් බෙහෙතක් කනවා, කාලා බඩ ගිනි වෙන්න ඉතිලා අපව කනවා. ආයුෂ බඩ ගිනි වෙන්න ඉතිලා අපව කනවා. නැවත නැවත කෑම ආයුෂ පිරිහෙන්න හේතුවක් වෙනවා. හරියට ආයුෂ පෙරා ගන්න පෙරෙන්නේ නැහැලු. එතකොට මේ වගේ දේවල් වලට කියනවා මොකද්ද? පිරිහිලාම ගියාම ඒ රූපය පවතින විදිහට ආයුෂය කියන එක වර්ධනය නොවන තත්වයටම මැෂින් එක දුර්වල වෙනවා. එතකොට කියනවා මොකද්ද? ආයුක්කයයි. එතකොට ආයුෂයක ක්ෂය වුණාම කර්මෙන් හැදුණු දේවල්ට පවතින්න බෑ. ඒ හින්දත් නැරෙනවා. ආයුක්ෂේනොත් පහන නිවෙනවා. ඊට පස්සේ උභයක්ඛය කෙනෙකුට ඒ ආයුෂයේ ක්ෂය වෙනකොටම කර්මයක් ඉවරයි. කර්ම ඉවර වෙනකොටම ආයුෂයත් ඉවරයි. එහෙම නැරෙනවා. දෙකම තියනවා කෙනෙකුට. කර්මයක් තියෙනවා, ආයුෂයක් තියෙනවා. උපච්ඡේදක මරණ කියලා කියනවා. දැන් අපි කියමුකෝ හදිසියේ සුනාමියක් ආවා. ඈ ඕකට තියෙනවා තව මේකේ දැන් එක න්‍යායකට ගත්තොත් අනන්තයි ප්‍රභේදය. ඊට පස්සේ කියන්නේ ඔය කර්මයක් වෙනස් වෙන්න පුළුවන් ආපහු කාල රාශියක් තියෙනවා. ඒ කියන්නේ මේ කර්මය ගතාම ඔව් කාල සම්පatti, කාල විපatti, ඍතු සම්පatti, ඍතු විපatti, ප්‍රයෝග සම්පatti, ප්‍රයෝග විපatti, ගති සම්පatti, ගති විපatti කියලා ඔය වගේ කර්ම වෙනස් වෙන ක්‍රම තව රාශියක් තියෙනවා මේකේ. ඔය න්‍යායන්ට පැමිණලා උපච්ඡේද කියන මරණය වුණත් වෙන්න පුළුවන්. මම මේ නිකම්මට ගත්තේ කිව්වේ මේක. කර්මක්ෂය ආයුක්ඛය කිව්වහම මරණය අපේ ජීවිතෙන් අපි දකින්නේ නැහනේ. මේ මොකද්ද වෙන්නේ කියන එක. ඒකටයි කර්මක්ෂය සහ ආයුක්ඛය කියන මරණයගේ ස්වභාවය. එතකොට කර්මජ රූප දන්නවනේ දැන්. ආහාරජ රූප දන්නවනේ. එතකොට කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න ඍතුජ රූපත් දන්නවා අපි ඈ. ඉස්සෙල්ලා ඒ සත්‍ය හතර රූප හතර අපි දැනගනිමුකෝ. දැන් ඇහැ කන ඒ ටික කර්මජ රූප. අර මං කියේ ආයුෂ ඇති කරන අභ්‍යන්තර පිහිටීම ඇති කරන ඒ ටික ආහාරජ රූප. ඊට පස්සේ වචී විඤ්ඤාප්ති, කාය විඤ්ඤාප්ති කියන දෙක චිත්තජ රූප. ඒක කෙලිම චිත්තජ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි තව තියෙනවා චිත්ත සමුත්ථාන රූප කියන ඒවා. චිත්ත සමුත්ථාන රූප කියලා කියන්නේ රූප ආයතන, සද්ධ ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ඉත් ඉන්ද්‍රිය, පුසේ ඉන්ද්‍රිය, කබලින්ක ආහාරය, රූපස්ත, ජරතා, අනිච්චතා මේ වගේ රූප ටිකක් තියෙනවා. හිතෙන් ඔසවන්න පුළුවන් රූප. හිතෙන් ඔසවන්න පුළුවන් රූප කියලා කියන්නේ මොකද්ද? මේ රූපය අපිට හිතෙන් සිහි කරන්න පුළුවන්නේ. තේරෙනවද නේද? වර්ණ රූපය හිතෙන් සිහි කරනකොට ඒකට කියනවා මොකද්ද? චිත්ත සමුත්ථන රූපයක් කියලා. අහප සද්දයක් හිතෙන් සිහි කෙරුවොත් ඒකට කියනවා චිත්ත සමුත්ථන රූපයක් කියලා. ඔතෙන්දී අපි අර කියන්නේ මෙන්න මේ න්‍යාය හොඳට තේරුම් ගත්තාම එක කරුණක් කියන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් කියනවානේ චිත්තක්ෂණ 17ක්ම චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක්ම එකම රූපය බලාගෙන යනවා කියලා. නමුත් එහෙම යන්නේ මොකද රූප ආයතනේ පෙන්නනවා න චිත්ත සමුත්ථන රූප ආයතනෙකුත් තියෙනවා. චිත්ත සමුත්ථන රූප ආයතනෙකුත් තියෙනවා. යන් රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්ථානං සිතින් උපන්න සිතේ ප්‍රත්‍යයෙන් උපන්න සිතින් ඔසවන ලද රූපයක් තියෙනවා කියලා මේක අපිට ඉදිරියට කරගෙන යනකොට ඕවට හම්බ වෙනවා අපිට මම දැන් ආහාර ප්‍රත්‍ය ටික විතරයි කරන්නේ ඉදිරියට යනකොට මේ කරන විස්තර ටික ඔක්කොම ඒ චිත්තජෝ චිත්ත සමුත්ථානෝ චිත්ත ප්‍රත්‍යයෙන් ඔසවන රූප මොනවද කියලා මේක හොඳට පෙන්නනවා ඊට පස්සේ එතකොට කියන්න බෑ වර්ණ රූපයේ මේ හිතෙම මෙහෙම විතරක් දකින්නවා මෙහෙමයි කියලා එතකොට දැන් ඒ ඒ ඒ රූප මොනවද ඔව් කෙලින්ම චිත්තජ රූප තියෙනවා හරිද චිත්තජ රූප මොකද්ද කාය විඤ්ඤාප්ති වාචි විඤ්ඤාප්ති වගේ දේවල් එතකොට දැන් අර වගේ රූප ගත්තාම ඒවා චිත්තජයි ඍතු සමුත්ථානයි තේරෙන්නේ දැන්ට ඒක ගම්මු අපි චිත්තජ කියන එක කර්මජ කිව්වා ආහාරජ කිව්වා චිත්තජ කිව්වා ඍතුජ කියන එක ගන්න ඍතුජ කියලා කියන්නේ බාහිර ගහක් කොළක් නිසා හරිද ඒ කියන්නේ බාහිර ඍතුයෙන් අෂ්ටමක රූපයක් උපදිනවා ඒ අෂ්ටමක රූපෙන් තව අෂ්ටමක රූපයක් උපදිනවා අපි කියමු ගහකින් ගෙඩියක් හැදෙනවා කියන්ටක දැන් ගහ කියපු එක හේතුයි ඵලයේ හේතු සම්පන්නයි. ඍතු ප්‍රත්‍යේ ඍතු සමුත්ථාන. ඒ කියන්නේ දැන් ගහ කියපු එක ඍතු ප්‍රත්‍යේ, ගෙඩිය කියපු එක ඍතු සමුත්ථාන. ඍතු ප්‍රත්‍යේ ඍතු සමුත්ථාන. ඒ වගේ දෙකකින් අපිට ගත්ත හැකි. ඍතු සමුත්ථාන ඍතු ප්‍රත්‍යේ. ආපහු මේ හටගත් එක ආපහු තව දෙයකට හේතුවක් වෙන්න පුළුවන්. අප ඍතු ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍ය මේ දේ තව එකකට තව සුද්ධස්ත්‍යයක් උපදවන්න පුළුවන් මේ ගහෙන් තව ගෙඩියක් ඇති වෙන්න පුළුවන් කියලා දැන් කර්මජ රූප කියන ඒවා මතකනේ එතකොට ඒවා කර්මජමයි චිත්තජ කියපු ඒවා චිත්තජමයි ඒවා ආය සම්මිශ්‍ර බවක් නැහැ හොඳට මතක තබා ගන්න ඕනේ කොහෙවත් අනිවාර්යෙන් තියෙනවා එහෙම නෙමෙයි කර්මජ රූප කර්මයේ මත වෙනස් වෙනවා චිත්තජ රූප චිත්තේ මත වෙනස් වෙනවා. කෘතුජ රූප කෘතු මත වෙනස් වෙනවා. ආහාරජ රූප ආහාරජ මත වෙනස් වෙනවා. ඊට පස්සේ ඒකේ හැදෙනවා කර්ම ප්‍රත්‍ය ඍතු සමුත්ථානයි. ඒකට තමයි මම ඔය කිව්වේ දෙවියන්ගේ උයන් වතු වගේ දේවල්. කර්ම ප්‍රත්‍ය ආහාර සමුත්ථානයි. ඒකට තමයි කිව්වේ රැවුල ඔය පිරිමින්ගේ වගේ අංගපසංග හැදෙන හැටි මේවා කර්ම ප්‍රත්‍ය ආහාර සමුත්ථාන ඊට පස්සේ ආහාරජ ඍතු සමුත්ථානයි අර ඒකට තමයි කියේ දැන් යම් කිසි කෙනෙක් විස භාග ඒ කියන්නේ මොන හරි කෑමක් කනවා කෙනෙක් කුට මස් වගේ දේවල් කෑමම කරප්පම් හැදෙනවා කරප්පම කියපුවොත් ඍතු සමුත්ථානයි මේ ආහාර ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය ඍතු සමුත්ථානයි. දැන් තව කෙනෙකුට අර කීයේ මොන හරි අපත්‍ය ආහාරයක් අරගෙන අවුය ගියාම කුෂ්ඨ හැදෙනවා. එතකොට ආහාර ප්‍රත්‍ය ඍතු සමුත්ථානයි. ඊට පස්සේ දැන් එර්ධ ප්‍රාතිය ආහාරය පානකොට අහසේ ඔය ඇටෙක් මවනවා, අස්සෙක් මවනවා, උයම් මවනවා, කුමාරයෙක් මවනවා. එතකොට චිත්ත ප්‍රත්‍ය ඍතු සමුත්ථානයි. චිත්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය හේතු වෙන චිත්තේ කෘතියෙන් හටගන්නේ තේරෙනවද එතකොට චිත්ත ප්‍රත්‍ය ඍතු සමුත්ථාන එතකොට ඔන්න ඔය විදිහට කර්මජ චිත්තජ ආහාරජ ඍතුජ රූපක් දත යුතුයි ඒවා සම්මිශ්‍රව වෙන රූපක් දත යුතුයි තේරෙනවද දැන් ඒක හදිසියක් වුණොත් හිතලා නුවණින් බලා ගන්න පුළුවන් ඔය කාරණා ටික තේරුණා නේද? දැන් අර මම දවසක් කියපු න්‍යාය හරියටම හරි ඈ. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් මෙන්න මේ ස්වභාවය දැක්කොත් තමයි අපිට දැන් අපි ඇහැ අනිත්‍යයි කියන. ඇහැ අනිත්‍ය බලනකොට මේ ටික අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනේ. මේ ටික දන්නේ නැති හින්දායි අපිට ඇහි නිට්ටි බව පේන්නේ. අපි දැන් මෙහෙම මේ ඇහැ දිහා දැක්කොත් දැන් මේක ඉන්නේ මොකද්ද මට? කර්මජ රූපය. දැන් අපි දන්නවා මේ ඇහැ කර්ම සමුත්ථාන. කර්මජය. තේරුණනේ? ඔන්න කඩදාසි කැලලක තියෙන හැක් දැක්කොත් දැන් මේ පේන හැම මොකද්ද? ඒ ඇහැ හැදිලා තියෙන මොන රූපකින්ද? ඍතුජයි. උපාදින්නයි අනුපාදින්නයි කියලා පෙන්වන්නේ ඉදිරියට ওই න්‍යායමයි. උපාදින්නයි කියන්නේ කර්මජයි, අනුපාදින්නයි කියන්නේ කර්මයෙන් හටගත්ත නෙමෙයි ඍතේ හටගන්නේ. අනුපාදින්නයි. හිතෙන් ඍතුජයි ඍතුජයි. ඒවේ ඔක්කොම ඒවට කර්ම නැහැ. සවිඥානික රූප වලට විතරයි කර්මජ. ඊට දැන් හිතෙන් සිහි කරනවා. අපිට හිතට පේන නැහැ. එතකොට මොකද? චිත්තජයි. හොඳට දන්නවා එතකොට දැන් හිතට සිහි වෙනකොට අපි දැකපු එක කියලා රැවටෙන්නේ මේ ස්වභාවයෙන්ම දන්න නිසා. හිතට පේන දේ චිත්තජයි. චිත්ත සමුත්ථාන රූපයක් මේ නේද කියලා අපි තේරුම් ගත්තොත්. දැන් දන්නවා චිත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත දේ හිත නැති වුණොත් නැති වෙනවා. මේ පේන දේ කර්මජ රූපයක්. කර්මයෙන් හටගත්තේ මේ කර්මේ නැති වුණොත් නැති වෙනවා. මේ බලන ස්වභාවය නැති වුණොත් නැති වෙනවා. හොඳට බලන්න ඕන හොඳට දකින්න ඕන කර්මජ කියන එක බලනකොට අවස්ථාවට මෙහෙම පේන සිද්ධියක්. කර්මය කියන්නේ ඊගාව මොහොතට එනකොට මට කර්ම වෙනස්ලා තිබුණොත් මෙහෙම පේන්නේ නැති වෙයි. දැනට මේ එකම විදිහට පේන හින්දා මේ ස්වභාවය තියෙන්නේ. කර්මයේ කර්මජ ඇහි ඒ විදිහට විපාක දෙන්නයි පේන්නේ මේක. තේරෙන්නේ? අර අන්ධක විඳ ජාතකේ පෙන්නන්නේ අර චක්‍රදරයා ඔළුවේ ඈ මිත්තින්දක ජාතකේ අර අකුසල කර්මයට මේ අර උර චක්‍රයක් කරගෙන මෙහෙම උර චක්‍රය හිතේද කරගෙන හිතේ කැරකි කැපි මහා වේදනාවක් එනවා. අරයට පේන්නේ ලස්සන එළුම් මලක් වටේට කැරකෙනවා වගේ. දැන් අලුතෙන් මිනිහෙක් එනවා මෙතෙන්ට. දැන් අර මිනිහාගේ හිස කැපි යනවා. ලේ වැක්කෙනවා, කෑ ගහනවා. අර මිනිහා කර්මෙට පේන්නේ නිලුම් මලක් වටේ කැරකෙනවා, සුදු හඳුන් වැහෙනවා, ලස්සන සින්දුවක් කියනවා. අර මිනිහා කියනවා, අනේ මටත් ඕක දෙන්න බැයිද කියනවා. එතකොට කියනවා, මේක මේ ඉල්ලනවද එහෙමත් කෙනෙක් කියලා. හරිද? ඊට පස්සේ අරයා දැනගන්න මේ මං වගේම කුසල කර්ම කළා අපු සතෙක් මේ මෙයාට දැන් මේ විපාක දෙන්න තමයි කියලා. ආ එහෙනම් කිව්වම ඔන්න එදා ගලවන්න වෙනතට ගලවන්න බෑ යාට. අවුරුදු දහස් ගාණක් මේ හිතවතේ උරු චක්‍රමාල දෙකුත් කියන්නේ මොකද්ද? මොන චක්‍රදද? චක්‍රදර චක්‍රයක් දරාගෙන චක්‍රය කරකිනවා. කරකිනවා කියන්නේ මේක සීවුම් කැපිලා වෙන් වෙන්නේ නැත්නම් කැපි ඉතෝ සීනු බ්ලේඩ් එකකින් යමිලේම කප කප ඉන්නවනේ මේ. අතිවුණු කටුකු මහ විශාල දුකක් විඳින්. ලේ වැක්කිරෙනවා. කෑ ගහනවා. කර්මයට දැන් ඒක විඳින්න වෙන කෙනාට පේන්නේ මොකද්ද? නෙළුම් මලක් කරකිනවා, සුදු හඳු රත් හඳු වැක්කිරෙනවා. මේ ලස්සන සින්දුවක් කියනවා. වාගේ ඇහෙන්නේ. අරයා ඉල්ලන හරි ආසා අනේ මටත් දෙන්න කියලා. බැරිලා නොගත්තොත් එන්න බෑ. කර්මය ගණ්ඩත් ඕනේ. ආ එහෙමද කිව්වම එදා උස්සන්න පුළුවන්. උස්සලා තිබ්බහම අරයා නිදහස් වෙනවා. ඊට පස්සේ කෑ ගහනවා. කෑ ගහනකොට අරයා බිරලා යනවා. ඉතින් මේ කර්මජ රූපයන්ගේ හැටි. නෑ නෑ ඕක තියෙනවා මේ ජාතක පොතේ තියෙනවා. ජාතක පොතේ තියෙනවා. කතාවෙත් ඔය වගේ මේ අතුවාවක හෝ පිටකෙත් ඔහොම කතාවක් තියෙනවා මට. ඊට පස්සේ තවෝක තියෙනවා මේ සංස්කෘත පංචතන්ත්‍රයේදී චක්‍රදර කියලා පංචතන්ත්‍රයේ තියෙන හෝ කතාවක්. එතකොට දැන් ඔය ඒකෙදි ඔය කර්මජ රූප කියන එක අපි හිතන විදිහේ මේ අවකාශ ධාතුව කොහේවත් එහෙම ලෝකවල හැදිලා නැහැ. කෙනාට හැදිලා තියෙන්නේ. ওই සිද්ධිය තමයි මම හැමදාම මේ කියන්නේ මාත්‍රේ කෑගහ. ඒ කියන්නේ මේක තේරුම් කරගන්න, මේක දැනගන්න කියලා. ඊට පස්සේ ඔය හතර වචන කියේ ගෙඩි පිටින් තියෙන එක රූපයක් බැලුවට හරියන්නේ නැහැ. මේ මම ඉන්නවා කියලා රූපයක් තියාගෙන මේ රූපය කම්ම චිත්ත ඍතු ආහාරයෙන් නිහතගෙන තියෙන කියලා හිතුවට හරියන්නේ නැහැ. මේක වෙනස්කම් තියෙනවා. කර්මජ රූප මේවා හොඳට දැනගන්නට ඕනේ. ඒවා නැති වෙන කර්ම නැති වෙන්නේ. මේවා චිත්තජ රූප, මේවා ආහාරජ රූප, මේවා ඍතුජ රූප කියලා හොඳට ওই ටික දැනගන්නට ඕනේ. එතකොට තව ඔය විස්තර තියෙන්න පුළුවන් දැනට ඔය ඇති. ඊට පස්සේ අෂ්ටකේ කුපද මෙසේ සම්පූර්ණ තුනම ඝටනය කරන්න හැකි. ඊට පස්සේ මේක අටුවාචාර්යන් වහන්සේ කියනවා. තමයි අටුවාචාර්යන් වහන්සේ කිටින් තියෙන මම තමයි මේ කරුණු හදලා මේක කත්තේ මේ කතාවල් දාලා. ඒ කියන්නේ මේකේ තව තියෙනවා ඍතුජ රූප කියන එකට පෙන්වන්නේ දැන් ඍතුයෙන් හටගත් සුද්ධාස්තක ඍතු සමුත්තානම් එහිදී ඍතුයෙන් තව රූප කලාප උපදිනවා එතකොට ඍතු ප්‍රත්‍යේ ඒකෙන් තව රූප කලාප වන ඍතු සමුත්තාන මේ ඍතු න්‍යාය දකින්න කියනවා අනුපාදින්නක කය සමග අනුපාදින්නක ධර්මයන්ගෙත් එහෙම තියෙනවා හැම තැනකම ඒ කියන්නේ ඍතු මෙවික ආධ්‍යාත්මිකවත් තියෙන රූප කලාප උපදින බාහිර තියෙනවා මෙහෙමයි කියලා පෙන්වනවා හරිද ඊට පස්සේ සිතින් උපන් සුද්ධාස්තකයේ චිත්ත සමුත්තානං සිතින් උපන් සුද්ධාස්තක චිත්ත සමුත්තානං හරිද ඊට පස්සේ ඒකේ පෙන්වනවා පසුව හතගත් චිත්තජයසික ධර්ම පළමුව උපන් මේ කයට ද චිත්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා හරිද ඊට පස්සේ අනන්ත රීක්ෂ නම් වූ අහසේ ඇතිකුඩු දැක්වේ අතිකුඩු දැක්වේ රියකුඩු දැක්වේ ඒ විවිධ සෝතව්‍යෝද දැක්වෙත් ඒ කියන්නේ ශබ්ද දැහෙනවා මේ චිත්ත ප්‍රතිත් සමුතන ඒ ටිකම කිව්වා ওই ටික විස්තර කළා දැන් මේ රූපකණ්ඩේ ඔක්කොම කියලා තියෙනවා කියලා අන්තිමටම පෙන්නනවා මෙතෙන්දි මෙන්න මේ කාරණාව මේක තමයි මගේ හොඳට නෝනින් ගන්න කියලා පරිනිප්පත්ති anu සොලස් රූපයෝ පරිනිස්පන්නයෝ රූප 16ක් මේක පෙන්නන දැන් අර පිටක පෙන්නන 18ක්නේ මේ නිස්පන්න රූපලු පරිනිස්පන්න රූපය වෙති දස රූපය අපරිනිස්පන්නයෝ වෙති දස අපරිනිස්පන්නයෝ අසංකතේ උනම් වන්නාහුද දස අපරිනිස්පන්න රූපය අසංකතයි කියනවා හරිද පරිනිස්පන්න රූපය සංකතයි කියනවා දස අපරිනිස්පන්න රූපය අසංකතයි කියනවා එතකොට ඒකට අටුවාචාර්යන් වහන්සේ අදහසක් දෙනවා ඒ රූපයගේම කාය විකාරයේ කාය විඤ්ඤාප්තිනම් වකි විකාරයේ වකි විඤ්ඤාප්තියම් චිද්වේ විවරේ ආකාශ ධාතුනම් ලහුතාවේ ලහුතානම් මුදිතාවේ මුදිතානම් කර්මන්නේභාවේ කර්මනතානම් ඉපදීම උපචේනම් පැවැත්ම සම්තතිනම් ජිරණ ආකාරයේ ජරතානම් ඇතිව නැතිවන ආකාර අනිත්‍යතානම් පරිනිස්පන්න සියල්ලම සංකත වේ පරිනිස්පන්න සියල්ල සංකතයි අපරිනිස්පන්න අසංකතයි කියනවා. එතකොට අනිස්පන්න ධර්ම මොනවද? නෑ වචි කාය විඤ්ඤාප්ති වචි විඤ්ඤාප්ති ඉඳලා උපචේ සංතති ජරතා අනිත්‍යතා නේ ලහුතා මුදිතා කම්මඤ්ඤතා උපජේ සම්තිති ජරතා අනිත්‍යතා ඒ ටිකයි උඩින් වාචි විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති ආකාශ ධාතු කියන ওই 10 හරිද දැන් මේකේ ඒකයි මං කිව්වේ මේවා නෝන ගන්න මේවා අසංකතයි කියලා කියනවා නමුත් එහෙම බෑ පෙළේ දැන් මේකෙම අටුවාචාර්යන් වහන්සේ දැන් මේවට ප්‍රතිතික පෙන්නවා අපි කියමු දැන් ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ටික තුම් ප්‍රත්‍යයෙන් හටගන්න කිව්වා. තේරුණාද? ආහාර ප්‍රත්‍යයෙන්, ඍතු ප්‍රත්‍යයෙන්, චිත්ත ප්‍රත්‍යයෙන් හටගන්න කියලා පෙන්වන්නේ. තේරුණනේ? දැන් මේ පිටේම අටුවාචාර්ය වහන්සේ එහා පිටුම පෙන්වුවා මේවා විඤ්ඤා කාය විඤ්ඤාප්ති වාචි විඤ්ඤාප්ති චිත්ත ප්‍රත්‍යයෙන් කියලා පෙන්වුවා. ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියපුවා තුම් ප්‍රත්‍යයෙන් කියලා පෙන්නවා. ජරතාංචිතා කියන එකට ප්‍රත්‍යක් නැහැ කියලා පෙන්නවා. දැන් මෙතනදී එහා පැත්තේ විදුරටම අරගෙන මේකෙද කියනවා මේ 10ම අසංකතය. අනිත් 10 පරිනිස්පන්නයි. පරිනිස්පන්න 10 සංකතයි. අපරිනිස්පන්න 10 අර 16 සංකතයි. මේ 10 අසංකතයි කියන්නේ. නමුත් පිළේම ඊට එහා මම අර පින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා මරණම් වික්‍රේ අනිත්‍යං සංකතම් පටිච්ච සම්පන්නං ජරා මරණ මහණෙනි අනිත්‍යයි සංකතයි පරිසම්පන්නයි කියලා පෙන්වනවානේ පෙන්වනවානේ නැද්ද පිළි දැන් මෙතෙන්දී අටුවාචාර්ය මහන්තේ කියනවා අනිත්‍යතා ජරතා කියන රූපය අසංකතයි කියනවා දැන් මේ 10ට අයිති වෙන්නේ අනිත්‍යතා ජරතා කියන එක දැන් අටුවාචාර්යන් කියනවා මේ මම මේකෙදි දෝෂයක් කියනනේ මේවා ගන්නකොට නෝනින් බල්ල ගන්න කියන එක දැන් මේක අපි අසංකතයි කියලා අටුවාචාර්ය මහන්තේ තියනවා කියලා අපි එහෙම නොගතිය යුතුයි මේවා දොස් තියනවා නිවැරදි දේ තියෙනවා හොඳ දේ තියෙනවා අතහැරිය යුතු දේ තියෙනවා බල්ලා ගන්න ඕනේ දැන් අනිත්‍යතා ජරතා කියන රූප දෙකත් එක්ක මේ රූප 10 තමයි අටුවාචාරයෙන් අසංකතයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජරා මරණම් පිටු අනිත්‍ය සංගතම් පරිච්ඡ සම්පන්න
කියලා පෙන්වනවානේ, අහලා තියෙනවානේ, එම සූත්‍ර දැකලා තියෙනවානේ. එතකොට දැන් මොකද්ද ගන්න? පෙළ ගන්නවද මේ අටවචරණ හන්ද කියන වචන ගන්නවද? ඒ හින්දා මම හිතෙදි කියන්නේ මෙහෙම තිබුණාට අසංකත ධාතු ගොඩාක් නෑ. මේ ප්‍රඥාප්තිය අසංකතයි කියන්නේ මේ න්‍යායයි. මේ න්‍යායෙම ප්‍රඥාප්තිය අසංකතයි කියන්නේ. ප්‍රඥාප්තියේද සංකතයි. මම කියන්නේ මේක පෙන්වනවා. ප්‍රඥාප්තිය ගැන මේ ධම්මසංගමයේ සබ්බේතේ නිරුක්ති පත, සබ්බේතේ අධිවචන පත, සබ්බේතේ ප්‍රඥාප්ති පත. මහනි ප්‍රඥාප්තිය කියන්නේ මොකද්ද කියලා නාම දෙයයන් නාම කරණ විස්තර ටික තන මේවයි ප්‍රඥාප්ති කියන්නේ. එතකොට මේ පින්නල් රූපකාණ්ඩ. ඒක මේ ටික දැන් මම කිව්වේ අපර නිස්පන්න ධර්මෙත් පර නිස්පන්න ධර්මෙත් ඔක්කොම පින්නේ රූප වලට. තේරුණේ? අපි මෙහෙම කියමු. ද මේකට ප්‍රත්‍ය බැහිනම් අපි කිව්ව සංකත ධර්මයන් ඇතිකල්ලි සංකත ධර්මයන් නිසා මේවා විද්‍යමාන වෙන්නා. මේ ධර්මය අත්‍යප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා. මේ ධර්මයේ ඇතිකල්ලි මේ ධර්මයේ යෙයි කියන ප්‍රත්‍ය වේදිලා නැද්ද? අපි කියමු මමත් අර කියනෝනේ අනිස්පන්න කියන එකේ තේරුමක් තියෙනවා. අනිස්පන්න කියලා කියන්නේ ඒ වස්තුවට ඒ දේට උපදින්න බෑ. උපන්න දෙයක් නිසා විද්‍යමානයි. එතකොට ඒද සංකතයි. උපන්න දෙයකයි විද්‍යමාන. එහෙනම් මේ ධර්මයන්ගේ ඉපදීම ඇතිකල්හි මේ ධර්මයේ වෙයි. එහෙනම් මේ ඇතිකල්ලි මේ වෙයි යන ප්‍රත්‍යයෙන් අපි කියන එකට කියන අත්ති ප්‍රත්‍ය එදිලා තියෙනවා. මේ ධර්මයේ ඇතිකල්ලි මේ ධර්මයේ යෙදෙනවා කියන අත්ති ප්‍රත්‍ය යෙදෙනවා මේකට. තේරෙන්නේ දනිත්‍යව මම දන්නේ ගැඹුරින්. නමුත් ඒ අර්ථෙනොත් මේ ධර්මයේ සංකතයි. සංකතයි කියලා කියන්නේ යම් ධර්මයක් නිසා යමක්, ඒ කියන්නේ අසංකතය කියන එකට මොනම ප්‍රත්‍යක්කොත් යෙදෙන්නේ නැහැ. අසංකතය කියන එකට දැන් මෙහෙම ගත්තාම අසංකතය ගොඩක් නේ. මෙතනම අසංකත 10යි. ප්‍රඥාප්ති අසංකතයයි 11යි. නිර්වාණ සංකතයයි 12යි. ඔහොම ගත්තාම ඔක්කොම ටික අසංකත වෙනවා. අර කතාවත් උපකරණේ වෙන පරවාදී කියන දුක්ඛ සත්‍ය අසංකතයි කියනවා. දුක්ඛ සත්‍ය අසංකතයි කියනවා. සමුදය සත්‍ය අසංකතයි කියනවා. නිරෝධ සත්‍ය අසංකතයි කියනවා. මාර්ග සත්‍ය අසංකතයි කියනවා. ඇයි කියනවා? දුක්ඛ සත්‍ය තත අවිතත අනන්‍ය තත ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ සත්‍යත් භූතයි තතයි අවිතතයි අනන්‍ය තතයි නං. භූතයි සැබෑ ස්වභාවයෙන් යුක්තයි, සත්‍ය ස්වභාවයෙන් යුක්තයි, වෙනස් ස්වභාවයෙන් පෙනී සිටින්නේ, අනේ ස්වභාවයෙන් පෙනී සිටින්නේ නැහැ කියන ස්වභාවයෙන් නම් නිරෝධ සත්‍ය ස්වභාවය. දුක්ඛ සත්‍ය කියන්නේ නෝ භූතයි තතයි අවිතතයි අනන්‍ය තතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුක්ඛ සත්‍ය තසංගතයි කියනවා. හරිද? සමුදය සත්‍ය තසංගතයි කියනවා. මේ මාර්ග සත්‍ය තසංගතයි කියනවා. එහෙම කිව්වා කියලා අපි ඉතින් ඒවා පිළිගන්න ඕනේ නැහැ. ඉඳවසේ පරවාදී සකවාදී මොකද කරන්නේ? ඒක දෘෂ්ටි ඛණ්ඩනය කළා එහෙම වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. හරිද? ඒකෙදිත් අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ භූතයි තතයි අවිතතයි කිව්වයි කියන අර්ථය තේරුම් ගන්න ඕනේ. අසංකතයි කියලා අපිට හිතන වචන අරගෙන හරියන්නේ නැහැ. ඉතින් මේ විවේචනන්නේ නේ මම මේවා මතක් කරන ඔබ වහන්සේට හිතන්න හැකියාව එන්නේ. මේවා තියෙන දේවල් උනත් මතක් කරලා කියන්නේත් මම ඒ නිසයි කියලා මම මේවා විවේචනය කරන්නෙත් ඔබ වහන්සලාට බලා ගන්න මිසක මේ වගේ පොතක මොන හරි වැරදීමක් හදිසියේ තිබුණොත් මෙහෙම ගන්න එපා කවදාවත්. මේ අටුවානම් සම්පූර්ණ වැරදි, සම්පූර්ණ දුස්සහිතයි, බමුණු මත බලන් අහවල් තැන වැරදි කියලා ගන්න එපා. හරිද? ඇයි? හරිදෙත් තියෙන ඒ කරුණ වැරදි. අපි කියමු අපි කවුරුත් ඔබ වහන්සලා හොඳට බණ භාවනා කරනවා. ඇත්තටම ගුණහපත් කිසියම් කරුණකින් පොඩි වැරද්දක් වෙනවා. ඒ වැරද්දක් දැකලා අහවලා නම් ඇසුරු කරන්නවත් එපා. වැරදි මහා නරකයි කියලා ඒක වැරද්දෙන් කිව්වොත් හරිද? නෑ. එයාගේ ඒ වැඩේ වැරදි. පුද්ගල අනිත්‍යව ඔක්කොම හොඳයි, ඒ වැඩේ වැරදි කියලා අපි දැනගන්න මිනිස්සු කරගන්න දක්වන්න. ඒ වගේ අනිත් ධර්මයේ හොඳයි මේ කාරණාව සිටිය යුතුයි. මේ කාරණාව ගැලපෙන්නේ කියලා ඒ වචනයක් වාක්‍යයක් තියෙනවා නම් නුසුදුසු ඒක අයින් කරන්න. ඒකත් හොඳටම පිළිසිදු නම් දැන් මේකෙදි මම මගේ අදහස නෙමෙයි මම මේ පෙළම දෙකට ගලපලා මේ පිටියෙන් පිටුවට ගලපලා මම මේ ටික කිව්වේ. මෙතන අසංකතයි කියනවා මේ ධර්මතා 10. ඒ අටුවාචාරින්ම එහා තත්ති පිටියේදී මේ ධර්මයේ සංකතයි කියලා මේ ධර්මයේ උපදින ප්‍රත්‍ය හේතනවා. ප්‍රත්‍ය පෙන්වනවා. ප්‍රත්‍යයෙන් පෙන්වුවාම ප්‍රත්‍යයෙන් නම් හටගත්තේ. හටගත්තදී ඒ ප්‍රත්‍යයයි තියෙන තියෙන්න පුළුවන්. ප්‍රත්‍ය පැත්තෙන් නඹුරු නොවෙන්න පුළුවන්. ඔය නිසා බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් ප්‍රත්‍යයෙන් උපදිනවා නම් ඊග තව න්‍යායක් තියෙනවා. ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍යද ප්‍රත්‍ය සමුප්පන්නද වෙන ධර්මයෝ තියෙනවා. ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය සමුප්පන්න වෙන ධර්මයෝ තියෙනවා. ප්‍රත්‍ය නොවන. තේරෙනවද නේද කියන එක? ප්‍රත්‍ය ධර්මයෝ තියෙනවා. ප්‍රත්‍යද ප්‍රත්‍ය සමුප්පන්න වෙන ධර්මයෝ තියෙනවා. ප්‍රත්‍ය සමුප්පන්න වෙන ධර්මයෝ තියෙනවා. ප්‍රත්‍ය නොවන ධර්මයෝ තියෙනවා. එතකොට ප්‍රත්‍යද ප්‍රත්‍ය සමුප්පන්නද නොවන ධර්මයෝ තියෙනවා කියලා බෙදෙනවා. දැන් උදාහරණයක් ඇරෙද්ද ගත්තොත් පඨවි ධාතුව ආපෝ ධාතුව ප්‍රත්‍යයයි. ආපෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍යයයි. එතකොට ආපෝ ධාතුව නිසා පඨවි ධාතුව පවතිනවා. ඒ හින්දා පඨවි ධාතුවේ පැවැත්මට ආපෝ ධාතුව උපකාර වෙලා හේතුව. ඊට පස්සේ පඨවි ධාතුව නිසා ආපෝ ධාතුව පවතිනවා. එතකොට පඨවි ධාතුව හේතුයි ආපෝ ධාතුවේ නිසා යටෙනවා. තව පැත්තකින් ගත්තොත් සිත නිසා චෛතසික, චෛතසික නිසා සිත කියන එක ගන්නකො සිත ප්‍රත්‍යයයි හේතුයි. ඒ නිසා උපදින ධර්මයේ චෛතසික ප්‍රත්‍ය සම්පන්නයි. ඊට පස්සේ චෛතසික නිසා සිත පවතින්නේ. චෛතසික ධර්ම හේතුයි සිත. ඒ නිසා යපිලා ඵලය. සිතට කියන්නේ නෝ ප්‍රත්‍යද වෙන ප්‍රත්‍ය සම්පන්නද වෙන ධර්මයක් කියලා. තේරෙනවද? ප්‍රත්‍යද වෙන ප්‍රත්‍ය සම්පන්නද වෙන ධර්මයක් තියෙනවා. ඔය ප්‍රඥප්තියක් ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය සමුප්පන්න නොවන ධර්මයක්. ප්‍රත්‍ය කියන්නේ ප්‍රත්‍ය සමුප්පන්නයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උපදිනවා. නමුත් තව දෙයකට හේතු වෙන්නේ නැහැ. දැන් මේ අපරිස්පන්න ධර්මය තියෙනවනේ. රූපස ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන මේවා දකින්ද ප්‍රත්‍ය සමුප්පන්නයි. නමුත් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. පරිනිස්පන්න ධර්මය ප්‍රත්‍ය දෙවෙන ප්‍රත්‍ය සම්පන්න දෙවෙනවා. මේ නිස්පන්න අනිස්පන්න ධර්මයන්ගේ ભેදේ කෙටියෙන් දැනගන්න පුළුවන්. නිස්පන්න ධර්මය ප්‍රත්‍යෙන් උපදිනවා. තමාත් තව දෙයකට ප්‍රත්‍ය වෙනවා. අනිස්පන්න ධර්මය ප්‍රත්‍යෙන් උපදිනවා. තමන් තව දෙයකට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. තේරුණා නේද? තව දෙයකට ප්‍රත්‍ය වෙනවද මේවා? නැහැ. දැන් රූපස ලහුත රූපයගේ සැහැල්ලු බව රූපේ නිසා මේ සැහැල්ලු බව කියනක උපදිනවා. සැහැල්ලු බව කියලා එකකින් තව එකක් උපදිනවද? නැහැ. උපදිනවා මිසක වෙන මේකක් නැහැ. මේ අර කවුද? උපාදාය රූප කවුද මන්ද කිව්ව මං අහගෙන මාත් ඉස්සරහට කියලා තියෙනවද මන්ද? එහෙම වෙන්නේ නැහැ. උපාදාය රූප ප්‍රත්‍යයයි ප්‍රත්‍ය සමුප්පන්න නෙමෙයි. නෑ ප්‍රත්‍ය සමුප්පන්නයි ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියලා. එහෙම බෑ. උපාදාය රූප ඔක්කොම නෙමෙයි. උපාදාය රූපයන්ගේ ওই 10 විතරයි ඇයිටි. දැන් ඇහැ ප්‍රත්‍ය සමුප්පන්නයි. ආහාර අපි කියමු දැන් ප්‍රත්‍ය සමුප්පන්නයි කියන්නේ ඇහැ කර්මජයි. කර්ම ප්‍රත්‍යෙන් උපන්නේ. ප්‍රත්‍ය සමුප්පන්නයි. ආපෝ ප්‍රත්‍ය. චක්කු විඥානයේ අනුවගිය ධර්මයන්ට ප්‍රත්‍ය වෙන්නේ දෙහෙතු වෙන්නේ නැද්ද? හේතු වෙනවා. ඇහැ ප්‍රත්‍යද ප්‍රත්‍ය සම්පන්නද කියන්නේ වටින්නේ නැද්ද? දැන් උපාදාය රූප ඔක්කොම ප්‍රත්‍ය සම්පන්න වෙනව නෙමෙයි. තේරෙනවද මේ කියන එක? ඇහැ කියන එක කර්ම පැත්තෙන් ගත්තාම හේතුකින් හටගත්ත නිසා ඇහැට කියන්නේ වෙනව මොකද්ද? ප්‍රත්‍ය සම්පන්නයි කියලා කියන්නේ වටිනවනේ. කර්ම ප්‍රත්‍යෙන් නම් හටගන්නේ. යම් හේතුකින් හටගන්න දෙයක් කියනවා හේතුවට කියනවා ප්‍රත්‍ය කියලා හටගන්න දෙයට කියනවා සම්පන්නයි කියලා. කර්මේ නැමති හේතුයෙන් හටගන්න ඇහැට කියනවා මොකද්ද? ප්‍රත්‍ය සම්පන්නයි කියලා. දැන් ප්‍රත්‍ය සම්පන්නයි. මේක තව දෙයකට ප්‍රත්‍ය නොවුනොත් ඇහැ උදව් කරගෙන චිත්තජාතික ධර්ම හටගන්න පුළුවන්ද? බෑ. චක්කුම් පටිච්ච රූපේච ඇහැද රූපයන්ද නිසා ඇහැද රූපයේද උදව් මුල් වෙලා උපකාර වෙලා නැද්ද චක්කු විඥානීය සහජාත ධර්මයන්ට? එතකොට ඇහැ පච්චේ වෙලා නැද්ද? පච්චේ වෙලා තියෙනවනේ. ආ එහෙනම් උපාදාය රූප ඔක්කොම පච්චේ සම්පන්නයි පච්චේ නෙවේ කියන වචනේ යෙදෙන්නේ. අපරිනිස්පන්න ධර්මයන්ට යොදන්න මේ පරිනිස්පන්න අපරිනිස්පන්න ભેදේ බෙදන්නේ මේ නිසාමයි. අපරිනිස්පන්න ධර්මයන්ට යොදන්න මොකද්ද? පච්චේ සමුප්පන්නයි මේ පච්චේ සමුප්පන්නයි පච්චේ නෙමෙයි. පච්චේ ද වෙන පච්චේ සම්පන්න වෙන ධර්මය තියෙනවා. පච්චේ සමුප්පන්නයි පච්චේ නොවන ධර්මය තියෙනවා. ඊට පස්සේ ඔක හතරකට බෙදනවා නේ. පච්චේද පච්චේ සමුප්පන්නද නොවන ධර්මය තියෙනවා. ඒ අසංකත ධාතුව. ওই තුන තමයි තියෙන්නේ. ඔය ඔය ටිකෙන් ඔය මං කියන ටිකෙන් තොර ඔය 10න් තොර පච්චේ නොවන, ඒ කියන්නේ පච්චේ සමුප්පන්නයි පච්චේ සමුප්පන්නයි පච්චේ නොවන ධර්මයක් පෙන්වන්නද කියන්නේ? කිසි කෙනෙකුට පෙන්වන්නද? කවුරුත් අද දන්නේ නැහැ ඔබ. මොකද මේවට ඊට පස්සේ අසංකතයි කියනවා. මොකද පච්චේ ආපහු යෙදෙන්නේ නැති පැත්තට බලලා. තේරෙන්නේ? පච්චේ සමුප්පන්නයි. ඒ පැත්තෙන් බලන්න නැවත පත්‍යක් යෙදෙන්නේ නැති පැත්තට බලලා අසංකතයි කියනවා. ඔය මේ 10ට අසංකතයි කිව්වා වගේම ප්‍රඥප්තියට අසංකතයි කියනත් ඔය අර්ථයෙන්. ප්‍රඥප්තියද දකින්ද පච්චේ සමුප්පන්නයි කත්තේ නෙමෙයි නෝන ධර්මයක්. යම් ප්‍රඥාප්තියක් හටගන්න පුළුවන් දෙ චිත්තචෛසික ධර්ම නැතුව හටගන්නද? මොනම විදිහේ හෝ ප්‍රඥාප්ති නාමයක් හෝ මාත්‍රයක් හෝ සිහි කරන්න පුළුවන් ද චිත්තචෛසික ධර්ම නැතුව? බෑ. එහෙනම් චිත්තචෛසික ධර්මියෝ ඒ ප්‍රඥාප්තියට උපකාරක වෙලා ප්‍රතිවීමකින් නෙමෙයිද උපදිලා තියෙන්නේ? ප්‍රතිවීමකින්. උපන්න චිත්තජෛසික ධර්මියෝ යමකට පස්තින වෙන්න පුළුවන්. ditthiya කියන අදහස උපන්න. ඒ අදහසින් තව එකකින් උපදින්න පුළුවන්. ඒ නිසායි ඔය වගේ ධර්මතා යෙදෙන නිසායි අර න්‍යාය යොදන්නේ. ප්‍රත්‍ය ද වෙන ප්‍රත්‍ය සමුප්පන්න ද වෙන ධර්මියෝ තියෙනවා. ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය ද වෙන ප්‍රත්‍ය සමුප්පන්න ද වෙන ධර්මියෝ තියෙනවා. ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය සමුප්පන්න නෝන ධර්මියෝ තියෙනවා. ප්‍රත්‍ය සමුප්පන්න වන ප්‍රත්‍ය නොවන ධර්මයේ තියෙනවා. ප්‍රත්‍ය වන ප්‍රත්‍ය සමුප්පන්න නොවන ධර්මයේ මොනවද? නිවන. නිවන අරමුණු කළ සිත් උපදින්න පුළුවන්. අසංකතය අරමුණු කළ සිත් උපදින්න පුළුවන්. ඒක චිත්තජයසිකයන්ට ප්‍රත්‍ය. නමුත් ඒක ප්‍රත්‍ය සමුප්පන්න නෙමෙයි. ප්‍රත්‍යකින් උපදිනව නෙමෙයි. අසංකත ධාතුව අරමුණු කළ චිත්තජයසික ධර්ම උපදවන්න බැයිද? ලෝකෝත්තර මාර්ගසිත් ඵලසිත් උපදින්නේ අසංකතේ අරමුණු කරගෙන. අසංකතේ හේතුයි චිත්තජෛසික ධර්ම උපදින්නේ. නමුත් අසංකත හේතුකින් හටගන්නද? ඒක පත්‍ය සම්පන්න එකක් නෙමෙයි. එතකොට ප්‍රත්‍ය වන ප්‍රත්‍ය සම්පන්න නොවන ධර්මයක් අසංකතේ. තේරුණේ නේද? ඔන්න ඔය ප්‍රභේද හතර හොඳට බෙදා ගන්න. එතකොට හරි. ප්‍රත්‍යද වෙන ප්‍රතිසම්පන්නද ගුණ ධර්මතා ටික ගත්ත හැකි. ওই ධර්මතා ටික බෙදලා අනිත් ඔක්කොම ටික. ඊට පස්සේ අපරිනිස්පන්න ධර්මිය ගත්ත හැකි. ප්‍රත්‍ය සමුප්පන්නයි ප්‍රත්‍ය නෙවේ. ඊට පස්සේ ප්‍රත්‍යයි ප්‍රත්‍ය සමුප්පන්න නොවේ කියන එකට අසංගත ධාතුව ගත යුතුයි. ප්‍රත්‍යද වෙන ධර්මිය තියෙනවා, ප්‍රත්‍ය සමුප්පන්නද වෙන ධර්මිය තියෙනවා. ආද එතකොට මෙතනදී මට මේ රූපය ආරම්භය විශේෂයෙන් කියන්න ඕනේ කරුණු ටික මම කිව්වා. මෙතෙන්දී හිතන්ඩ ඉගෙන ගන්න හොඳ බොහොම වටිනා කරුණු ටිකක් අද මම මතක් කළේ. මේ ටික අවශ්‍යයෙන්ම නුවණින් ප්‍රභේද ටික දැනගත යුතුමයි අනිවාර්යයෙන්ම. තේරුණා නේද? හැම කෙනෙක්ම මේ කාරණා ටිකේ ප්‍රභේද ටික නුවණින් අනිවාර්යෙන් බලාගන්න. ඔය ආහාරජ රූප එතකොට තමයි අපිට මේ රූපය කියන එක පිරිසිඳ දැක්කා වෙන්නේ. එකම රූපයක් දැක්කා. දැන් අපි කියමුකෝ අපිට අම්මා සිහි වුණා කියනවා. දැන් සංයෝජනේ වෙන්නේ අපිට රූපය අනිත්‍ය තේරෙන්නේ නැත්තේ. නැත්තම් මොන හරි දෙයක් සිහි වුණා. දැන් අම්මා සිහි වුණා කිව්වොත් එහෙන් මෙහෙම අම්මා දැක්කහමත් උන් අම්මා කියන හැඟීම. කඩදාසියක් ෆොටෝ එකක් පින්තූරයක් දැක්කත් ඒ අම්මා ගැනමයි තේරෙන හැටි. හිතින් හිතුවත් අම්මා ගැනමයි තියෙන්නේ. අපිට රූපේ අනිත්‍ය පේන්නේ නැහැ. රූපේ පිරිසිදු දැකලා තිබුණා. දැන් මේ අපි අම්මයි කියන හම්මස්ලේනහරට මිදුළු තියෙන තැනක මේ රූපය ගත්තාම පේන රූපය කර්මජයි. කනබුන ආහාර නිසා පාලනය වෙලා තියෙනවා. ඔන්න ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු රූපේ නිසා ආපු වර්ණ සටහනක් තියෙනවා නම් එක දැන් නැහැ. අපි කියමු නිකමටම ඔන්න ආහාර කර්ම ප්‍රත්‍යයෙන් හැදුණු රූපයක් මේ කියලා හිතන්නකොද? ඔන්න ඊට පස්සේ හොඳට තේරෙනවා ෆොටෝ එකක රූපයක් දැක්කහම දැන් මේ රූපේ ඍතු ප්‍රත්‍යයෙන් හටගත් එක. දැන් ඔන්න ඒ රූපයන්ගේ අර එකම සංයෝජනේ යන්නේ නැහැ. අම්මා දැක්කා කියන තැනට දැන් දැක්ක පේනවා හොඳට ඉස්සෙල්ල පෙවුණු රූපෙ නෙමෙයි දැන් තියෙන්නේ. ඔන්න ඊට පස්සේ හිතින් හිතුවා. දැන් පේන රූපේ චිත්ත ප්‍රත්‍යයෙන් ඉපදලා තියෙන්නේ. තේරෙන්නේ? දැන් මේ චිත්ත ප්‍රත්‍යයෙන් උපන්න රූපේ ඒ සිත නැති ඒ ප්‍රත්‍ය නැතිනො නැති වෙනවා. දැන් ආහාර ප්‍රත්‍යයෙන් උපන්න රූපය ආහාර නැති වෙනකොට නැති වෙනවා. කර්ම ප්‍රත්‍යයෙන් උපන්න රූපය කාපේ. දැන් කර්මයෙන් උපන්න රූපේ මේ කර්මජ ඇහැ වෙනස් වෙනකොටම ඒ රූපේ නැහැ. දැන් ආයෙ පේන්නේ නැති වෙනව නෙමෙයි. ඍතුයෙන් හටගත්ත රූපේ ඍතු වෙනස් වෙනකොටම නැහැ. හිතින් හටගත්ත රූපේ හිත නැතිනො නැහැ. ඔය තුන් පොළ අපිට බලා ගන්න පුළුවන් නම් අම්මා කියලා එක්කෙනෙක් ඉන්නවා කියන සංයෝජනේ හිතී කියලා හිතනවාද? හිතින්නේ නැහැ. නමුත් අපිට ඇහෙන් දැක්කත් ෆොටෝ එකක් දැක්කත් හිතෙන් හිතුවත් එකම කෙනා ඉන්නවා වගේ තේරෙන්නේ ඇයි? රූපේ පිටින් නොදකින නිසා. තේරෙන්නේ? ඕනම දෙයක් දියා. ඔය ධර්මතාව තුනට බෙදන්න පුළුවන් අපිට පේන රූප ටික ඔක්කොම. මෙහෙම මෙහෙම බැලුවම දැන් ඇහැ වුණත් ගත්තාම. කර්මජ දෙකට බෙදනවා. හරිද? ඒ කියන්නේ උපාදීන්නේ දෙකට බෙදනවා. ආධ්‍යාත්මික උපාදීන ධර්මයක් තියෙනවා, බාහිර උපාදීන ධර්මයක් තියෙනවා කියලා. කර්මය දෙවාකාරයි. ආධ්‍යාත්මික උපාදීන ඒ කියන්නේ කර්මජ රූපය තමයි ඇහැ. බාහිර කර්මජ රූපය තමයි පරසත්තානං වා පරපුග්ගලානං වා කියලා පෙන්වන්නේ. එතකොට ඒකට ඒවට බෙදී ප්‍රභේදය තමයි මේ බෙදාගෙන බෙදාගෙන යන්නේ. දැන් ඔය ආහාර ටික කළා. තේරෙන නේද? ආහාර සමුත්හානයෙන් හටගන්න ප්‍රත්‍ය ටික කළා. නිස්පන්න පරිනිස්පන්න ටික ඉගෙන ගත්තම් ওই ටික තාම ওই 8-20 රූපේ යථා ස්වභාවය ඉගෙන ගත්තා. මේ ටික. දැන් තමයි ওই ටික ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර බෙදෙන වැටෙන හැටි කී කියා යන්නේ. ඒ ටික තමයි මම අර පාඩම් කරන්න කිව්වේ ဒုတိය සංග්‍රහයේ ඉඳලා. දැන් ඒකක සංග්‍රහයේදී කාරණා 43ක් තියෙනවා. 43යි මම ගන්නේ විස්තරයෙන් කියන්නේ නැහැ. එතකොට ဒုတိය සංග්‍රහයේදී 204ක් තියෙනවා, ත්‍රික සංග්‍රහයේදී මේ 104ක් තියෙනවා. ත්‍රික සංග්‍රහයේදී අර දුක සංග්‍රහයේ තියෙන කොටසම එනවා. ඊට පස්සේ ඕකේ දින වටිනාකම තමයි මම නිකන් පෙළමුකුත් දෙලින් නෑ මම අත ගහන්නේ, නිකන් වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා බලන්න මම පටාලේ නිකන් අතට ගත්තා. ඒකෙදි දැන් මේ ටික කරගෙන ගියාම හරි පහසු න්‍යායක් තියෙන කියලා මට හිතුනේ. මේ ඔහුගේ තියෙන්නේ ටික දුක කියලා. හරිද? දැන් අපිට ඔය ටික පටහනේන කරුණු ටික තියෙන්නේ. මේ ටික සංග්‍රහය. ඒකෙදි ඒවමයි තියෙන්නේ. හරිද? දැන් මේ රූපේ මුල් කරගෙන ඉඳ කුසල අකුසල නැහැ. අර කුසල අකුසල කියන තැන ඉඳන් මම පටන් ගන්නවා. උපාදින්න ධර්මය, අනුපාදින්න ධර්මය, උපාදින්න අනුපාදින්න නෝන ධර්මය, ඒ විදිහට ඔය බෙදලා තියෙන විදිල්ලමයි පට්ටාන යන්නේ. ඊට පස්සේ දුක සංග්‍රහය තියෙන ඒවම. ඒ කියන්නේ ටික පට්ටානෙට කරුණු 30යි, දුක පට්ටානෙට කරුණු 100යි. ඔය දෙක තමයි ඊට පස්සේ මුළු පිටකේ 120 ප්‍රත්‍යයේ මේ විදිහට තියෙන ඔය ටික. අපි මේ කරගෙන යනකොට ඔය ටික ඔක්කොම අහුවෙනවා. මේ රූපඛණ්ඩය කලනකොට රූපිය අදාළ දේවල් ටික අහුවෙනවා. මේකේ නාම ටික කෙරුවාම ඊට පස්සේ පဋාණේ වෙනස් වෙන්නේ ඒ ධර්මයන්ට ඒ ප්‍රත්‍යේදන ආකාරය විතරයි. නම් කාරණා ඔක්කොම එකයි. මේ ඊට පස්සේ මේ ධම්මසංගමේ මේ උගන්වන මුල් න්‍යායක් තියෙන්නේ අනිත් ප්‍රකරණ හතේම තියෙන්නේ ඒ ටික විස්තර කරන ඒවා. එක එක තැන්වලින් එක එක ආකාරයට. මෙච්චරයි තියෙන්නේ. ඒකයි අර මං කිව්වේ පද 200 ගණක් තියෙන්නේ මුළු නියෝකෙම කියලා. එතකොට ဒုတိය සංග්‍රහයේ අපි කොතෙන්ද කළාද? උපාදින්න ධර්මය කළා නේද? දැන් මෙන්න මේ දේවල් හොඳට ලියලා හරි මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ආයේ මතක මුළු අභිධර්ම පිටකේ යම්තාක් මේ ප්‍රකරණ හතම කරයි නම් පාඩම් කරන්න දුන්නේ. ඊට පස්සේ දැන් අපි කියමු කතමන්තං රූපං උපාදින්නම් කියලා කිව්වහම උපාදීනෝ රූපේ හැම තැනකම යෙදෙන්නේ මේ ටික. තව විතරහට තියෙනවා උපාදීන ධර්මය මොනවද කියලා. එතකොට රූපේ විතරක් නෙමෙයි නාම ධර්මත් ඒවට පෙන්වනවා. දැන් මෙතෙන්දි මේ රූපකාරණෙන්ද අතමන්තන් රූපං උපාදින්නම් කියලා පෙන්වනවා. ඒ ටික අපි කලානේ නේද? චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායයතන, ඉන්ද්‍රියන්, පුරුතින්ද්‍රියන්, ජීවිතින්ද්‍රියන් යංවා පනම්පි අත්ති රූපං කම්මස්ස කතත්තා. හරිද? රූපායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස උපචේ, රූපස්ස සම්පති, කබලින්කාහාර ඉදන්තන් රූපං උපාදීනවා කියන්නේ. තව ඒ කියන්නේ ආධ්‍යාත්මික ටිකක් වෙනලා තව ඒ විතරක් නෙමෙයි කර්මයෙන් කළ රූපායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතනයක් තියෙනවා නะ. සද්ධායතනේ දාන්නේ ඇයි? රූපායතනං, ගන්ධායතනං, රසායතනං, පොට්ටබ්බායතනං විතරයි පෙන්වන්නේ. සද්ධායතනේ පෙන්වන්නේ ඇයි? ඈ? අපි ඉස්සෙල්ලා මතකද කිව්වා සද්ධායතනේ චිත්තජයි කෘතුජයි කියලා. කර්මයෙන් නෙමෙයි නිසා. ආන්නේ නිසා යැ. එතකොට මොකද්ද එතකොට උපාදින්න ඇහැ කන දිව නාසය ශරීරය ඒ ටික දන්නවනේ. උපාදින්න රූප ආයතනේ මොකද්ද? තව ඉස්සරහට බෙදෙනවා. උපාදින්න රූප ආයතනේ ආධ්‍යාත්මික බාහිර වෙනවා කියලා දැනට ගත්තොත් උපාදින්න රූපය තමයි මොකද්ද? අපි මෙහෙම තමන් දිහා බැලුවාම පේන රූපයක් තියෙනවද? මේ කර්මෙන් හටගත්ත රූපයක්. නැත්නම් මෙහෙම බැලුවාම උපාදින්න රූපයක්. උපාදින ගන්ධය, උපාදින රසය. එතකොට දැන් ඔය මස් මාංශ එහෙම කනකොට ඇති වෙන රසයක් තියෙනවනම් මේ රසය මොකද්ද? උපාදින රසයක් එක. එන්නේ නැද්ද? ඈ? ඒ කර්මෙන් හටගත්ත රූප නෙමෙයිද? දැන් මේ මිනිස්සෙක්ගේ මස් කැල්ල කෑවොත් ඇති. අර කවුරුහරි කෑවොත්. දැන් මේ කර්මෙ උපාදින්නේ නේ. මේ මස් කැල්ලේ රස නෙමෙයි නේ. රූපය උපාදින්නයි නේ. එතකොට රූපය උපාදින්න නම් දැන් උපාදින රූපය මොකද්ද මේ? උපාදින්න ගන්නේ මොකද්ද? තමන්ගේ වේවා මෙරිච්ච මිනිහෙක් උණු. ඒ උපාදින්න එක බෙදෙන ආධ්‍යාත්මික බාහිර. දැන් මෙරිච්ච සතෙක් කුණු වෙලා එහෙම ඉන්නකොට ඇති වෙන ගඳක් තිබුණොත් මොකද්ද? උපාදින්නයි බාහිර. කර්මයෙන් හටගත්තු බාහිර. මේ ඉදිරියට ඕවා පෙන්වනවා. ඒ කියන්නේ ටික සංග්‍රහයට ආවහම ඕව ඔක්කොම බෙදෙනවා. දැනට ඔහොම බෙදා ගන්න ඉන්නේ දැනගන්නකෝ. එතකොට උපාදින්න ධර්මයේ දැනගන්නකෝ. ඊට පස්සේ අනුපාදින්න ධර්මය මොනවද? සද්ධායතනෙ. කාය විඤ්ඤාප්ති වාප් විඤ්ඤාප්ති ධර්මෙ නෙමෙයි රූපේ. අනුපාදින රූපේ. රූපස්ස ලහුතා, රූපස්ස මුදිතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස ජරතා, රූපස්ස අනිච්චතා, යං වා පනම්පි අත්ති රූපං නකම්මස්ස කතත්තා. කර්මයෙන් නොකල යම් තියෙනවනම් රූපායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන මේවා මොකද්ද? එතකොට ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස උපචේ, සම්පති, කබලින්කාහාර මේවා අනුපාදින. කියලා නේද? ඊට පස්සේ මේකෙදි තව කරුණක් තියෙනවා කියන්න මේ මුදොර මතක තියාගන්න ඕනේ. දැන් මේක ටික. ඊට පස්සේ කතවන් තන් රූපං පුඩිවල හරි කතමාන් තන් රූපං උපාදින්න උපාදානිය. ඉස්සෙල්ලා පෙන්වුවා උපාදින්න ධර්මය, අනුපාදින්න ධර්මය පෙන්වුවා. එතකොට උපාදින්න උපාදානීය ධර්මය මොනවද? ඒත් අර උපාදින්න කියපු කොටසේ තියෙන ටිකම පෙන්වනවා උපාදින්න උපාදානීය ධර්මය හැටියට. උපාදින්න කියලා කියන්නේ කර්මයෙන් හටගත්, උපාදානීය කියන්නේ උපාදානයක හිත. දැඩිව ගන්න, මම මගේ කියලා ගන්න, පුද්ගලයෙක් කියලා ගන්න හිතයි. දැන් අපි කියමු රහත් උනත් රහතන් වහන්සේ දිහා බැලලා මේ අපේ මාමා, මේ අපේ අයියා කියලා ලෝකයේ උපාදාන වශයෙන් ගන්න පුළුවන් ඒ රූපේ. තේරෙනේ? එතකොට ඒ නිසා උපාදානීයයි. හැබැයි එතන ඒ ධර්මෙ මිදිලා. එතන ඒ ධර්මෙ මිදිලා. ඒ හින්දා එතෙන්ට කියලා කියන්න බෑ දර්ශනෙන්. අපේ උපාදානයෙන් නොමිදුණු අපි, උපාදානය දුරු නොකළ අපි උපාදාන සහිත ඇහෙන් බලලා මේ අපේ අම්මා, මේ අපේ තාත්තා, මේ අපේ අයියා කියලා කියයි. රහතන් වහන්සේ කියන තැනක අපේ අයියා රහතන් වහන්සේ නමක් කියලා කියයි. හරිද? නමුත් රහතන් වහන්සේලාට එහෙම සහෝදරයෝ නැහැ. රහතන් වහන්සේලාට එහෙම නෑදෑකම් නැහැ. රහතන් වහන්සේලාට ඒ වූ රූප නැහැ. ඒවෙන් එතන මිදිලා. ඒකයි පෙන්වන්නේ යම් රූපකින් වේදනා සංඥා සංඛාර විඥානයකින් ලෝකයා තථාගතයන් වහන්සේ පනවයින. මේ බුදුහාමුදුරුවයි කියලා යම් රූපකින් යම් වේදනා සංඥා සංඛාර විඥානයකින් ලෝකයා බුදුහාමුදුරුව පනවයින. තථාගතයන් වහන්සේ ඒ රූපයෙන් ඒ වේදනා සංඥා සංඛාර විඥානයෙන් මිදිලා. ලෝකයට පමන කළ නොහැකි තථාගතයෝ අතිශය ගැඹුරු සාගරයෙන් ගැඹුරු කියලා පෙන්නනවා. මොකද ලෝකයා යමකින් තථාගතයන් වහන්සේ පනවන්නේ තථාගතයන් වහන්සේ ඒ දෙයින් මිදිලා. ලෝකයේ යම් දෙයකින් රහතන් වහන්සේ පනවන්නේ රහතන් වහන්සේ ඒ දෙයින් මිදිලා. ඒ කියන්නේ අර පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේට නේ මට මිනිසෙක් කියන්නත් බෑ, දෙවියෙක් කියන්නත් බෑ, බ්‍රහ්මෙක් කියන්නත් බෑ, යක්ෂයෙක් කියන්නත් බෑ. මිනිසෙක් නම් මිනිසෙක් ළඟ තියෙන්න ඕන කෙලෙසයක් තියෙන එක මං ගාව තියෙන්න ඕන. දෙවියෙක් නම් දෙවියෙක් ගාව තියෙන, බ්‍රහ්මෙක් නම් බ්‍රහ්මෙක් ගාව, යක්ෂයෙක් නම් යක්ෂයෙක් ගාව තියෙන කෙලෙස් තියෙන්න ඕන. ඒවනේ. එහෙනම් මම මේ ලෝකේ සම්මා සම්බුද්දයි දකින්ද දරන් කියලා බමුණෙකුට කියන්නේ. එතකොට කතමන්තන් රූපං අනුපාදින්න උපාදානිය. එතකොට ඉස්සෙල්ලා අනුපාදින්නම් කියලා කියේ පෙන්වපු ටික ඔක්කොම දකින්ද අනුපාදින්නයි උපාදානිය. හරිද? එතකොට අනුපාදින්න උපාදානිය. අනුපාදින්නයි කර්මෙන් හට නොගත්ත නමුත් උපාදානයට හිතයි. මේ රූපය මගේ මල්ලි කියලා ගන්න අපිට උපාදාන හැටියට මගේ කියලා ගන්න පුළුවන්. එතකොට කර්මයෙන් හටගත් උපාදානෙට හිතයි. මේක මගේ පුටුව කියලා අපිට ගත්ත හැකි. කර්මයෙන් හට නොගත් උපාදානෙට හිතයි. අනුපාදින්න උපාදානිය. උපාදින්න උපාදානිය. හරිනේ? ඒක තේරුණානේ? හැබැයි පුළුවන් පුළුවන් කෙනා ඒ කොටස් මොනවද කියලා පාඩම් කරගන්න ඕන අනිවාර්යම හොඳයි. දැන්මම නැතත් ඊට පස්සේ දැන් මේ රූපේ කරන්නේ. ඊට පස්සේ වේදනා සංග්‍රහයට ආවහම මේ වගේම වේදනා ටික ඔක්කොම කරනවා මම. ඊට පස්සේ මේ ස්කන්ධ පංචකෙම සම්පින්දණය කරලා ඔක්කොම ටික පෙන්වන ටිකක් තියෙනවා. ආන් ඒ ටිකෙන් ලියව ගත්තාම හරියනවා. ඒ කියන්නේ අපි කියමු කතමන් තං මේ කතමේ ධම්මා උපාදින්න. කුමන ධර්මයේ උපාදින්නද කියලා අහුවහම රූපයි නාමයි තියෙන ඔක්කොම කියනවා. තේරෙන නේද? ඒ වගේ ඈ ඔව් තව ඉස්සරහට. ඒ කියන්නේ මේ දැන් අපි කෝ නික්කේප කාණ්ඩේ අර්ථකථා කාණ්ඩේ වගේ තැන්වලදී මේ කොම එකට එකතු කරලා සම්පීඩනය කරලා එතනින් පෙන්නන්නේ. හරිද? එතකොට කතමන්තං මේ කතමේ ධම්මා අනුපාදින්නා කියනකොට අනුපාදින්න ධර්මයේ ඔක්කොම පෙන්නනවා. ඒ වගේ. ඒ වගේ තැනකින් පාඩම් කරගත්තවලේසි දැන්ට මේවා ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ පෙන්නනවා කතපන්තං රූපං සනිදත්තන. දකින්න පුළුවන් යන ගණයේ තියෙන රූපේ මොකද්ද කියලා අහනවා. දකින්න පුළුවන් කියන රූපේ මොකද්ද? රූපායතන. දකින්න පුළුවන් රූපේ රූපායතන. හැබැයි හොඳට මෙතනදී දකින්ද දැන් අපි කියවනේ රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා මේ වර්ණ රූපේ මුදු බවක් හෝ සැහැල්ලු බවක් හෝ මේ කර්මන්නේ බවක් හෝ දකින්න එපා. රූපායතනේ වමුකුත් නැහැ. තේරෙන නේද? දැන් අනිත්‍යතා රූප, ජරතා රූප, කම්මඤ්ඤතා රූප, ඒ කියන්නේ රූපයාගේ මුදු බව, කරවන්නේ බව, සැහැල්ලු බව, එතකොට මේ මුලින්ම හැදෙන බව, රැස් වෙන බව කියලා ගතිතික රූපායතනේ නැහැ. තේරුණා මේ කියන්නේ? දැන් ඒව දැනෙන්නේ මුදිතා කම්මඤ්ඤතා මේ වගේ දේවල් පොට්ටබ්බායතනේ. හරිද? පොට්ටබ්බායතනේ කාය විඥානේ, ඒ වගේම මනෝ විඥානේ, ඉන්ද්‍රියන ධර්ම. මේ චක්කු විඥානේ විඤ්ඤේ රූප ආයතනේ විතරමයි. මේකේ මෘදු බව චක්කු විඥානේ විඤ්ඤේද? මෘදු බව තේරෙනවද? නැහැ. යම් වස්තුවක් සැහැල්ලු බව තේරෙනවනම් බර බවත් තේරෙන්න මේක මෙච්චරයි කියේ බර කියලා ඇහැට බල්ලත් කිව්ව හැකිද? මෙච්චරක් රැහැලුයි කියලා ඇහැෙන් බල්ලා කිව්ව හැකිද? මේක මෘදුයි කියලා ඇහැෙන් බල්ලා කිව්ව හැකිද?
තේරෙන්නේ? ඒ හින්දා රූපායතනය දකින්න සනිදස්සනම් කියලා කියනකොට දැකීම විතරමයි. සනිදස්සන රූපය කියනකොට අභිනිපාත මාත්‍රයක් විතරමයි. රූපය දකින්නවා කියන තැනට ආවහම චක්කු විඥාණයෙන් විඤ්ඤායයි ඒ රූපේ ඒ රූපෙන් දකින්නවා කියලා චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන රූපේ වර්ණ රූප මාත්‍රයක් විතරයි. වර්ණ සතහනක් විතරයි. වර්ණ සතහනක් කියන්නේ දැන් හැම තැනකම වර්ණයෙන් තමයි වෙන් වෙලා තියෙන රූපයක් රූපෙකින් වෙන් වෙන්නේ වර්ණයක. දැන් මේ තියෙන වර්ණයෙන් මෙහෙම වෙන් වුණාම ඒ වර්ණය මෙතනින් ඉවරින්ද ඒ විදිහම වර්ණය වෙන නැති හින්දා අපිට මේ හැඩයක් තියෙනවා. මේ වර්ණය මේ ටිකෙන් ඉවරින්ද වර්ණය වෙනත් විහාරට නොවන හින්දා ඒක හැඩයක් තියෙනවා. මේ වගේ අවකාශයේ පරිච්ඡේද කරගෙන වර්ණ රූපය හැම තැනම පවතින. තේරෙන්නේ? එතකොට ඔන්න සනිදර්ශන රූපය මොකක්ද? රූපායතන. කතමන්තන් රූපං අනිදස්සන. අනිදර්ශන රූපය මොකක්ද? ඒ සනිදර්ශන රූපය කියපු එක හැරලා ඉතුරු කියපු රූප ටික ඔක්කොම අයිති. ඇහැ කන දිව නාසය ශරීරයේ ආධ්‍යාත්මික ඉඳලා බාහිර ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ගේ ඉඳලා අර නිෂ්පන්න අනිෂ්පන්න කියපු අපි කියමු රූප 27ක් තියෙනවා 27යි මේක පෙන්වන්නේ 27ක් තියෙනවා නම් 27ෙන් සනිදස්සන රූපය හැරලා ඉතුරු 26ම මොනවද අනිදර්ශන රූප. ඒ අනිත් 26ම දකින්ද බැ අනිදර්ශන රූප. එතකොට ඒ ටික ඔක්කොම දකින්න ඕනේ ඒවා දකින්ද බැරි රූප. කතමන්තං රූපං සප්පටිකං ගැටීම් සහිත රූප මොනවාද? චක්කායතනේ, සෝතායතනේ, ගහනාතේ, ජීවායතන, කායායතන, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බායතන. ওই ටික ගත්තහම ඔක්කොම ටික අහු වෙනවා. දස ආයතනෙම අහු වෙනවා මොකද්ද? සප්පටිගම් කියන්නේ ගැටීම් සහිත, ගැටෙන්න පුළුවන්, ගැටෙන ස්වභාවයෙන් යුක්ත රූප මොනවාද? ඒ දේවල් ඔය සප්පටිගයි කියන දස ආයතන. කතමන්තං රූපං අප්පටිකං ගැටෙන්නේ නැති රූප මොනවද? ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය. දැන් ස්ත්‍රියක් අල්ලනවා කියලා කිව්වොත් ඉත් ඉන්ද්‍රිය අපිට අහු වෙන්නේ නැහැ. මේ අහු වුණේ එතෙන් දින පටියාපෝති ජෝ කියන සතර මහා ධාතු. පුරුෂ ඉන්ද්‍රිය කියන එක අහු වෙන්නේ නැහැ. හරිද? ඩාර පෙන්වන්නේ ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියලා පෙන්වපු රූප ටික තියෙනවනේ. එතකොට අර තව මොනවද? අනිෂ්පන රූප පිටිකටයි තියෙන්නේ. මේක බලා ගන්න ඕනේ. පෙයියලන් තියෙන. කබලින්කාහය දක්වා තියෙන මේ රූප ටික ඌපස උපචේ සම්තති ජරතා නිත්‍යතා කියන ඕවා ගත්තාම ගැටෙන්නේ නැහැ. අපටික රූප. හරිද? ඊට පස්සේ ඒවා ගැටෙන්නේ නැති රූප. ඊට පස්සේ කතමන්තන් රූපං ඉන්ද්‍රියං. ඉන්ද්‍රිය වන රූප මොනවද? ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන වෙනවා. ඈ ඉන්ද්‍ර බව කරනවා කියලා කියන්නේ යම් යම් කරුණෙහි මුල් වෙන ප්‍රධාන වෙන අර්ථයකින් ඉන්ද්‍රයි කියලා කියනවා. චක්කු ඉන්ද්‍රිය දර්ශන කෘත්‍යෙහිලා ප්‍රධාන වෙන අර්ථයෙන් චක්කු ඉන්ද්‍රයයි කියනවා. ශ්‍රවණ කෘත්‍යයේදී ප්‍රධාන වෙන අර්ථයෙන් සෝත ඉන්ද්‍රයයි කියලා කියනවා. ඒ වගේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත්‍රි ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. යමක් පැවැත්වීමේ ප්‍රධාන වෙන හින්ද ජීවිත ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ ටිකට කියනවා මොනවද? ඉන්ද්‍රිය වන රූප. කතමන් තං රූපං න ඉන්ද්‍රියං. ඉන්ද්‍රිය නොවන රූප මොකද්ද? රූපායතන, සද්ධායතන, ගහනායතන, ජීවායතන, කායායතන කියලා මේ ඉන්ද්‍රියයි කියපු ටික ඇරලා අනිත් රූප ටික ඔක්කොම දකින්න ඉන්ද්‍රිය නොවන රූප. ඕකේ ලේසි අර කියපු රූප 26 27 ඉස්සෙල්ලා පාඩම් කරගන්නවා. පාඩම් කරගත්තහම මේක බෙදාගන්න ලේසි. දැන් මෙතනින් ඉන්ද්‍රිය වන රූප ටිකක් කිව්වහම ඒක ඉන්ද්‍රිය නොවන කියනකොට අනිත් එක ටග්ගල් ගන්න මේ ටික ඔක්කොම වෙන ඉන්ද්‍රිය නොවන ඒවා කියලා. මේ මුල පාඩම් කරගත්තාම කතමන්තන් රූපං මහ භූතං. මහ භූත වන රූපේ මොකද්ද? පොට්ටබ්බායතන ආපෝ ධාතු. පොට්ටබ්බායතන යාපෝ ධාතු වයි දෙක තමයි මහ භූත වන රූප.
එහෙනම් මොකද කයට යම ගැටෙනවා නම් ඒ මහ භූතයමයි ගැටෙන්නේ නිසා තේරෙන්නේ නේද? ඒකෙදි පොට්ටබ්බ ආයතන අනුව යන්නේ පඨවි තේජෝ වායෝ කියන ධර්මතා තුන ආපෝ ධාතුව ගැටෙන්නේ. ආපෝ ධාතුව පඨවි ධාතුව හෝ වායෝ ධාතුව හෝ තේජෝ ධාතුව හෝ ගැටෙන්න උපකාරකාරකකින් සම්බන්ධනාර්ථයකින් බැඳිලා තියෙන අර්ථයකින් උපකාර වෙලා තියෙනවා. දැන් අපි ඔය විස්තර කළා. ඊට පස්සේ කතමන්තන් රූපං න මහ භූතං. දැන් මේවා විශේෂයෙන් මම මේ බලාපොරොත්තු වෙන වචනවල අර්ථය, ඒ කියන්නේ නම් වශයෙන් දැනගන්න. Tamanta මේවා ඉගෙන ගත්තාම පස්සේ හරි පුළුවන් බලා ගන්න තනියම. එතකොට මහ භූතය කියන්නේ මොකද්ද කියලා එදා අපි කළානේ. මහත්ව පෙනී සිටින නිසා, විශාල විදිහට පෙනී සිටින නිසා මහ භූතය කියන උපාදාය ඉන්න సంతානිය අනුපාදින సంతානිය දෙකෙම. එතකොට මහ භූතය. කතමන්තන් රූපං විඤ්ඤාති. විඤ්ඤාති රූප කියලා කියන්නේ මොකද්ද? කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති. ඉදන්තන් රූපං විඤ්ඤාති. ඒ කියන්නේ විඤ්ඤාති කියලා කියන්නේ හැඟවනවා, හඟවනවා. යමක් දැනුම් දෙනවා, හඟවන්න පුළුවන්. තේරෙනවද නේද? කයින් හඟවන්න පුළුවන්, වචනෙන් හඟවන්න පුළුවන්. කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති. අර මං කියන දැන් කෙනෙකුට අතින් පුළුවන් ඔහොම ඔහොම කළා. එතකොට එයා අතින් හැඟෙවුවා එන්න කියන එක. වචෙන් පුළ මෙහෙන්ද කියලා කියන්නේ. ඒතර වචි විඤ්ඤාති. යන්න කියලා වචනෙන් කිව්වේ හැකි. ඔහොම ඔහොම කළා අතින් නුත් ඒ වචනෙම කිව්වේ හැකි. අතින් උත් හංගවන්න පුළ යන්න කියලා නේ. එන්න එපා කියලා ඕන ඒත් කිව්වේ හැකි. අතින් එන්න එපා කියන්න පුළුවන්. අතින් ඔහොම කරන්න පුළුවන්. ඈ ඒ වගේ උපමාවක් කියන්නේ විඤ්ඤාති කියන එක. කයින් යමක් හංගවන්න, වචනෙන් යමක් හංගවන්න, යමක් හැඟවිය හංගවන්න පුළුවන් බවට කියනවා විඤ්ඤාති කියලා. එතකොට ඕවා මොන ප්‍රත්‍යෙන්ද උපදින්න කියන එක දැන් අපි දැනගෙන තියෙන්නේ. කතමන්තං රූපං න විඤ්ඤාති. විඤ්ඤාති නොවන රූප මොනවද එතකොට? තර 27 රූපයක් කියවනම් ওই විඤ්ඤාති රූප දෙක ඇරලා අනිත් එක ටග්ගල දකින්න මේවා මොකද්ද? විඤ්ඤාති නොවන රූප. කතමන්තං රූපං චිත්ත සමුත්ථාන. චිත්ත සමුත්ථාන රූපේ මොකද්ද? සමුත්ථාන කියලා කියන්නේ ඔසවනවා. හිතෙන් ඔසවන්න පුළුවන් රූප මොනවද? හිතෙන් ඔසවන්න පුළුවන් රූප මොනවද? කාය විඤ්ඤාප්ති, වාචි විඤ්ඤාප්ති, යංවා පනම්පි අත්ති රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්ථාන. ඔන්න ඒ රූප මොනවද? රූප මොනවද? චිත්ත සමුත්ථාන. හිතෙන් ඔසවන රූප වලට කියනවා මොකද්ද? යම් රූපයක් කාය විඤ්ඤාප්ති, වාචි විඤ්ඤාප්ති රූපයක්. තව යම් රූපයක් තියෙනවා නම් චිත්තජං චිත්ත සිතෙන් උපන්න, සිත හේතුයෙන් උපන්න, සිතින් ඔසවන රූපයක් තියෙනවා. මොනවද? රූපායතනං, සද්ධායතනං, ගන්ධායතනං, රසායතනං, පොට්ටබ්බායතනං, ආකාස ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදිතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපජේ, රූපස්ස සම්පති, කබලින්කාහාර. මෙන්න මේව චිත්ත සමුත්ථාන රූප. දැන් ඇහැට බලනකොට චක්කු විඤ්ඤාණ අවස්ථාවේදී පේන අපිට රූපයක් තියෙනවනම් මේක කර්මජයි. දැකපු රූපය අපිට අපි මනෝමින් සිහි කරනවා නම් වර්ණ රූපයක් අපි සිහි කරනවා නම් ඕක අපි ගත්තොත් මෙහෙම චක්කු ద్వාර චිත්ත වීතියක චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන කියන අවස්ථා දෙකේදී හම්බ වෙන්නේ අපිට වර්ණ රූපයම. ඒක චිත්ත සමුත්ථාන නෙමෙයි, හිතෙන් ඔසවනව නෙමෙයි. ඊට පස්සේ අපිට සම්තිරණ වොත්තපන ජවන් දක්වා හිතෙන් මේ රූපේ ඔසවලා අරගෙන තමයි අපි කර්ම රැස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන. දැන් කර්මසිතක් ගත්තාම යස්මින් සමයේ කාමචර කුසල චිත්තං උප්පන්නෝ හෝති, රූපාරම්මණං වා, සද්ධාරම්මණං වා, ගන්ධාරම්මණං වා, රසාරම්මණං වා, පොට්ටබ්බාරම්මණං වා, ධම්මාරම්මණං වා, යං වම් පනාරබ්බ පස්මින් සමයේ කියලා. එතකොට කුසල් සිත කියන එක මනෝ විඥානේ. ඒ මනෝ විඥානේ උපදින්නේ කොහොමද? රූපයක් අරමුණු කරගෙන, සද්දයක්, ගන්ධයක්, රසයක්. ඒක අපිට පුළුවන්. දැන් අපි මෙහෙම ගමු. දැන් අතීතයේදී ඔබ වහන්සලා දැකපු රුවන්සය කියන වර්ණ සතහන ගන්න. ඒක දැන් අපිට ගන්න පුළුවන් හිතෙන් ඔසවලා. හිතෙන් සිහි කළා අරගෙන රුවන්සය ගැන ආපහු හිතුවොත් ඔබ වහන්සලාට දැන් මේ රූපාරම්මණයක් මුල් කරගෙන කුසල් සිතක් ඇතිදලා. දැන් අලුතෙන් ආයේ කුසල කර්මයක් රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. හරිද? එතකොට මේ අහපු සද්දයක් සිහි කරන්න පුළුවන්. ගන්ධයක් සිහි කරන්න පුළුවන්. රසයක් සිහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මනසින් ධර්මාරම්මණය අනිත්‍යයි හැටියට හරි බලන්න පුළුවන්. ඉබඳු ධර්මයක් සිහි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ගත්තාම මේ රූප වලට කියනවා මොකද්ද? චිත්ත සම්මුතන. එතකොට ආකාශ ධාතු ආකාශය අරමුණු කරන්න පුළුවන්. ආපෝ ධාතු අරමුණු කරන්න පුළුවන් හිතේ. රූපස්ස ලහුත රූපයගේ සැහැල්ලු බව අරමුණු කරන්න පුළුවන් හිතේ. ඈ එතකොට රූපයගේ මුදු බව අරමුණු කරන්න පුළුවන් හිතේ. ඒකයි සියලුම රූප මනෝවිඤ්ඤාණය විඤ්ඤායයි කියලා කියන්නේ. තේරණේ? දැන් චක්කු විඤ්ඤාණයෙන් රූපය විතරයි විඤ්ඤායයි. සෝත විඤ්ඤාණයෙන් සද්දේ විතරයි විඤ්ඤායයි. මනෝවිඤ්ඤාණයෙන් සියලුම ධර්ම විඤ්ඤායයි කියලා කියන්නේ හිතෙන් ඔසවන්න පුළුවන් ඒ රූප ශබ්ද ගන්ධ. තේරණේ? ඔය හැකියාවම තමයි දියුණු කළාම හිත දියුණු කරපු කෙනෙකුට මේ රූපය ඔ හිතෙන් ඔසවන්න පුළුවන්. දැන් අපි කියමු මෙතන පිළිම වහන්ස ඉන්නවනම් මේ චිත්ත ශක්තියෙන් හිතෙන් ඔසවන්න පුළුවන් මේ රූපයද? ඔසවන්න බැරිද? හිතෙන් ඔසවන්න පුළුවන්. මේ ඕන අර කන්ද මුස්සන්න ඕන පුළුවන්. උස්සන්න. හිත දියුණු කරපු කෙනෙකුට. ඇයි හිතෙන් ඔසවන්න පුළුවන්කම නිසා. කියන්න ඕන එක තමයි.
මෙතන පාත්‍රය යන්නන්නේ කවුද?
කණ්ඩා කරගන්න. ඒ මොගලන් මහ රහතන් වහන්සේ
තින්දොල
වරද.
ඒ රහතන්වහන්සේ කණ්ඩා ගණන්කල කණ්ඩා පිටින් දීවා. ගල්තලා.
ඒ ගුඩින් දෙන්නේ.
ගල්තලා වල නේද ගල්තලා තේකම් මොකද?
එහෙම.
නගරෙන්නේ සුදු කරන
හැට. එතකොට ඒකත් එහෙම. ඉන්දුල බාරද්ද මහරතනන්දේ හරි වැඩ කළා
තියෙනවා.
සඳු පාට. ඇයි අර පොඩි දුප්පත් ළමයෙකුට? පිළිඳ වැච්ච. ඒ පිළිඳ වැච්ච මහරතන. අර බිම්බිසාර රජුගේ මාලිගාව රත්තරන්
කරන්නේ.
රත්තරන් කළා වෙන්නේ. පිළිඳ වැච්ච මහරහතන් වහන්සේ පිළිසිඟා වඩින කිවල් තියෙන. ඔය රහත් උනත් දායකයෝ කෙරෙහි කුළුපග වුණාම ඒ මිත්‍රකම දෙන ඒ කියන්නේ 아무ත බැඳීමක් නැතිනොට ඒ විශ්වාසය එහෙමම තියෙනවා. දැන් අපි කිව්ව ගිහි කාලෙක හරි යම් කිසි කෙනෙක් ගැන ගිහි කෙනෙක් ගැන විශ්වාසයක් තිබුණොත් රහත් වුණාට පස්සෙත් ඒ කුලේ කරාම යනවා පිට පාත. ඒකට කියන විශ්වාස කුලයන් කියලා. ඉතින් අර මණිකාර කුළුපග පිස්සහම වලට උනේ ඒ විශ්වාසයට ගිහිල්ලන්නේ අර කරදරයකට පත් වෙන්න උනේ. ඉතින් ඔය වගේ පිළිඳ වැච්චහාමුදුරුවන් මේ ඉගේ විශ්වාස කුලයක් තිබුණා. ඉතින් ඔය කුලේ ඉතින් හරි දුප්පත්. ඉතින් ඒ ගෙදරට යනකොට මේ ඒ කාලෙදී සැවැත්නුවර රජගහනුවර. රජගහනුවර නැකත් කෙලියක්. නැකත් කෙලි කියන්නේ එදාට ඒ පවුල් වල ළමයි ඔක්කොම හොද්දට රජකුමාරයෝගේ තියෙන හොද්දට ඇඳලා පැලඳලා හොඳ රසම කෑම කාලා ඔක්කොමලා යනවා සෙල්ලම් කරන්න. මේ වීති බලන්න පෙරහැරවල් බලන්න. ඉතින් මේ ගෙදර ළමයා අඬනවා මාවත් එක්ක යන්න කියලා ඇඳගෙන යන්නේ ඇඳුමක්වත් නැහැ. ඇඳුමක් නැති හින්දා යන්න විදිහක් නැහැ. ඉතින් ඇයි මේ ළමයා අඬන්නේ කියලා අහනවා. අනේ ස්වාමිනේ අපි දුප්පත් මේ නැකත් කෙලි කෙලි ඉඳ ළමයාව එක්කයි යන්නේ නැහැ කියලා අඬන්නේ ඇඳගෙන යනවා. ළඟ ධර්මවත් කියලා ওই ධර්මව තියන්න ඔළුවේ කියනවා ළමයාගේ. බෙල්ලට දාන්න කියලා. දැන් මහව සම්පූර්ණ ධර්මෝම රත්තරන් වෙනවා. ඊට පස්සේ මේක විකුණලා ළමයාට ඇඳුම් අරන් දෙන්න කියලා රත්තරන්ට වදිනවා. ඕක විග්‍රහණ කරගෙන ගියාම මේ උඹලා වගේ දුප්පත් මිනිහෙක් ගාව මේ තරම් වටිනා රත්තරන් නම් තියෙන්න බෑ. උඹලා රජමාලිගාවෙන් ගත හොරකම් කළා කියලා මිනිහව අරගෙන ගිහලා හිරේ දානවා. ඊට පස්සේ දැන් ඉන්නේ මිනිහා හිරේ. ඊට පස්සේ පිළිඳි වැච්ච මහරතනන්තට අහු වෙනවා අර මිනිහා හිරේ කියලා. ඊට පස්සේ පිළිඳි වැච්ච මහරතනන්සේ යනවා. එදානේ. හාමුදුරුවෝ ගිහිල්ලා එතකොට මොකද කරන්නේ මුළු මාලිගාවම රත්තරන් කරනවා ආමතුරු නෑ අහන කොහොමද මේ ඈ ඔය
දැන් තාම ප්‍රශ්න කරමින් යන්නේ යන්නේ කියලා
රජු ඔව් එතකොට මේ 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 ළමයාට කොහෙන්ද මේක මෙහෙම හොරකම් කළා ඇති ස්වාමීන් වහන්සේ නැතිනම් වෙන්න විදියක් නෑනේ කිව්වම රජු ඔක්කොම මාලිගාව රත්තරන් මහරජතුමනි කොහෙන්ද ඔබට මෙච්චර රත්තරන් කියනවා ස්වාමීන් මේ රත්තරන් නම් තිබුණා මේ ඔබ වහන්සේගේ වැඩක් කියනවා ඊට පස්සේ හාමුදුරුවන්ට එතකොට දැනගන්නවා මේ හාමුදුරුවෝ ඉන්න තමයි මේ රත්තරන් ලැබුණේ කියලා. වැඳලා සමාව ගන්න. ඉතින් අන් ඒ වගේ එතකොට ඒක මම කිව්වේ මේ චිත්ත සමුක්තහන් රූප කියලා කියන්නේ හිතෙන් හදන්න පුළුවන්. හිතෙන් ඔසවන්න පුළුවන් ඕන ඕන විදිහකට හදන්න පුළුවන් රූප. එතකොට ඒවත් අයිති චිත්තජ චිත්ත අර ඒක අපි කිව්වේ චිත්තජයි ඊට සමුක්තහන කියන රූප ප්‍රති චිත්තජයි ඊට සමුක්තහන කියන රූප ගැන බලන්න. නමුත් ඒ චිත්තජයි චිත්ත සමුක්තහන. එතකොට චිත්ත සමුක්තහන රූප ආයතන කියලා කියන්නේ සද්ද ගන්ධ රස පොට්ටබ්බ මේ වගේ තියෙනවා. ඒක චිත්ත සමුක්තහන රූප. ඊට පස්සේ කතමන්තං රූපං න චිත්ත සමුක්තහන. හිතෙන් ඔසවන්න බැරි රූප මොනවාද? චක්කායතනං, කායායතනං, චක්කායතනං, සෝතායතනං, ගානායතනං, ජීවායතනං, කායායතනං, ඉත්‍රිඉන්ද්‍රියං, පුරුෂින්ද්‍රියං, ජීවිතින්ද්‍රියං, රූපස්ස ජරතා, රූපස්ස අනිත්‍යතා කියලා ඒ ටික ඉතින් උගන්වන්න බෑ. අපි ඒකෙදි දැනගන්න තෝනේ මේ ධර්මයන්ම පච්චුප්පන්න ආරම්මනේ වර්තමාන ආරම්මනේ රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන වර්තමානයේදී යෙදෙන වර්ණ රූපයේ මුල් කරගෙන යෙදෙන මේ ධර්මයේ හිතෙන් ඔසවන්න බෑ. ඒ ධර්මයන්ම හිතින් නුවණින් ඔසවන්න පුළුවන් වෙන හින්දා ඒවට කියනවා චිත්ත සමුත්ථානයි කියලා තේරුම් ගන්නේ. දැන් ඇහැට පෙනෙන වර්ණ රූපයේ පච්චුප්පන්න ආරම්භනේ. ඒ කියන්නේ මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියනක සුද්ධ වර්තමානයක. කිසිම වෙලාවක අතීත අනාගත ධර්මයේ අරමුණු වෙන්නේ නැහැ. ඒ සුද්ධ වර්තමානයකදී චක්කු විඤ්ඤාණයට හම්බ වෙන රූපය හිතෙන් ඔසවන රූපයක් නෙවෙයි වර්ණ රූපය. මේ මහ භූතයන් නිසාම පෙනෙන රූපය. ඊට පස්සේ ඒ අවස්ථාව අතහැරලා ඒ චිත්ත වීදියේකම සම්පටිච්ඡ සම්තිර්ණ වගේ තැනකට යනකොට මේකම හිතෙන් ඔසලා ගන්න පුළුවන් නේ. තේරුණා නේද? එතකොට ඒ වර්ණ රූපෙම චිත්ත සමුත්ථාන වෙනවා. චිත්ත සමුත්ථාන නොවන අවස්ථාවකුත් තියෙනවා. මේ චිතේ මේ අවස්ථාවේදී රූපේ මෙහෙම හම්බ වෙන එක චිත්ත සමුත්ථාන නෑ. තේරුණා නේද? දැන් රූප රූපායතන සද්ධායතන කියලා කියන්නේ අපි කියන එතකොට ඒක අතීත ආරම්මණයෙන් හැම වෙලාවම හම්බ වෙන්නේ අපිට. අතීත ආරම්මණය ඒ කියන්නේ චිත්ත සමුත්ථාන රූප කියනකොට අපිට බොහෝ දුරට හම්බ වෙන්නේ අතීත ආරම්මණය. ඇයි රූපේ දකින්න පච්චුප්පන්න වර්තමාන අවස්ථාවේ හිතෙන් දකින්න අවස්ථාව. සම්පටිච්ඡන සම්තිර්ණ කියන සිත් වලින් එසෙව්වත් අතීත ආරම්මණයක් වෙලා එහෙම ගැලුවත් එකයි ඊයේ දැකපු රූපේ දිහි කෙරුවත් එකයි. එතකොට රූපේ නිරුද්ධ වෙලා හිතෙන් ඔසවන්නේ එතකොට චිත්තජ රූපයක්මයි රූප ආයතන හැටි හිතෙන් ඔසවන්නේ. තේරුණා නේද? හැම් වෙලාවෙම න චිත්ත සමුත්ථාන රූපේ දත යුතුයි පච්චුප්පන්න ආරම්මණය වර්තමානයකින් දත යුතුයි. තේරුණා නේද? ඒක රූප ගණිතය යනවා. එතකොට මේ ඊගාවට එතෙන්දී දැන් චක්කායතන, කායායතන මේ වගේ දේවල් හිතෙන් ඔසවන්නම බෑ. ඊගාවට ඒ විතරක් නෙමෙයි අර මං ඉස්සෙල්ලා කිව්වේ රූපායතන, සද්දායතන ගැන. පත්තුපන මේ අතීතෙන් අහුවෙන්නේ බෑ. හිතෙන් ඔසවන්න බැරි කියලා අහුවෙන්නේ වර්තමාන ආරම්භ. රූපායතන ගැන චක්කායතනේ වගේව බෑම. චක්කායතනේ වගේව හිතෙන් ඔසවන්න බෑමයි ඒක කර්මජයි. මොකද ඇහැ ගැන අපි හිතෙන් හිතුවත් එතකොට අපිට රූප ආයතනයක් කියලා ඒක ඉස්සෙල් එකේ හිතෙන් ඔසවන්න පුළුවන් එකට බාහිරව විතරක් තියෙනවා. මේ න්‍යාය හොඳට තේරුම් කරගන්න ඕන. ඇහැ කියන එක චිත්ත සමුත්ථාන නෙවෙයිමයි. හිතෙන් ඔසවන්න බෑ. ඇහැ කියන එක හිතින් සිහි කරන්න පුළුවන් දුකට. එතකොට සිහි කරන්නේ ඒක රූප ආයතනයක් හැටියට මිසක. දැන් මේ ඇහෙන් දැකපු ඇහක් සිහි කරන්නේ මේ ඇහ පේනල නැති එක කොහොමද සිහි කරන්නේ? එහෙම නැත්නම් ඇහ මෙබඳුයි කියලා පරිකල්පිතාර්ථයකින් මනෝ මේ ධම්මායතනයක් සිහි කරයි. තේරණේ? එතකොට ඒ නිසායි බාහිර ආයතන ටික විතරයි රූපයන්ගේ පෙන්වන්න පුළුවන් සමුත්තාම හැටියට. දැන් මෙතනදී හරිද? කාය විඤ්ඤාප්ති වචි විඤ්ඤාප්ති දෙකයි යම් රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්තානං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පුට්ඨබ්බායතනං. බාහිර කත්තෙන් විතරයි කියන්න පුළුවන්. ආධ්‍යාත්මික ධර්මිය දැකලා නැතිව ඔසවන්න බෑනේ හිතේ. ඒ ධර්මයේ තේරෙද්ද කියන්නේ. දැන් රූපයක් නේ අපි දැන් අපි අපේ සංයෝජනෙන් කතා කරන අපිට මෙහෙම පේන ඇහැ කියන එක දැන් ඍතුජයි කියලා. අන්තිමට ගත්තාම මෙහෙම පෙවුනත් ඇහැ. පත්තරයක තියෙන ඇහැ ගත්තත් මේ උපාදින්න ඇහැ ගත්තත් හිතින් හිතුවත් බාහිරම දෙයක් නේ අහු වෙනව මිසක ඇහැ කියලා අපිට. ඒ කියන්නේ රූප ආයතනයක් අහු වෙනව මිසක අපිට. ආධ්‍යාත්මික ඇහැ වෙන්නේ නැහැ නේ බලවට. දැන් අර අපි කියන්නේ අපිට අපේ ඇහැ දකින්න බෑනේ. තේරෙනද? අපිට දකින් ඇහෙන් දකින්න පුළුවන් මොකද සමිදර්ශන රූපනේ. දැන් මේ පේන ඇහැ ඇහැට දැයිටි අපිට තාපේක්ෂ සමිදර්ශන රූපෙට දැයිටි. සමිදර්ශන රූපෙට එන්නේ දැයිටි. පත්තරේක තියෙන ඇහැ. ඒ සමිදර්ශන රූපෙමයි. සමිදර්ශන රූපෙමයි. ඊට පස්සේ රූපේ බෙදෙනවා උපාදින්නයි අනුපාදින්නයි කියලා. රූප ආයතනේ බෙදෙනවා උපාදින්නයි අනුපාදින්නයි කියලා. තේරුම් නැති කිසි. ඒ කියන්නේ මෙහෙම බැලුවත් ඇහැට ඇහෙන් බැලුවොත් තේන්නේ වර්ණ රහතනක්මයි කියන එක පිළිගන්නවද? ඒක රූප ආයතනිය කියන එක පිළිගන්නවද? ඒක බාහිරයි කියන එක පිළිගන්නවද? එයින් තොර බාහිර වර්ණ සතහනක් වූ රූප ආයතනය මොන විදිහට බෙදලා තිබුණත් ඔච්චර ඕක ඇතුලේ තමයි අපි තමන්ගේ අනුන්ගේ කික මේ බෙදාගෙන තියෙන එකම රූප ආයතන ඇතුලේනේ. ඔය මේ ටික පිරිසින් දැක්කහම මේ සංයෝජනයන්ගේ මිදෙන්නේ අපි ඒ නිසායි. දැන් මෙහෙමත් බලලා රූපේ ඇහැට සාපේක්ෂව රූප ආයතන මෙහෙමත් බලලා රූප ආයතනය කියලා දැක්කහම රූප ආයතන දැකලා මිසක ආධ්‍යාත්මික බාහිර කෙනකින් අතහැරෙනවා. දැන් බාහිරෙම නින්නේ ඇති. තේරෙන්නේ කියන එක. ඒ තේරෙන්නේ කියන එක තාම. මදි. අහන්න තේරෙන්නක. රූපායතනෙ බෙදනවා කර්මජ කෘතජ කියලා. තේරෙනා නේද? අපි දැන් රූපායතනෙ ඇතුලේනේ මේ ඇහැයි කනයි නාසයයි කියලා බෙදාගෙන ඉන්නේ. ඒ හිඳයි අපිට මෙහෙම ඇහැ කියලා හම්බෙන එක කර්මජයි. මෙහෙම ඇහැ කියලා හම්බෙන එක ඍතුජයි කියලා අපි කියන්නේ අපේ සංයෝජනෙන්ද. දැන් ඔන්න ඇහැට පේනවා රූපයක් මෙන්න මේ රූපය. දැන් මේ විදිහටම පේනවා රූපයක්. මනුෂ්‍ය රූපයක්. බිත්ති ඇඳපු. දැන් බිත්ති ඇඳපු රූප ආයතනේ හැටියට හම්බෙන්නේ අපිට හම්බෙන්නේ මනුෂ්‍යයෙක් කියලා. මේත් මනුෂ්‍යයෙක් කියලා. දැන් අපිට මෙහෙම මිනිස්සු හම්බෙන තැනක තියෙන මේ රූපය ඇත්තටම ගත්තොත් රූප ආයතනේ රූපේ කර්මජයි. මෙතන ඍතුජයි. අපිට හම්බෙන්නේ ඍතුජ රූපයෙන් හැදිච්ච මිනිස්සෙකුයි කර්මජ රූපයෙන් හැදිච්ච මිනිස්සෙකුයි. නමුත් මේ දෙකටම ඔබෙන් යථාර්ථව පවතින රූප ආයතනේ මෙතන රූප ආයතනයක් තියෙන්නේ රූප ආයතනේ ඍතුජයි කර්මජයි. තේරෙන්නේ? රූප ආයතනේ වර්ණ රූපේ. ඒ වර්ණ රූපයේ පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට දැඩිව අරගෙන තියෙනවා. දැඩිව අරගෙන තියෙන්නේ උපාදීන බාහිර උපාදීන වර්ණ රූපයේ පුද්ගලයෙක් හැටියට දැඩිව අරගෙන. අනුපාදීන බාහිර රූපයේ පුද්ගලයෙක් හැටියට දැඩිව අරගෙන. දෙකම අන්තිමට අපි යථාර්ථයට ගත්තාම රූප ආයතනිය දැඩිව ගත්තා යන කෙනට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ඇහැ පේනවා කියන එකනේ. සමුත්තානයි කියන්නේ නෑ නෑ ඒක නෙවෙයි ප්‍රශ්නේ. හැමදාම අපි මං අර පත්තරයක තියෙන එක ඇහැ කර්ම ඍතුජයි. මෙහෙම තේන ඇහැ කර්මජයි. හිතින් සීකරන ඇහැ චිත්තජයි කියනවනේ. නේද? එතකොට දැන් මේ ප්‍රශ්නේ මොකද්ද ඒකෙදි?
දැන් මේ තත්ත්වයේ මෙහෙම අපිට තේරෙන්නේ අත කියන එක පිටින් සංග්‍රහය කියලා කියන්නේ
නේ දැන් මෙතනදී ඒකයි දැන් මේ පෙන්වන්නේ ලෝකය ඇසයි කියලා කියන්නේ මේ ඇහැ හම්බෙලා නැහැ ලෝකයට. ලෝකය ඇහැයි කියලා කියන්නේ මෙහෙම පේන හෝ මෙහෙම කඩදාසියක තියෙන ඇහැට හෝ මෙහෙම පේන ඇහැට හෝ හිතින් හිතපු ඇහැකටයි ලෝකය ඇහැ කියන්නේ. තේරණේ ඇහි සැබෑම ස්වභාවය ගත්තාම ඔසවන්න බෑ. අතීතයේදීත් ඇහැ අපිට අපේ ඇහැ පෙනිලා නැත්තම් වර්තමානයේත් පේන්නේ නැත්තම් අනාගතේත් පේන්නේ නැත්තම් ඇහැ දන්නේ නැහැ. අපි දැන් රූප ආයතනයකයි ඇහැ කියන සංයෝජනයෙන් ඉන්නේ. ඇහැ කියන දැනුමක් අපි පවත්න්නේ අපි ඇහැ තියනවා කියලා හැතරින්නේ රූප ආයතනයක සිද්ධාන්තේ. තේරුණනේ? එතකොට දැන් අපිට රූප ආයතන හිතෙන් ඔසවන්න පුළුවන්. හරිද? රූප ආයතන හිතෙන් ඔසවන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්න විදිහේ හැ අපිට සිහි කරන්න පුළුවන් ඕන විදිහකට. හිතෙන් සිහි කරන්න පුළුවන්. නමුත් හැබෑවටම පවතින හැ අපිට හිතෙන් ඔසවන්න බෑ දන්නේ අපි. දැකලා නැහැ. අපිට අපේ ඇහ පෙන්ල තියෙනවා දැකලා තියෙනවා. කවදාවත් දැකලා නැහැ. හෑ දැකලා තියෙන රූප ආයතන කවදාවත්ම දැකලා නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහන්නේ කවදාවත් ඒ කියන්නේ හම්බ වෙලක් නැති හම්බ නොවන හම්බ වන්නේද නැති දෙයක් කරන්නේ මහන්නේ සංයෝජනයක් තියෙනවද කියලා නැහැ. අද අපි දන්න මේ බාහිර රූපේ බාහිර ආයතනේ මිදුණු තාධ්‍යාත්මික ආයතනයන්ගේ මිදෙන ඉබේමයි අපි. තේරෙන්නේ? මේ දකින්න දේ පිරිසිඳ දකින්න කියන්නේ ඒකයි. දකින්න දේ පිරිසිඳ දැක්කොත් මෙතන වර්ණ රූපය පෙවුනට තියෙන දේ නෙමෙයි කියලා දැක්කොත් අපි මිදෙන්නේ මේ බාහිර රූපේ විතර නෙමෙයි ඇහෙනුත් මිදෙන. මට සිහි කරගන්න හැක් නැහැ. ඒ කියන්නේ යම් ඇහැ කියලා යමක් දැක්කොත් ඒක පිරිසිඳ දැක්කොත් අපු මේ පැත්තේ ඇහැ කරන්නේ සංයෝජන නැහැ අපිට.
අපි යම් තාක් අද බාහිරයි කියලා දැගෙන ඉන්නවා. ඒ බාහිර දේ තුල තමයි අධ්‍යාත්මික අපිට
බෙදාගන්න. බෙදාගන්න. ආන් ඒක තේරුණාද? හොඳට තේරුම් කරගන්න ආධ්‍යාත්මික බාහිර කියලා යථාර්ථයට දෙකක් නැහැ. බාහිර ධර්මයන් තුලමයි අපි ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන ඉන්නේ. දැන් ඇහෙන් බලන්න හොඳට ඇහෙන් බැලුවොත් ඇහැට පේන්නේ බාහිර රූපයක්මනේ. ඇහැට ඇහැ පේන්නේ නැහනේ. ඇහැට පේන්නේ බාහිර රූප වර්ණ රූපයක්මනේ රූප ආයතනයක්මනේ. හොඳයි දැන් මේ ඇහෙන් බලමු මෙහෙම. දැන් මෙහෙම බැලුවාම රූප ආයතනයක් වර්ණ රූපයක් නේ පේන්නේ. දැන් බලන්න මෙහෙම ඇහෙන් ඇහැට පේන්නේ රූප ආයතනයක්මයි වර්ණ රූපයක් නේ මෙහෙම. රූප ආයතනයයි වර්ණ රූපයයි කියන එකට හිත තැබුවොත් ආධ්‍යාත්මික බාහිර ප්‍රේවේදයක් නෑ අපිට. දැන් රූප ආයතනේ
බාහිරයි.
එතකොට අපිට නුවණ නැති හින්දායි පේනදී මේ රූප ආයතනේ රූපයේ පරිණිය නැති හින්දා මෙහෙම බලපෙකට කියනවා මේ අපි ආධ්‍යාත්මික රූපේ. මෙහෙම බලගෙන ඒක බාහිර රූපේ කියලා. දෙකම දැක්ක ඇහි. දෙකම හරි ඒක තමයි ආධ්‍යාත්මික ඇහැ. ආධ්‍යාත්මික ඇහැ තියෙනවා. ඒක අපිට පෙනිලා නැහැ දන්නේ නැහැ අපි. ඒ නිසයි මේ හිතෙන් ඔසවන්න බැරි. හිතෙන් ඔසවන්න බැරි දෙයක කෙලෙසී දෙන්නේ නැහැ. හිතෙන් ඔසවන්න පුළුවන් එකට තමයි මේ කෙලෙසී දෙන්නේ අපිට. ඇයි හිතෙන් සිහි කළොත් තණ්හාවෙන් හැදිරෙන්නේ? තේරණ නේද? හිතෙන් ඔසවන්න බැයි නම් ඒ දේ ජීවිතයේ වෙච්ච දෙයක්. ඒ දෙයට කෙලෙසී දෙන්නේ නැහැ. තේරණේ? හිතෙන් ඔසවන ඒ කියන්නේ හිතෙන් ඔසවන්න බෑ කියන්නේ දැන් වර්තමානයේ දකින අවස්ථාව විතරයි. ආයතයක හිතෙන් ඔසවන්න බැයි නේද? ආයකට මේ කැමැත් අකමැත් ඇති කරගන්න බෑ. හිතෙන් ඔසවන්න පුළුවන් උනොත් දැකපු දේ සිහි කරලා අරගෙන ඒක හැදිරෙනවා. තේරුණා නේද? හිතෙන් ඔසවන්න පුළුවන් දෙයි බැරි දෙයි මේ උගන්වන්නේ ඇයි? හිතෙන් ඔසවන්න පුළුවන් දේ ගත්තාම ඒකට කිලිතිය දෙනවා.
මේ
හැකවර කියන්නේ
නමක්
එපා.
මේකට ගැටලන්නේ
උපදින චතුඥානේ ඇහෙන
ඒ කියන්නේ
මේ
මේ ඇහෙන් තමයි පේන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇහෙන් පේනවා පේන ඇහැ පේන්නේ. ඇහෙන් පේන දේ අපි පේන ඇහැ කියලා උපකල්පනය කරගෙන ඉන්නේ. පිහියේ මුව අතෙන් යමක් කැපි හැකි මුව අත කපන්න බෑ. පිහිය මුව අත හොඳටම. මේ මුව අත සහගත පිහියෙන් ඕන දෙයක් කපන්න පුළුවන්නේ. මුව අත කපන්න පුළුවන්ද? ඒ පිහියෙන් මේ පිහිය මුව අත කපන්න පුළුවන්. බෑනේ. ඒ වගේ මේ ඇහින් ඕන දෙයක් බැලිය හැකි. බලපු හැ බලන්න බෑ. පේන්නේ නැහැ. එතකොට ඇහැට පේන හැම දෙයක්ම ඇහැ නෙමෙයි. රූප. ඒක ඔක්කොම රූප. ඒ වගේම ඇහැට පෙනු රූප ගොඩේ තමයි අපි අද ඇහැ රූප කියලා බෙදාගෙන ඉන්නේ. ඕකයි තියෙන ප්‍රශ්නේ. නේද?
අන්නාලිය බලුවා
රූප. ඔය සිද්ධියමයි මම හැමදාම හැමෝටම මේ කියන්නේ. මෙන්න මේ තැනට හිත තබලා බැලුවොත් ওই වචන කවුරුත් කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආයේ කොහෙද බැහැරම නෙමෙයි අපි මේ රහතන් වහන්සේ ඇහැ පරිහරණය කරනවා කියන්නේ අර එහෙම කතා කියන්නේ රහතන් වහන්සේ නෙමෙයි අදද අපි. අපිද ඇහැ කියන එකෙන් මිදිලා මේ කියන්නේ මේ සත්‍ය අවබෝධ කර ගැනීමක් නේ රහත් වුණා කියන්නේ. සැබෑවටම සත්‍ය අවබෝධය කියන තැනට ආවොත් ඇහෙන් මිදෙනවා අපි. මහන්නේ රූපයේ පිළිසින් දකින් රූපයේ පිළිසින් දකින් රූපේ මිදෙනවා කියලා කියන්නේ අපිට කවදාවත්ම හම්බ නොවුණු දැක්කේ නැති දෙයක් කරන දෙයක් දන්නේ නැහැ අපි. හදාගන්න වෙනවා. ඔන්න ඔය සිද්ධාන්තය හරියට තේරුනොත් හතන් වහන්සේට ඇහැ තියෙනවා යන ගණේට යන්නේ. ඒ ඇහැ දිහා බලලා අපි මේ අර හාමුදුරන්ගේ ඇහැනේ කියයි. මේ හාමුදුරන්ට රූපහයතනේ නිරෝධිත ගිහිල්ලා තිබුණා. රූපයිනේ පිරිසින් දැක්කොත් ඇහැ කිනක මිදෙනවද?
දැන් අපි කියන චක්කු බලන දැක්කේ
නැහැ. දැන් මේ සිද්ධිය ටිකක් හොඳට හිතන්න ඕනේ සිද්ධිය.
ඔව්
මේ නෑ ගැඹුර නෑ. හැබැයි ඉතින් මෙහෙම සිද්ධියක් වෙනවා. මේ දර්ශනීයට ආවම තමයි කාමාවචර මට්ටෙන් මිදෙන්නේ. එයාට කාමයක් පවත්තන්න බෑ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ දැන් අපි කියමුකෝ ආධ්‍යාත්මික ආයතන එක්කන්තය බාහිර ආයතන එක්කන්තය කෙනෙකුට මේ විඥාන මජ්ජ කෙනෙකුට මේ ආධ්‍යාත්මික බාහිර ભેදයේ අතහැරලා වර්ණ රූපයේ මේ විඥානේ විඤ්ඤාය හේද පවතින දේ නෙමෙයි කියලා දැක්කොත් මේ ආධ්‍යාත්මික බාහිර අන්ත දෙකෙන් මිදෙනවා. දැන් මම මෙහෙම බාහිර කෙනෙක් හැටියට බලනවා කියන්නේ මන්ත්‍යක්. ආධ්‍යාත්මික ඉන්නවා කියන්නේ මන්ත්‍යක්. ඇයි ආධ්‍යාත්මික තියෙනවා කියලා බලනොත් එයා කියන බාහිර තියෙනවා කියන්නේ. බාහිරයි කියන එකේ තියෙන ආධ්‍යාත්මිකයි කියන එක. ඒකේ තියෙන වර්ණ රූපය ගන්න නැහැ කියන එකයි වර්ණ රූපෙ බෙදාගෙන තියෙන දෙකට. දැන් සද්දේ ගත්තොත් අපි ඒක ගමුකෝ. කනට සාපේක්ෂව සද්දේ කියන එක බාහිරනේ. නේද? දැන් අපි කතා කරන සද්දයක් තියෙනවා නම් මේ කනට සාපේක්ෂව අපි කතා කරන සද්දෙම අපිට බාහිර විදිහට නැහෙන්නේ. තේරෙනවද නේද? ඊට පස්සේ බාහිරින් යකඩ දෙයක් ගැටලා එන සද්දයක් බාහිරනේ. බාහිර වූ සද්ධායතනෙම නේද මේ සද්ද ආධ්‍යාත්මික මේ සද්දේ බාහිරයි කියලා බෙදාගෙන තියන්නේ. ඒක තේරෙනවද මං කියපු එක? දැන් අපි වචනේ කතා කර අපි කතා කරපු දේ අපිට ඇහුන් නැත්නම් ඊගා වචනේ දන්නේ නැහැ. කතා කරන්න දන්නේ නැහැ අපි. අපිම කතා කරපු දේ තක් ගාලා ඒක මේ කණෙන් අහපු හින්දායි මෙහෙම එකක් කිව්වා කියලා දන්නේ ඊගා වචනේ පිට වෙන්නේ. වචන කතා කර කර ඉබේම යනවා නෙමෙයි කියන එකක් ගන්න ඇහෙනවා අපිට ආපහු. ඒ ඇහෙන හින්දා දැන් මෙහෙම එකක් කිව්වා කියලා ඊගාව වචනේ උත්තර දෙන්නේ. මෙතනින්ම කියලා මෙතනින්ම අහනවා. දැන් මේ කියන එක ඇහුන් නැත්තම් මෙතනින්. ඊගාව වචනේ කී හැකිද? දැන් ඔන්න මට දැන් මේ කතා කරන එකමත් ඇහෙනවා. ඔබ අන්තිම මොන හරි දෙයක් කියනකොටත් ඇහෙනවා. ওই ශබ්ද දෙකම කනට සාපේක්ෂව බාහිරයිනේ.
බාහිරයි
මනේ. දැන් කනේ ප්‍රසාදයක් තියෙනෝනේ අර මෘදුවක් වගේ සද්ද ගැටෙන. ඒ මෘදුවක් වගේ තැන තමයි සෝත ප්‍රසාද කියන්නේ. ඕක තමයි ආධ්‍යාත්මික කන කියන්නේ. තේරුණනේ? දැන් මේ කතා කරන වචී කියන්නේ චිත්ත ප්‍රත්‍යයෙන් චිත්ත හේතුයෙන් තමයි වචී රූපේ කියන්නේ සද්ද රූපේ පිට වෙන්නේ. වචී විඤ්ඤාප්තිනේ. මේ විඤ්ඤාප්ති රූපය. දැන් මේ විඤ්ඤාප්ති රූපේ වචී විඤ්ඤාප්ති රූපේ තමයි මට ඇහෙන්නේ ඊගාවට සද්ද රූපය හැටියට. දැන් මම බාහිර සද්ද රූපේ ඍතුජයි ආධ්‍යාත්මික සද්ද රූපේ චිත්තජයි කියලා කියන්නේ. දැන් අපි මගේ සද්දය කියලා කියන තැනකදී ඒ සද්දයත් කනට සාපේක්ෂව බාහිරමයි බාහිරම බාහිරමයි. තේරුණානේ? කනට සාපේක්ෂව සද්දේ කියන එක කනට ගෝචර දෙයක්නේ. සද්දේ ආධ්‍යාත්මික නෙමෙයිනේ. සද්දායතනේ බාහිරනේ. සද්දායතනේ ඊට පස්සේ බාහිර සද්දායතනේ තුල තමයි ආධ්‍යාත්මික බාහිර අපි බෙදලා ඉන්නේ. ඔය සිද්ධියමයි වර්ණ ආයතනේ තියෙන්නේ. ඇහැට සාපේක්ෂව රූප ආයතනේ වර්ණ මේ වර්ණ රූපේ බාහිරමයි. ඒ බාහිර වර්ණ රූපේ මතය ආධ්‍යාත්මික බාහිර බෙදලායි. ඔය බෙදීම තුලයි අපි ගුටි කන්නේ කෙලෙස්. සැබෑවටම ධහමේ තියෙන විදිහට ආධ්‍යාත්මික බාහිර බෙදාගත්තොත් අපි අද කියන ආධ්‍යාත්මික බාහිර කමෙන් මිදිලා කෙලෙස් වලින් මිදෙනවා. සැබෑවටම ආධ්‍යාත්මික බාහිර තැනට හිත තබලා මේ අද පෙන්නන ආධ්‍යාත්මික බාහිර කමෙන් මිදුනොත් අපිට ඉතුරු වෙන්නේ සුද්ධ වර්තමානයක් විතරයි. තාතන් වහන්සේ කියලා කියන්නේ සුද්ධ වර්තමානයක් විතරයි. ඒකද පිරිසින් දකින්න. පේන දේ විතරමයි. ආ ඒකේ ආධ්‍යාත්මික මෙහෙම පෙවුනත් මෙහෙම පෙවුනත් ආධ්‍යාත්මික බාහිර විතරෝ ස්කන්ධ පංචක යම් ස්කන්ධ ටිකක් ඇදලා පෙනෙනවා කියන සිද්ධියක් තියෙනවා. මෙහෙ පෙනෙනකොට මෙහෙ තියෙනව නෙමෙයි, මේ පෙනෙනකොට මෙහෙ තියෙනව නෙමෙයි. දෙකම රූප ආයතන දෙකක් එකවර නැහැ. එක රූප ආයතනයක් පෙනුනොත් අනිත් තෙවුණු රූප ආයතන ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මෙහෙ තියාගෙන මෙහෙ පේනවා කියන එකෙන් කියන්නේ ඉස්සෙල්ලා දැකපු රූප ආයතනයක් තියෙනවා පස්සේ දකින්න රූප ආයතනේ උපදිනකොට කියලා නේ මේ කියන්නේ. කොහොම වෙන්නේ නැතුව හරියට පිළිසිදුව දැක්කොත් වෙනවා අපිට අපි අද තියෙන ආධ්‍යාත්මික බාහිර බෙදේ අතහැරලා අතහැරිලා සුද්ධ වර්තමානයක් ඉතුරු වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික යෙදිලා මෙහෙම යම් ධර්මයක් පෙනෙනවා, වර්ණ රූපයක් පෙනෙනවා. පෙනෙන දේ දුන්නහන්ට පිරිසිඳ දකිනවා. කොහොමද මෙතන කර්මජයි චිත්තජයි ආහාරදේ කියන රූප ටික පෙනෙන දේද? ඒ කියන්නේ පවතින්නේ ආහාරද රූපයක්, පේන්නේ කර්මද කියලා අවස්ථාවට පේන්නේ. ඕක කාම භූමියේ පිරිසිඳ දකින අන්තිමට කෙරවලට ගියාම පේන්නේ අපිට මොකද්ද? මෙහෙම පේන වර්ණ රූපේ වුණත් පේන දේ තියෙනව නෙමෙයි, අවස්ථාවට පෙනෙනවා කියන සිද්ධියකින්. මොකද යා හොඳට බල්ලා තියෙන්නේ මේ පේනවා කියන සිද්ධිය වර්ණ රූපය පේනවනේ මෙතන තියෙන්නේ මොනවද? පඨවි උන කේස් ලෝම් නියදත්තම් මස්නහර කියලා බලන මේ පඨවි කොටස ඉස්ස. පිත්තෙන් තරවලේ දහඩි ආපෝ කොටස් 12. මේ දවන තවන උෂ්ණ ගතියක් තියෙන මේ තේජෝ. හමන පිම්බෙන හැකිලෙනව යනවා එනවා අතපය ඔසවනවා කියන ටිකක් තියෙන වායු. මේ ධර්මතා හතරෙන් තුර වර්ණ කියලා හිත එකක් නැහැ. අහුනොත් බෑ. ඒක එයා දකිනවා පිනීම මාත්‍ර දිත්තේ මත්ත. පෙනීම පෙනීමක් විතරම ඒ මට්ටමට ගත්තොත් එයා එළවයි කියලා පනවන්නත් බෑ, මෙළවයි කියලා පනවන්නත් බෑ, එළවයි මෙළවයි දෙයතර අතරයි කියලා පනවන්නත් බෑ, ලෝකයක් පනවන්නත් බෑ. මේ දුකේ කෙලවරයි. චින්තන්ට එනවා. මේ සැබෑම ධර්මයක හිත තබලා මේ මිච්ඡා දිට්ඨිය මුදවන්නයි හදන්නේ. දැන් තේරෙනව නේද? ඊට පස්සේ ආධ්‍යාත්මිකයි කියලා යමක් කියනවනම් මෙන්න මෙහෙම සිද්ධයකටයි කියන්න වෙන්නේ කියන එක පෙන්නලා අද ආධ්‍යාත්මිකයි බාහිරයි බෙදිලා තියෙන අපේ මනසෙන් මුදවන්න. ඒ නිදෙව්වහම තමයි වර්ණ රූපය කියන එක ඇත්ත දකින්න. තේරෙන නේද? එදාට තමයි එකන උපහදානේ අඩු වෙනවා. එදාට තමයි හටගත් ධර්මයේ නිරෝධිය සාර්ථක වෙන්නේ. තාම නිරෝධිය සාර්ථක වෙන්න බෑ උපහදානේ දුරු නොකර. උපහදානේ අතහරින්න නම් මේ ධර්මයේ පිටින් දකින්න වෙනවා. ඒ ධර්මයේ පිටින් දකින්න තමයි ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතා දෙක පිටින් දකින්න තමයි මේ පෙන්වන්නේ. එතකොට ගන්ධයත් එහෙමයි. ගන්ධයත් එහෙමයි. අපිට දැන් නාසයට සාපේක්ෂව ගන්ධ රූපේ බාහිරම අපි මෙහෙම ගන්ධයක් આવුත් මේ කියන ගන්ධය කියන ආධ්‍යාත්මිකය කියලා බාහිර ගන්ධයක් આવුත් කියන බාහිරයි කියලා. නමුත් මේ දෙකම ගන්ධ ආයතනයට සාපේක්ෂව මේ ගහන ආයතනයට සාපේක්ෂව දෙකම බාහිරයි. මේ ටික දැක්කොත් මෙතන ආධ්‍යාත්මික බාහිර බෙදන්න බෑ. ආන් ඒතරට දැක්කමයි ගන්ධායතනේ පිරිසින් දකින්නේ. එතකොටයි ගන්ධායතනේ මිදෙන්නේ. තාම ගන්ධායතනේ පිරිසින් දකින්න දැන් තරගෙන යන්නයි මේ දර්ශනේ තියෙන්නේ.
ගන්ධායතනේ ආධ්‍යාත්මික කරන්නේ බඩවැල්ලේ
තියෙන අතුරු චිවර ගන්නත් එන්නේ එන්නේ. හරි. නමුත් ගන්ධායතනේ ਬਾහිරමයි. එහෙම හදිසි ආවත් ඒ ගන්ධායතනේ ਬਾහිරයි. ගන්ධායතනේ දැනෙන්නේ නාදේ නේද?
නෑ මම කියන්නේ ආඥාස්මක නම් ඉන්නේ
බෑ නේද? කොයි වෙලාවෙත් මේ ඇතුලේ ඉන්නේ. ඒක නෙවෙයි. නාදේට සාපේක්ෂව තීරණය කළ යුත්තේ. එහෙම ඇතුළටින් ආවත් ආදයක්
දෙන්නේ රූප කොබැසලෙන්.
ඔද මේ වඳු කියන්නේ නැන්නේ වෙන අර්ථකින් මට ඒක තේරෙනවා. ඒක තේරෙනවා. ඊට පස්සේ රසත් එහෙමයි. රස කියන එක දිවට සාපේක්ෂව මේ බාහිරමයි. හැම කලල් ලුණු රහයි කිව්වත්, තිත්ත රහයි කිව්ව බාහිර ආවත් අන්තිමට රස රූපේ බාහිරමයි. බාහිර රස රූපය ඔය ආයතන ටිකෙන් පැනලා අපි දෝරිද කොහෙද මේකේ ආයතන ටික හොඳට උගන්වන යම් චක්කුන් අනිදස්සනම් සම්පතිකම් කියලා ඔය නැවත 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 කියලා උගන්වන්නේ ආයතන ලක්ෂණ ටික මේ මේකටයි යම් රූපන් අනිදස්සනම් කියලා නැවත නැවත උගන්වන්නේ ඔය නිසායි ඊට පස්සේ පොට්ටබ්බියත් එහෙමයි දැන් මේ කයට මෙහෙම ගැහුවොත් දැන් මේ මේ කී දින පටවි ධාතුව තමයි මේ වදින්නේ. ගහකට මෙහෙ මොකක් හරි හැපුණොත් මේ කය ප්‍රසාදයට සාපේක්ෂව පොට්ටබ්බ ධාතුව බාහිරමයි. දැන් ඒකෙදි පොට්ටබ්බ ධාතුව දෙකට බෙදෙනවා අපි. මේ පොට්ටබ්බ ආත් මේක ආධ්‍යාත්මිකයි මේක බාහිරයි කියලා. පොට්ටබ්බ ආයතනේ පිරිසිද්දක්කහම ආධ්‍යාත්මික මේ ආයතන දෙක පිරිසිද්දක්කහම අද අපි ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා තණ්හාව ඇති වෙන විදිහට බෙදාගෙන බෙදුම අතහැරෙනවා. තේරෙනව නේද? බෙදාගෙන බෙදුම අතහැරෙනවා. ඊට පස්සේ තමන්ට හොඳට දන්න තමන්ට තමන් කියලා අල්ලන්න තැනක් නැහැ. බාහිරයි කියප එක අවස්ථාවට ඉපද නිරුද්ධ වෙනවා. ඒ හින්දා තියෙනවා නෙමෙයි. තමන් කියලා පිටිට අහිදෙන තැනක් නැහැ. අනිමිත්තයි. තමන් කියලා එයාට අරමුණු වෙන්න සිහි කරන්න තැනකුත් නැහැ. තේවුණු එකත් අත හතගෙන නිරුද්ධ වෙනවා. එයා හැම වෙලාවෙම රූපෙ මිදිලා ඉන්නේ. තේරෙනේ? දැන් අපිට වෙන්නේ මෙහෙ දැකපු රූපෙකුත් තියෙන හින්දා මෙහෙ රූපෙකුත් තියෙන හින්දා මෙහෙ බලනකොට මෙහෙ රූපේ තියනවා යන ගණෙන් ඉන්නේ. මෙහෙ පේනකොට මෙහෙ තියනවා යන ගණෙන් ඉන්නේ. එක රූපයක් විතරක් තිබුණොත් හතගෙන නිරුද්ධ වෙන රූප ආයතන දෙකක් නැහැනේ. තේරෙනේ? දැන් රූප ආයතන හැමතැනම පිරිසිඳ දැක්කොත් ඇහැ පේන්නේ පේන රූපේද නැති වුණොත් තමන් කියලා පනවන්න දැනක් නැහැනේ. දැන් අපි පනවලා තියෙන තමන් කියා රූප ආයතනයේ තියෙන ඇහැ, රූප ආයතනයේ තියෙන කන, නාසය, දිව, ශරීරය තමයි මම කියලා කෙලෙස් වශයෙන් ඇතුළු කරගෙන ඉන්නේ. රූප ආයතනයේ පිටසින් දැකලා ඒක නිරෝධයට ගියොත් තමන් කියලා පනව ගන්න ආධ්‍යාත්මිකව අල්ලගෙන සිහි කරන්නවත් දෙයක් නැහැ. කවදාවත් හමු නොවික ඇහැ, කනක්, දිවක්, නාසයක්, ශරීරයක් තියෙනවා නම් ඒතනට පිහිටියට පස්සේ නිමිති නැහැ තමන්ට. ඒ වෙලාවට ඒ ධර්මතාවයේ කෘත්‍ය වෙයි. රූපය ගැටෙනවා නම් ගැටීම නිසා සිත් උපදී. උපද නිරුද්ධ වෙයි. ගැටෙන වෙලාවේදී තමන්ට හම්බ වෙන සිද්ධියෙන් ඒ දේ මිදිලා හම්බ වෙන සිද්ධිය ගැන නුවණින් ඉන්නවා. ගියාට පස්සේ එයාට ඒ දේ ගැටෙද්දිත් නොගැටෙද්දිත් එයා ඒ හැම මිදිනම. දැන් හොඳට මේ ටික නැති වුනහම මට වර්තමානයේක මෙහෙම පෙනෙද්දිත් මේ ටික පිරිසින් දැක්කම මට වර්ණ රූපෙ මිනිස්සුක ඇහැ ගැන දැනුමක් නැහැ. මම පැත්තකට ගියාට පස්සේ සිහි කරන්න ඇහැක් නැත්තම් මට වර්ණ රූපෙමයි සිහි කරන්න කියන තැනක හිටියොත් දැන් යම් රූපයක් දකිද්දිත් මට ඇහැ පේන්නේ නැත්තම් වර්ණ රූපෙ නම් පේන්නේ. ගියාට පස්සේ සිහි කරන්නේ වර්ණ රූපෙම වුණොත් හැම පරියායකින්ම ඇහැ සිහි කරන්න නැති වුණොත් හාත්පස මගේ ජීවිතේ කවදාවත් සිහි නොවෙන හම්බ නොවෙන ඇහැකින් මට ප්‍රශ්නයක් නෙයිද? තමයි යන ගණිතය ඇයිද? ඇහැ කියන එකේ මිදෙන අනිමිත්තයි. ඇහැ නැමෙtti නිමිත්ත අරගෙන සතර උපදින තින හේතු මිදිනා. ඊට පස්සේ රූපය කියපේකත් ওই සිද්ධියම වෙනවා. එයා හතක නිරුද්ධ වෙන ධර්මයකට දකින රූපය. ඒ හින්දා එයා හැම වෙලාවෙම අනිමිත්ත සත්‍යයටපත් වෙනවා. මේ ආයතන ටිකේම ස්වභාවය එහෙමයි. ඌ හිතන්නේ ධම්මායතනයත් එහෙමයි. ඊට පස්සේ මේ ඇහැ කන දිවනාසය ශරීරය කියලා හිතින් මොසෝපු ටික හිතින් සිහි කරනකොට තමන්ව සිහි කෙරුවා ආධ්‍යාත්මික දේ සිහි කෙරුවා වෙනවා. බාහිර සිද්ධි බාහිර රූප ආයතන සිහි කරනකොට බාහිර දේ සිහි කෙරුවා වෙනවා. තේරෙනේ? පංචායතනෙන් ආධ්‍යාත්මික බාහිර රැවටිච්ච රූප ආයතන රැවටිච්ච විදිහට මන ආයතනට යනවා. ඒ මොඩකම ඒවා. තේරෙන දෙකේ දෙකේ. බාහිර රූප ආයතනය බෙදුවනේ මේ රූපය බාහිරයි මේ රූපය ආධ්‍යාත්මිකයි කියලා. ධම්ම ආයතනෙද යනවා ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා. දැන් බාහිර කියලා පෙන්නපු රූප ආයතන සිහි කරනකොට ධම්ම ආයතනෙ ආධ්‍යාත්මිකයි වෙලා. බාහිරයි රූප ආයතනෙ කියලා සිහි කරපුවද සිහි කරනකොට ධම්ම ආයතනෙ බාහිරයි වෙලා. අන්තිමට මුළු ජීවිතයක්ම කෙලෙසයක්ම යෙදෙන්නේ මෙහෙම. ඒ නිසායි මේ ආධ්‍යාත්මික වෙන යම්ම ආදීන දෙයක් තියෙනවා නම් තේරෙන්නේ නැත්තේ අපේ බාහිරින් ඉන්න නිසායි. හැම වෙලාවම මාර ධර්මයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර කුම්ම උපමාවේ. අර ඉබ්බා ඉබ්බා උපමාවේ ওই සිද්ධියනේ. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මහණෙනි පෙරවුවක් කියමි කියලා මහණි ඉස්සර අතීතයේදී ගංගානම් ගඟේ උර දිගේ උන ඉබ්බේ උඩහා ඉඳන් පාතට එනවා. නරියෙකුත් ගංගානම් ගඟේ පාතේ ඉඳලා උඩහට යනවා. නරියා දැක්ක ඈත ඉඳලා ඉබ්බව, ඉබ්බ දැක්ක ඈත ඉඳලා නරියව. දැකලා නරියා හිතුවා මෙහෙම, ඔබ ලං වියන් ලං වුණොත් ඔබ අතක් දාපන් එළියට අත කඩාගෙන කනවා. ඔළුවක් දාපන් ඔළුව කඩාගෙන කනවා. කකුලක් දාපන් කකුල කඩාගෙන කනවා. යමක් යමක් උඹ එළියට දැම්මොත් මං කනවා කියලා නරියා හිතාගෙන ලන්නේ. ඉබ්බක් දැක්ක නරියව. දැන් නරියා හිතනවා ඇති මම අතක් දැම්මොත් අත කඩාගෙන කන්න. ඔළුව දැම්මොත් ඔළුව කඩාගෙන කන්න. කකුල දැම්මොත් කකුල කඩාගෙන කන්න. හිතපන් මං උඹට දෙන්නම් කන්න කියලා දැන් ඉබ්බත් එනවා. ඇවිල්ලා ලං වෙනකොටම ඉබ්බ මොකද කරන්නේ? tag ගාලා ඔළුව පස්සෙන් ඉකොට ඇති කකුල් දෙකයි අත් දෙකයි ඔළුව පස්සෙන් ඉකොට ඇති මේ කෑලි පහ tag ගාලා ඇතුලට ගත්තා. දැන් නරියා සද්ද නොකර ළඟට වෙලා ඉන්නවා. යමක් යමක් එළියට දාපන් කඩාගෙන කනවා. හරිද? ඉබ්බ කල්පනා කරනවා දැන් නරියා ළඟට වෙලා ඇති මම යමක් යමක් එළියට දැම්මොත් කඩාගෙන කන්න හිතපන්කෝ කියලා ඉබ්බ නෙමේ එක අංගයක්වත් එළියට දැන්නේ. නරියා බලාගෙන ඉඳලා ඇටියලා මූණ මේ එළියට දාන එක නෙමෙයි කියලා ගියා කියනවා. මහයිනේ ඒ වගේ කුම්මෝව අංගානේ සකේ කපලේ සමෝධම් බික්කු මනෝවිතක්කේ. ඒ වගේ ඉබ්බ සිය කබලේ අවයව මේ බහගත්තු වගේ මේ මනෝවිතර කකුලුව ගන්න. එළියේ තියෙන ඇහැ ඇදලා ගන්න ඇතුළට. වහන්තිලාට එළියෙන් ඇහැක් ගැන යම් දැනුමක් තියෙනවා නම් මේක ඇදලා ගන්න ඇතුළට. මේ ඇහැ ගාවට ඇවිල්ලා මේ ඇහැට ඇවිල්ලා ඇහැ පේන්නේ නැහැ කියන තැනකට තීරණය කරන්න මේක රූපායතනයයි කියලා. රූපායතනේ පිරිදෙන දැනගත්තාම ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉබ්බා එකක් එකක් හරි එළියට දැම්මම නරිය කඩාගෙන කනවා වගේ. තේරෙනා නේද? ඉබ්බගේ අංග පහ වගේ තමයි රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පොට්ටබ්බ කියන ওই ධර්මතා පහ. ඉබ්බ වගේ තමයි මේ භික්ෂුව. හරිද? නරියා වගේ තමයි මාර්යා. ඉබ්බ එකක් හරි එළියට දැම්මනම් කඩාගෙන කනවා නරියා වගේ. භික්ෂුව ඇහැ එළියට දැම්මනම් මාර්යාට අහු වෙනවා. කන එළියට දැම්මනම් මාර්යාට අහු වෙනවා. නාසය එළියට දැම්මනම් මාර්යාට අහු වෙනවා. දිව එළියට දැම්මනම් අහු වෙනවා. ඇහැ කියන එක ඔබ වහන්සේලා බාහිරින් දකින්ද? බාහිර ආයතනෙන් රූප ආයතනෙන් ඇහැ දකින්න පුළුවන් තාක් මායාට අහු වෙනවා. තේරෙනවද කියන එක? ඊට පස්සේ නාසය දාන්න එළියට නාසය දානවා කියලා කියන්නේ. නාසය බාහිර රූප ආයතනෙන් හෝ ගන්ධ ආයතනෙන් හෝ දිව. ඊට පස්සේ මේ 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 දිව එළියට දැම්මොත් මායාට අහු වෙනවා. දිව එළියට දානවා කියලා කියන්නේ රස ආධ්‍යාත්මික බාහිර බෙදුවා කියලා කියන්නේ. තේරෙන්නේ? ඔය රූපය වගේම තමයි. මෙහෙම මෙහෙම. අපි ඉබ්බ කබලෙහි අවයව බහගත්තා වගේ ඇහැ කියපිකේ අනිදර්ශන බවටම අරගෙන ගියෝ. දැන් එළිය මුකුත් නැහැ එයාට. තේරෙන්නේ? ඇහැ අනිදර්ශනයටම අරගෙන ගිහලා එළිය තියෙනවනම් පේන තරමක් රූප ආයතන. ආයේ මෙහෙම බලලවත් හිතෙන් හිතලවත් අතගාලවත් එයාට හැබලන්න බෑ. අත ගැවුත් පුට්ටක් බායක. තේරෙනවනේ? ඊට පස්සේ කන ඇතුළට ගන්නවා. කන කියන්නේ මේ දිව ඇතුළට ගන්නවා. එයාට දිවක් ඇහෙන් බලලවත් කන්නාඩියක් කියලා දිව බලලා අපි දිව සිහි කරන්නේ. තව දිවක් දිහා බලලවත් හිතින් හිතලවත් දිව කියපු එක බාහිරයට දැම්මුත් මොකද වෙන්නේ? මාරේ තහුව වෙනවා. ඒ හින්දා දිව කියන එක අරගෙන යන අනිදර්ශන ස්වභාවයටම දැන් මේ දිව අපිට පේන දිවක් කියන මේ රූප ආයතනයමයි. තේරෙනවනේ? නාසයක් දානවා නාසයක් ගන්න ඇටයට. මේ තව නහයක් දිහා බලලා හරි කන්නාඩිය දිහා තියලා නහය බලලා හරි හිතෙන් හිතලා හරි නහය බාහිරයට දැම්මුත් අපි අහු වෙනවා මාරයට. ඒ හින්දා නහය ඇදලා ගන්නවා. නහය ඇදලා ගන්නවා කියලා කියන්නේ රූප ආයතනයේ පිරිසෙන් දක්වනවා. එහෙම දැන් සිහි කරන නහයක් නැහැ. තියෙන නහය සිහි කරන්නද? සිහි කරන නහය රූප ආයතනයේ විතරක නහය නෙමෙයි. ගාන ආයතනේ නෙමෙයි. තේරෙන්නේ? ඊට පස්සේ දිව කිව්වනේ කනයි දිවයි රූපයයි නහයයි කය. මෙහෙම බලලා හරි මෙහෙම කයක් දිහා බලලා හරි කන්නාඩියක් තියෙන එකකින් බලලා හරි හිතෙන් හිතලා හරි යම් කයක් තියෙනවා නම් මේ කය බාහිරයට දැම්මොත් තේරෙන්නේ නැහැ. බාහිරයට දැම්මොත් මායයට අහු වෙනවමයි. මේ කය ඇදලා ගත්තොත් ඒ කියන්නේ කය කියන එක පේන්නේ නැහැ Tamanට. දන්නේ නැහැ. මේක රූප ආයතනය. මෙහෙම බලුවොත් රූප ආයතනය, මෙහෙම බලුවොත් රූප ආයතනය, කන්නාඩියෙන් බලුවොත් රූප ආයතනය, හිතින් හිතුවොත් රූප ආයතනය නැත්තම් ධම්මායතනේ රූප ආයතනේ අරුමුණු කළා. කියන දැනට ගියොත් හිතන්ද මාර්යාට හිතන්ද, ඒ කියන්නේ මරණයට අහු වෙන තැනක් තියේද කියලා නිකමට අනුමානට හිතන්ද උබහන්ස? පණවන්න තැනක් තියේද? මාර්යාට අහු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා එන්නේ ඉබ්බසිය කබලේ යව යව බහගත්තා වගේ සමෝධම් බික්කු මනෝවිතක් මනෝවිතර කකුල වගන්ත. මේ හිතින් ඔක්කොම මේ කළා තියෙන්නේ. මනෝවිතරක හකුල වගන්ත. ඈ අනිසිතෝ ඥාන මහේතයන් මේ වගේ ප්‍රශ්නවල දෘෂ්ටි දෙකෙන් නිස්කිත නොවි අනුන්ට හිංසා කරන තත්ත්වෙ මිදෙන්න. ඈ එතකොට මේ අනුන්ට උපවාද කරන මට්ටමේ මිදෙන්න. යමෙක් අනුන්ට හිංසා කරනවා නම් අනුන්ට උපවාද කරනවා නම් මේ තෘෂ්ණා දෘෂ්ටි දෙකේ නිස්කිත වෙච්ච එක නෑ කියනවා. මට මේ දේ කළා දුන්නේ නෑ, මට මේ විදිහට කළේ නෑ, මට උපකාර කළේ නෑ, මට සැලකුවේ නෑ කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්කිත වෙච්ච කෙනා කියනවා. මට බෙහෙත් ටිකක් දියව, මට වතුර ටිකක් දියව කියලා කෑ ගහන්නෙම තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්කිත වෙච්ච කෙනා කියනවා. ඇයි? තමන්ව බාහිර කයකින් දකින කෙනාමයි තමන් ඇති බව දකින්නේ. තේරෙන්නේ? වෙන මුකුත් දුන්නේ මේ න්‍යාය හරිත පිළිසෙන් දැක්කොත් ඒකයි කියන්නේ මේ ධර්මය ඉගෙන ගත්ත පොණකින් චුල්ලසෝතපත්ති කියලා නිකන් කියනවනේ මේ වචන ටික අකුරු ටිකක් බලනකොට නෙමෙයි. ඉතින් ධහමක් ඉගෙන ගන්නවා කියන්නේ මෙන්න මේ අර්ථයට. ඔන්න උතෙන්ද තිබ්බහම ඔබ වහන්සලා හිතලා බලන්නකෝ පුද්ගලයක් පනවන්න ධර්මතාවයක් හම්බ වේද කියලා. ඒ ධර්මතාවයේ තියෙන තැන අපි ඇහැකින් බලලා පුද්ගලයක් කෙනෙව්වට ආධ්‍යාත්මික බාහිර දුරු නොවුණු මනසකින් ඉන්න අපි පුද්ගලයක් පැනෙව්වට එයාට එහෙම පරමන ධර්මතාවයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යේ කේවලිනෝ නති තේසං වට්ටම් පඤ්ඤපන. යමෙක් මේ ශාසනය කළ කෘසයක් තුනම් ඔවුන්ට පනවන්න වටයක් නැහැ. එයා දෙවියෙක්ද, මිනිසෙක්ද, ප්‍රඥෙක්ද, සත්තරන් සූත්‍රෙ තියෙන්නේ. එයාට පනවන්න වටයක් නැහැ කියනවා. දසාංගේ සමන්නාගතව රහතු උච්චති. අංග 10කට රහතන් වහන්සේ කියලා කියන්නේ. සම්මාදිට්ඨි රහත් සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති. ඒ දස ධර්මයේ විතක තියෙනව විතක නැති වෙනව වෙන්නේ නැහැ. ඒ විමුක්තිය දැන් අපි සමහර ස්වාමීන් කියනවා වගේ විතක විමුක්තිය විත සමවාදිනවා විතක ආපහු කාම භූමියේ පිණ්ඩපාත වෙනවා එහෙම කතා නැහැ එතන. දසහංගේ සමන්නාගතව රහත උච්චති. ඒ කියන්නේ මේ අංග 10 රහතන් වහන්සේ සම්මා ඥාන සම්මා විමුක්ති විතක රහතන් වහන්සේ වෙනවා විතක පුතග්ජනෙක් වෙනවා කාම පරිභෝග කරන කෙනෙක් වෙනවා කියන සිද්ධි එහෙම සිද්ධි නෑ. ඒ කියන්නේ ලෝක නිරෝධයට නිවනයි කියලා කියනවා. රහත් වුණා ලෝකෝත්තරයි කියලා කියන්නේ ලෝකයේ තියෙද්දි අපි මේ කඩුල්ල තියෙද්දි කඩුල්ලෙන් පැනලා හැපතර ගියා වගේ සිද්ධියක් නෑ. ඒ ධර්මය නිරුද්ධ වෙලා ඊගව ධර්මයේ උපදිනවා මිසක කිරි කියන එක තියෙද්දි දී කිරි කියලා එකක් එනවද? කිරිම දී කිරි වෙනවා. එතකොට ඒ කිරි කියන ගණිතය යන්නේ නැහැ. දී කිරි කියපු එකම වෙඬරු වෙනවා මිසක. වෙඬරු වෙනකොට දැන් කිරිත් තියෙනවා, දීත් තියෙනවා, වෙඬරුත් තියෙනවා කියලා තුනම තියෙනවද? නැහැ. තේරෙනවද කියන එක? කිරි ටිකක් ගත්තොත් මේ කිරි ටික මිදුනොත් දී වෙනවා. දැන් කිරි කියලා කොටසක් තියෙනවද? නැහැ. ඊට පස්සේ දී කියපු එක වෙඬරු වුණොත් දැන් දීගිරි කියලා එකක් තියෙනවද? නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කාම භූමිය කියලා යමක් තියෙනවා නම් ඒ ටික නැති වුණා කියලා කියන්නේ රූප භූමිය බවට පත් වුණා මිසක. දැන් කාම භූමියේ ඉඳලා ඒ කියන්නේ කිරිටිකේ ඉඳලා දීයකට පැනන නෙමෙයි. මේ ටිකම මේ බවට පරිවර්තනය වෙනවා. මේ ටිකම මේ බවට පරිවර්තනය වෙනවා. තේරෙනවනේ? එතකොට ඒකෙන් පෙන්නන්නේ කාම භූමියේ කියන ටික මැකීමම රූප භූමිය බවට පත් වුණා මිසක. රූප භූමිය ටික මැකීමම අරූප භූමිය වුණා මිසක. අරූප භූමිය කියපු ටික මැකීමම අපරියාපන්න වුණා මිසක. දැන් මෙතන ඉන්න කෙනාට ආයෙත් ඉතින් විතක යන්න එන්න මෙහෙ කියන ධර්මතාව එහෙම නැහැ. මේ ධර්මයන් මෙහෙම වෙවි උපන්නා මිසක එකින් එකට පැනලාව නෙමෙයි. මෙහි භවය ඉතුරු කරලා තිබුණ જાතිය නවත්තන්න බෑ. අපි අද මෙතන ඉන්නවා නම් බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකේ තියෙනවා නම් සතර අපාය තියෙනවා නම් බය වෙන්න එපා නොඉපදී ඉන්නේ. ඇයි? ඒ තියෙනවනේ දැම්මම හැදිලානේ අපිට. එතකොට අනාගතය කියලා එකක් නැහැ. ඒ කියන්නේ අනාගත ධර්මය කියලා එකක් ඉගෙන ගන්න එකක් නැහැ. අනාගත ධර්මය කියන්නේ මොකද්ද? අභූත අජහත අනුප්පන්න ඒ කියන්නේ නූපන්නා වූ හට නොගත් පහළ නො වූ ධර්මයන්ට අනාගතය කියනවා. නමුත් අපිට දැම්මම හැදිලා නම් තියෙන්නේ පච්චුප්පන ධර්මයක් විතරයි අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නේ. ඇයි මේ කාම භූමියේ පච්චුප්පන ධර්මයක් විතරයි තියෙන්නේ? තේරෙන නේද? දැන් කුටි ගෙවල් ශාලා හැදිලා තියෙන දැම්මම දෙයියන් ඉතරයි තියෙන්නේ. දැන් දාන ශාලාව නැද්ද? තියෙනවා. දැම්මම තියෙනවා. ඉතින් අපිට අනාගතයේ කියලා එකක් දන්නවද? හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ තව ඉස්සරහට යන් ඉස්සරහට යනකොට තේරෙයි බුදුහාම රජාණන්ට දේශනා කරන අතීත ධර්ම මොනවද? අනාගත ධර්ම මොනවද? වර්තමාන ධර්ම මොනවද? උප්පන්න ධර්ම මොනවද? හොඳට පෙන්නනවා. උප්පන්න ධර්ම මොකද්ද? අනුප්පන්න ධර්ම මොකද්ද? උප්පාදිනෝ ධර්ම මොකද්ද කියලා මේවා එකක් ගාන පෙන්නනවා. දැන් ඔන්න චිත්ත සමුත්හන රූපය ගැන කිව්වේ. එතකොට ඒ චිත්ත සමුත්හන රූපය කියලා කිව්වේ ඉස්සෙල්ලා දැන් න චිත්ත සමුත්හන රූපය කියලා කිව්වේ අර සැබෑවටම පවතින සැබෑම සිද්ධිය ඔතෙන්ට ඇවිල්ලා තමයි අපි ජීවිතේ නතර වෙන්න ඕනේ. එතෙන්ට ආවහම රූපය පිරිසිදු දැක්ක දවසට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා රූපය මිදෙනවා. වේදනාව සංඥාව සංකාර විඥාන පිරිසිදු දැක්කම ඒවෙන් මිදෙනවා අපි. තමා කියලා අය ගන්න අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඒකයි ස්කන්ධය පෙන්වන්නේ රූපස්කන්ධයක් පෙන්වන්නේ අපිට. ඒ කියන්නේ සාසව උපාදානීය වූ රූපයක්ද තියෙනවා. මේ සාසව උපාදානීය කියන ධර්මයෙන් පෙන්වන්න බැරි රූපස්කන්ධය කියලා ධර්මයක්ත් තියෙනවා. රූපස්කන්ධයක්ත් තියෙනවා. රූප උපාදානස්කන්ධයක්ත් තියෙනවා. දැන් ඔය අපි විස්තර කරේ රූප උපාදානස්කන්ධේ. රූප උපාදානස්කන්ධයේ අතහැරෙන්නේ කොතනද? රූපස්කන්ධයේ තියෙන තැනට ගිහිල්ලා. රූපස්කන්ධය කියන තැනදී ඒ තැනදී රූපය කියන එක යෙදෙනවා. ඒක සිහි කරන්නවත් ඔසවන්නවත් Taman danne. මම කර නිකන් මෙහෙම ගන්නවා. රළුම උපමාවක් දුන්නොත් රළුම මේක ඒ තරම් තාත්වික නැතු ඇති. අපි මෙහෙම කිව්වොත් මුහුදක් මැද්දට නෑ මුහුද අයිනට ගිහිල්ලා වතුරක් තියෙන තැනට ගිහිල්ලා හිතෙන් අපි වතුර දිහා බලාගෙන ඉන්නවා ගොඩ බිම හිතගෙන. දැන් යම් කයක් ගොඩ බිම තියෙනවා නම් කයට පේන්නේ නැහනේ. කයට දැනෙන්නේ නැහනේ. යම් දැනෙන හිතක් තියෙනවා නම් මුළු හිතෙන්ම ජලයයි අහුවෙලා තියෙන්නේ. පේන්නේ. අපි දන්නේ නැහැ චුට්ටක්ව පොළවේ ඉන්නේ කියලා කය පේන්නේ නැහැ. පොළවේ හිතගෙන වතුර දිහා බලාගෙන ඉන්නවා. තේරෙනවද නේද? දැන් පොළවේ හිටගෙන වතුර දිහා බලාගෙන ඉන්න අපිට පොළවේ හිටියද පොළවේ ඉන්න බව දන්නේ නැහැ. අපිට හරියට තේරෙන්නේ වතුර ගැන විතරයි දැනුම තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරිම ගිහලා අපි නොදන්න මට්ටමක ගෙනිහිල්ලා කවුරු හරි අතුව තිබ්බොත් අස්සරින්න පුළුවන් මට්ටමක හරිද? හාත්පසක වටපිටාවම බැලුවහම පේන වතුර වගේ තැනක. තේන්නේ ඇහෙන් රූපායතනේ වතුර විතරයි හිටගෙන ඉන්න පස්තිකක. පොළොවේ කියන්නේ හිතගෙන ඉන්න තැන පේන්නේ නැත්තම් හිතගෙන ඉන්න කයට හිතගෙන ඉන්න දේ දැනෙන්නේ නැත්තම් පේන දැනෙන හිතක් තියෙනවා නම් ඕකට වතුර විතරක් නම් අහුවෙලා තියෙනවා. අපි වතුරක් මැද්දේ ඉන්නවා වගේ තේරෙයි මිසක කය පොළොවේ ඇත්තවම කය පොළොවේ ඇති බව තේරෙනවද අපිට? තේරෙන්නේ නැහනේ. තව නිකන් මට හිතට හිතෙන උපමාවකින් අපි මෙහෙම කිව්වොත් කෙනෙක් නිකන් අපි කියමු දැන් මොකුත් පේන්නේ නැති විදිහට හරෙන් පහත හිතෝපස් ගහලා තියෙනවා. හිතවල පස් ගහලා. හරිද? එයාට පේන්නේ මේ අහස මේ ටික විතරමයි වෙන කයක් දැන් උපන්න දවසේ ඉඳලාම කියන්නකෝ. පේන්නේ මොකුත්ම නැහැ. පොළොවේ යටට ගිහිල්ලා පොළොවේ ඇතුළේ ඉන්න පණුව එහෙම මේ ශරීරේ කනකොට වේදනාව දැනේ. දැන් දැවුනට දැනෙන ශරීරයේ සිහි කරගන්න හෝ අටපත ගන්න හෝ පේනවද තේරෙනවද? පේන්නේ සිහි කරන් හම්බ වෙන්නේ එයාට පේන රූපాయතනේ අහස ටික විතරයි. පණුව විදිනකොට වේදනාව නම් දැනේ. මේ විදින්නේ පණුවක් කියනවත් මේ අහවල් විදිය කයටයි විදින්නේ කියනවත් කය තේින්නේ නැත්තම්. කය දන්නේ නැත්තම්. කියන එක ටිකක් ගැඹුරු තේරෙනවද? අපි කියමු තමන් කවදාවත් කය ශරීරය දැකලා නැති කෙනෙක්ව හරිද? දැන් බෙල්ලෙන් උඩට දාලා තියනවා කියන දුක් පන්න දවසේ ඉඳලම මොකක් හරි බෙල්ල පාත් කරන්න බැරි විදිහට මෙහෙමයි තේින්නේ. දැන් මේ ශරීරයේ ඕව මොකුත් දන්නේ නැහැ. හරිද? ඔහොම කෙනෙක්ව දැන් තිබ්බා හෝ පොළවේ හිටෙව්වා හෝ කියන්නකෝ. දැන් කවදාවත් අනිදර්ශනයිනේ කයද? කය දැකලා නැහැ නේ කවදාවත්ම පෙන්වලා නැහැ. කවදාවත්ම පෙන්වලා නැති කයට කවදාවත්ම පෙන්වලා නැති රූපයක් ගැටෙනවා. අනිදර්ශනයිනේ පුට්ටබ්බය. හරිද? දැන් ගැටුනොත් සිහි කරගන්නේ මොකද්ද? අවස්ථාවට ගැටේ ගැටුනහම වේදනාව වෙයි. දැන් පණුව කනකොට දැන් අත ගන්න ඕගලන්ට ඇඟක් මේ ශරීරයක් හෝ අයින් කරන රූපයක් හම්බ වෙයිද? ගැන දැනුමක් නිමිත්ත තියෙයිද? තියනවාද? හොදවට සිහියතු නොනැතු ඉවසන්න පුළුවන්. මේ හේතුන්ගෙන් අටගත් එකක් මේ හේතු නැතුව නැති වෙනවා කියලා පෙඩේ ඉබේම. මොකද ඒකට ප්‍රතිකාර දක්වන්නේ නැහැ.
මට මතක් වෙන කතාවක
සීල රජුන්ගේ කතාවනේ.
පුතේ තාත්තා දෙන්නම තපස්සලා ඉන්නේ කවුදවත් කාන්තාවක් දැකලා නැති
නරණිකාද? ඒකෙත් එහෙමයි. තව තියෙනවා ජාතක රකීපයක්ම තියෙනවා.
දැකලම නැහැ. තීරණ ගන්න.
හරි. ඊට පස්සේ මේ දැන්
අතුල කරමු.
තාත්තලකට දැන් මේ ළමයා කොච්චර දන්නේද කියලා නම් දැන් රබර් බෝලයක් ගහන්නේ අරගෙන උවි ගෙඩි જાතිය කොහෙන්ද මොන ගස්වලද ওই ගෙඩි හැදෙන්නේ කියලා අහනවා මේ පොඩි ළමයා. අපි ඉන්න පැත්තේ ගස් වල ගෙඩි මෙහෙමයි, ඒ ගෙඩි එයා අහන්නේ ওই ගස් වල ගෙඩි මොනවද, ওই ගෙඩි જાතිය මොකද්ද, ඈතට ගැහුවාම Taman ගාවටම ආපහු එන ගෙඩි මොනවද, කොහෙන්ද ওই ගෙඩි තියෙන්නේ? දැන් බෝලයක් පිටියකට ගැහුවාම ආයෙනවා Taman ගාවට. මෙයාගේ හිතේ මේ ගස් වල හැදෙන ගෙඩි જાතියක් තමයි මේ දැන් මෙයාට ප්‍රශ්නේ කොහොමද මේ ඈතට ගහපු ගෙඩිය Taman ගාවට එන්නේ මොන ගස්වල දුවති? දැන් මේ කෙල්ලත් මෙයා රවට්ටන්නේ අපි ඉන්න පැත්තේ තියෙන ගස් ඔක්කොම මෙහෙම ඒවා මේ ගස් වලින් කඩාගත්ත ගෙඩියක් මේ. හරි ලස්සන ඒ ගස් වල තියෙන ගෙඩි ඈතට ගැහුවාම Taman ගාවට ආපහු එන. අනේ මෙයා අතේ ගාලා බලන හරි පුදුමයි මේ ගෙඩි જાතිය. දැන් මෙයා මෙච්චර කල් දැකපු දියුල් ලඹ වගේ ගෙඩි බිම ගැවුවොත් බිමමනේ මේ ගෙඩියම නේ බිම ගැවුවොත් උඩට එනවා. අපි පුදුම ගෙඩි જાතිය. ඒ වගේ මහා අමුතු දෙයක් දැක්කොත් නෑ මම මෙතෙන් කිව්වේ මේ එතකොට ඔය කය කෙලවරකට ඇති වේදනා දිවි කෙලවරකට ඇති වේදනා රහතන දිනනවා කියලා කියන්නේ ඒ දේ හැටියට පෙනී හිටීම මිසක ඒ දේ අරඹය යමක් දන්නේ නැති තැන තියෙනවනේ ඒ තමයි සත්‍යම තේ සත්‍යම අවබෝධ වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ ඒ දේ ගැනවත් හිතින් දන්නව නෙමෙයි ඒ දේ විදිහටම පෙනී හිටීමයි සත්‍ය සාර්ථුනා කියලා කියන්නේ. දැන් අපි කියමු රූපය කියලා හරි සිහි කරන්න පුළුවන් නම් චුට්ටක් හරි ඒ තමයි සිහි කරන එක තමයි රූපයේ තියෙන සැබෑම ගතියට වඩා බොරුවක් කියන්නේ. රූපය කියලා එක රූපේ නෝන තැනකින් ඉපදිලා රූපය කියන එකේ සැබෑම තිතියම රූපේ කියනක රූපය හැටියටම වෙන හිටන මිසක ඒක වෙන විදිහකටවත් වෙන හිටින් දෙන්නේ නැහැ. දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. සත්‍ය දෙකක් නැහැ. සැබෑවටම සතර මහා ධාතු රූපෙකුත් තියෙනවා, හිතින් හොසවන්න පුළුවන් රූපෙකුත් තියෙනවා, හිතන්න පුළුවන් කියලා කිව්වොත් මේකේ දෙකක් තියෙනවා. දෙකක් වෙන්න බෑ සැබෑව. තේරෙන්නේ නේද? මම මේ කියන්නේ බොහොම ගැඹුරු අර්ථකින්. සැබෑම අර්ථයේම අර්ථයට ගියා කිව්වොත් රූපය කියන එක නියෝජනය වෙන්න ඕන තැන රූපය කෘත්‍යයකින් නියෝජනය වෙන්න ඕන තැනක නියෝජනය වෙලා ඒක රූපේ රූප කෘත්‍යම පිළිහිටනවා කියන්නේ ආයි හිත කියන එකෙන්වත් උසන්න බෙදන්නේ නැහැ. ඒ රූපේ කියන එක අවිඤ්ඤාත අර්ථේ නොදන්න අර්ථේ නොහැඟෙන අර්ථෙන් කියනවනම් ඒ ස්වභාවයෙන්ම ඒ ස්වභාවය කටයුතු ටික වෙනවා. ඒක මෙහා රූපේ කියන එක හිතන්ඩ හෝ සිහිකරන්ඩ හෝ පුළුවන් නම් ඒ සත්‍ය නෙමෙයි. තේරුම් ගන්න එක. සත්‍ය දෙකක් නැහැ කියන එක පිළිගන්න පුළුවන්. ඒ වස්තුවේ පෙනීමෙන් පෙනෙනවා මිසක හිත කියන එකත් ওই මට්ටමටම යනවා. කැච්චික කියන එකත් ඒ මට්ටමටම යනවා. සිත රූපේ කිසිමකට අප්‍රකට නැති අර්ථයකින් යෙදිලා හිත කියන එක වෙන කිසිම දෙයක අත්දැකීමකින් තොරව යෙදිලා ඔහොම ඔහොම සිත් හටගත්තොත් ගලක් තිබ්බ වගේ තියෙන. ඒ ධර්මයේ ඉපදෙනවා ඒ තමයි ජීවිතේ. ඒ ධර්මයේ හැටියට පෙනී හිටින්න තියෙන සත්‍ය තමයි ඒ ධර්මයේම පෙනීම, ඒ ධර්මයේම පහළවීම, ඒ ධර්මයේම පැවතීම, ඒ ධර්මයේම නිරුද්ධය. සත්‍ය සාත්කලා කියලා කියන්නේ ජීවිතය ඔහොම. සත්‍ය හිතනවා, සත්‍ය ගැන දැනගන්නවා කියන එකත් සත්‍යයට නලුතාව. සත්‍ය දැනගන්නවා, සත්‍ය අවබෝධ කරනවා කියන එකත් සත්‍ය නෙමෙයි. සත්‍ය සාත්කලා කියනකොට ජීවිතයේ හේතුඵල ධර්ම වෙලා කියන එක. තේරෙනවද? ඒ විදිහට ඒ සිද්ධාන්තයක් පවතිනවා. රහතන් වහන්සේ කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධියට මම මෙහෙමයි කියලා කතා නැහැ. ඒ සිද්ධිය සිද්ධියකට තත්මක් තියෙනවා. සිද්ධිය ගැන හරි හිතන්න පුළුවන් නම් හිත එකක් තියෙන ඩුප්ලිකේට්. තේරෙනවද? ඒ කියන්නේ පොත කියලා යමක් තියෙනවා නම් ඒක හිතන්න පුළුවන් නම් සත්‍ය දෙකක් තියෙන්න බෑ. මේ හිතන්න පුළුවන් කියන බව එක හෝ මේ දෙකේ එකක් මේ කෙලස් හෝ කුසල කුසල යෙදෙන නොයෙදෙන කතා වෙනම එකක්. එකක් බොරුවමයි. මේ වස්තුව විතරක්ම වීම තමයි සැබෑම සිද්ධිය. වගේ තැනකින් මම මේ කියන්නේ. අන්තිම රූපය කියන එකේ සැබෑම தත්ත්වය කොහොම දැනකට ආවහම ආයේ ඒ ගැන දන්නවා කියන සිද්ධියක් නැහැ. කින දෙන්න නිදෙන්න ඕනේ. පවතිනවා ගැන හෝ නොපවතිනවා කියන ගැනකින් කතා කරන්නේ අපි ඒ සිද්ධාන්තයේ ජීවිතේ නොවුණු නිසා. සිද්ධාන්තයේ ජීවිතයේ වුණොත් ඒක ජීවිතය යන කොටසට වැය වෙලා නම් ජීවිතයේ ජීවත් කරනවා යන කොටසට වැය වෙලා නම් ඒකෙන් තව යමක් දැනගන්නවා කියන සිද්ධියක් නැහැ නේද? තේරෙනා නේද? මේ අත කියන එකට වැය වෙලා නම් තේරෙනා නේද? ආයි තව එකක් කියන එකක් නැහැ. තව අතක් නැහැ. අත කියන ධර්ම මේකෙන් මේ අතින් මේ අත අල්ලනවා කියලා සිද්ධියක් නැහැ. අත නැතුව නෙමෙයි. නමුත් තනියම නම් තනි දේ නම් දන්නව නැහැ. නමුත් එහෙම දෙයක් නොවනව නෙමෙයි තියෙනවා. තිබුණා කියලා ඒ වස්තුවේ විදිහටම පවතින එක තමයි. ඊට පස්සේ මේ අත උඩ කෙනෙක් හිට ගන්නව නම් එයාට මේ අත පේන්නේ නැත්තම් මෙහෙම දෙයක් උත් තියෙනවා ඒ දන්නේ නැහැ. කියන දෙන්නේ ඒ කෙරෙන්න කෘති ටිකක් කරලා මිදිලා තියෙනවා. එතකොට චිත්ත සමුත්ථාන රූප කියනකොට ඔන්න ඔය වගේ අර්ථයකට එනවා. මෙන්න මෙහෙම තැනක් තියෙන නිසායි කවුරු හරි මිදින්න පුළුවන් කියන කාරණාව දකින්ද මේ අපි හිතනවට අපි දකින්නවට වඩා මේ බොහොම ගැඹුරු සිද්ධාන්තයක් තියෙන්නේ. එතකොට මොකද්ද චක්කායතන කායයතන ඊට පස්සේ මේ චිත්ත සමුත්ථායතන රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පුට්ටබ්බායතන ආකාශ ධාතු රූපස්ස ලහිත රූපස්ස කියලා මේ ටික ඔක්කොම දකින්ද හිතෙන් ඔසවන්නේ නැති ධර්මතා ටික හැටියට ගත්තාම රූපායතන ඒ ටිකත් සුද්ධ වර්තමානයක සිද්ධාන්ත ටික දකින්ද තේරෙන නේද? චිත්ත සමුත්ථාන කියනකොට මේ ධර්මයේ හිතෙන් ඔසවන සිද්ධාන්තය දකින්ද. තත්තක කතමන්තං රූපං චිත්ත භූ. චිත්ත භූ කියන්නේ මොකක්ද? සිතෙන් හටගන්න සිතහා එක්ක උපදින කිනාර්ථි. සිතහා එක්ක උපදින ධර්මය මොනවද? සිතෙන් හටගන්න රූප ධර්ම නෙමෙයි රූප මොනවද? කාය විඤ්ඤාප්ති වචේ විඤ්ඤාප්ති ඉදන්තං රූපං චිත්ත භූ. සිතත් එක්ක උපදින නැත්නම් සිතෙන් හටගන්න ධර්ම මොනවද? චිත්තජ රූප මොනවද? කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති කතමන්තං රූපං න චිත්තබු චිත්තබු නොවන රූප මොනවාද? අර කියපු 26ක් තියෙනවා නම් ඔය දෙක අතරලා ඉතුරු 24ම චිත්තබු නෙවෙයි. කතමන්තං රූපං චිත්තානු පරිවර්ති සිත අනුව පෙරලෙන චිත්තානු පරිවර්තන කියලා කියන්නේ සිත අනුව පෙරලෙන කවර රූපද සිත අනුව පෙරලෙන
Not the same.